හොඳයි, හැම දිනාටම දිරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණු උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණු ආර්ය බුදුල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනිජ සප්පාය සූත්‍රය වැනි භාවනාව. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස නම් වූ රුරට වැස්සන්ගේ නියංගමක්යේද එහි වැඩවසන සේක. එකල්ලි වනාහි භාගතුන් වහන්සේ භික්ෂුන්ට මහණෙනි කතා කළ සේක. පින්නතුන් වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍යය හිස්සෙම විනාශ වන්නා කියලාගෙන මේ මෝස ධම්මං කියන එකයි හෙපෙන්නන්නේ. මායාවකින් කරන ලද්දක් වෙන්නේ අඥානයන් විසින් මගේ කියනු ලබන්නා වූ. මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණයෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායාට යටත්තේ. මේ මායාගේ ස්ථානෙ වේ, මායා දමන කෑමයි, මායාගේ කොටුවේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නව දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියලාද සාරම්භයෙන් යන අකුසලයෝ පවතී. ඒ අකුසලයෝ මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය වෙනස හටගනී කියලා පෙන්වනවා. එතකොට මෙතන මේ පාලි භාෂාවෙන් තියෙන එකේ පෙන්වනවා අනිච්ඡා භික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මා මයා කතමේතං බාලලාපණං කියලා. යේච දිට්ඨ ධම්මික කාමා යේච සම්පරායක කාමා යේච දිට්ඨ ධම්මික කාම සංඥා ඒච සම්පරායක කාම සංඥා උභය වේත මාර දෙයයන් මාරස්ස විසය මාරස්සේස නිවාපෝ මාරසේස ගෝචරෝ කියලා කියනවා. ඒතේතේ පාපක අකුසල මනස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාප සම්මත්තන්ති කියලා කියනවා. එතකොට මෙතන පෙන්වන කාමයේ කියන එක අනිත්‍යයි. නিত্য වවතින්නා වූ දෙයක් නෙමෙයි. ඒ වගේ මේක තුච්ච දෙයක්. ගති උත්තක් නැති දෙය මෝස ධර්මයක්. මුසා මෝස ධර්ම. දැන් ඔයගොල්ලෝ දන්නවට සත්‍යාදිත්‍යානිය කියන වෙලාවේදී අපි බැලුවා මේ ලෝකේ තියෙන ධර්මයන් ඔක්කොම මුසාවන් මෝස ධර්මයක්. යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවද? ඒක නිබ්බානය කියන එක. මායාකත වේතං කියලා කියන්නේ මායාවකින් කරන ලද්දක් කියන්නේ. කාමයෝ කියන්නේ මායාවකින් කරන ලද්දක්. බාල ලාපණං කියලා කියන්නේ බාලයාගේ වචනයකින් සිදු කරන්නේ කියන්නේ. එතකොට බාලයාගේ වචනේ සිදුවා කියන එක නම් කල්ලු කියලා තියෙනවා. ඒ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම මාත් එක්ක යාළුවෙක් කතා කර කර හිටියා. එතන ඒ කතා කර කර හිටපු තැනට තවත් යාළුවෙක් ඇවිල්ලා එයා ওই කාන්තාවගේ ශරීර කොටසක් එයා වර්ණනා කරන්න පටන් ගත්තා. ඉතින් මගේ යාළුවා මන් දිහා බැලුවා, මං යාළුවා දිහා බැලුවා. මගේ යාළුවා ඉඳන් කිව්වා අර මනුස්සයාට බෝධිසත්වයෝ සහ මරුණෝ කියලා. ඒක පෙන්වන්නේ දැන් ওই කුඩා දරුවෙක් පාසලක ඉන්න දරුවෙක්. ඒ දරුවා ඕව ගැන සිතලා නැහැ. අවුරුදු අපි තුන් 12ක 10ක 12ක වයසක දරුවෙක්. ඕව ගැන කල්පනා කරමු නැති වයසක ඉන්නෙක්. එතකොට මේ පුද්ගලයාට මේ භවයේදී එක කරලා නැහැ. කවුරු හරි ළමෙක් ඇවිල්ලා කියනවා ඒ පන්තියේ මෝරපු ළමෙක් හරි එහෙම නැත්නම් වැඩිහිටි පන්තියේ ළමෙක් හරි ඇවිල්ලා ඕ වගේ කතාවක් කියනවා. මේ පොඩි ළමයි කහගෙන ඉඳලා ඒකට හිතෙනවා මේ කතාව ඇත්තද කියලා බලන්න. බලුවා මොකද වෙන්නේ? එයාගේ විඥානය එතන බැස ගන්නවා. විඥානය බැස ගත්තා නම් නාම රූප ධර්මයන් කියන්නේ ඒවා ඇති වෙනවා. ඒතකොට දිගින් දිගටම භවපත්‍ය ජාති කියන දක්වාම ඒවා ක්‍රියාත්මක වෙනවා කියන එක තියෙනවා. ඒක බැස ගැනීම හේතු කොට වෙනවා. අර නැති කාමයක් එයාට ඇති කලාර විදියට. එහෙමත් නැත්නම් බලන්න දැන් ඕගොල්ලෝ ඉන්න හොඳට ඕගොල්ලෝ හොඳට ඉන්නකොට ඔන්න ඇහෙනවා මේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අපේ මේ අපේ පන්සලට ආධාර පිණිස මේ චිත්‍රපටියක් පෙන්වනවා. අනේ ආධාර පිණිස මේක බලන්න ඕගොල්ලෝ කියන මම ඕවා බලන්න යන්නේ නැහැ කියලා. අනේ ආධාර පිණිස බලන්න යන්නේ කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? අර අරමුණුසයා කරපු වැඩෙන් ඕගොල්ලන්ව ගිහිල්ලා ඇදලා දැම්මා අර කාම ගොඩකට. මේ චිත්‍රපටිය බලන්න ගිහිල්ලා ඒකට ඇදලා දැම්මා කොහොමද? බාලයාගේ වචනේ. ඒතර මුවාම වෙන එකක් වෙන්න පුළුවන්. බාලයාගේ වචනයකින් ඌවක් වෙන්නේ කියන එක ඇත්ත. බාලයා විසින් හරියට ඕක කරනවා අපිට. එතකොට අඥ්ඥානයන් විසි මගේ මගේ කියල කියන්නා කියලක මෙතන මේ කාමයෝ කියන සම්පරායික කාම තැ අපිට දැන්තිවෙන්නාව කාමයෝතිය දිට්ට දම්ම අපට දැනන්නාව කාමය මෙතනින් පස්සේ ඇතිවෙන්නාව කාමය කාම සංඥා තුළ බුදුහාමුදුරු ආපවෙන්ම වචනය කාම සංඥාව කියන දැන්තින කාම සංඥාව සම්පරායික කාම සංඥාව මේ කාම සංඥාන දෙකම මරුට තැන්වෙයි කියල පෙන්න්නවා ඒ කියන්නේ ඔතන පෙන්නනෝ මාර දෙයියන් කියනවා මාරයට යටත් වෙනවා කියනද මාරස්ස විසයෝ කියලා කියනවා මාරයාගේ ස්ථානය වෙනවා ඩොමේන් එක වෙනවා මාරස්සේස නිවාපෝ මාරයා දමන කෑම අපි ඉන්නේ මාරයාගේ කුගුල් කොටුවේනේ එතකොට ඒ කෑම යම් කිසි ආකාරයකට දෙනොත් ඒව කාලා අපි බොහොම සන්තෝෂෙන් මේ කොටුව ඇතුලේ ඉන්නවා කියන එක තමයි තියෙන්නේ කෑම දැම්මම කුගුල් එළියට පයින්නේ නැහැ ආන්නේ කුගුල් එළියට පයින්නකොට ඔන්න කෑම ටිකක් දුන්නා ඊට පස්සේ ඒක ඒක කාලයි මාන්නේ වගේ තමයි අපි ඉන්නේ මාරේ කුගුල් කොටුවේ මාරසේස ගෝචරෝ කියලා කියනවා ඒ කියන්නේ ඒක රේන්ජ් එක ගෝචරය කියලා කිව්වා දැන් ඕගොල්ලන්ට ඇහෙන් රූපයක් බලලා යම් කිසි දුරකට යමක් ඕගොල්ලෝ දකින්නවා ඒක මාරයක් දකින්නවා මාරේ රේන්ජ් එක ඇතුලේ ඉඳ තියෙනවා එතකොට දැන් මාරයා දන්නෝ මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ කාර්යයට කැමතියි කියන එක දන්නවා ඊට පස්සේ ඕවලොන් අල්ල ගන්න උනහම අරක පොඩ්ඩක් මතක් කරලා දෙන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට වැටෙනවා. මාරස ගෝචරෝ කියලා කියන්නේ ඕකයි. ඒ රේන්ජ් එක. ඒ රේන්ජ් එකට ඕගොල්ලන්ට මේ ඇහිං බලලා යම් කිසි අර පික්චර් එකේ දුරට නම් පේන්නේ. ඒක මාරයනේ. මේක ඇතුලේ තියෙන්නේ. ඒ රේන්ජ් එක ඇතුලේ තියෙන්නේ. හේතීති පාපක අකුසල මනස. එතකොට මෙතනින් අපිට ඇති වෙන්නා දේවල් තමයි අභිජ්ජාව කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ. සාරම්භා සම්මත්තද කියලා කියන්නේ. ඔය අභිජ්ජාව කියන එක ඇති වෙන්නේ ඔය මොකක් හරි එකක් දිහා අපි මුලින් බලනකොට මේ මිච්ඡා දිට්ඨියෙන් වෙන්නා වූ දෙයක් තියෙනවා. අභිජ්ජාව කියලා කිව්වම දෙවෙනි පාරට. තවත් අපි රවුමක් කරකොල මතකද අපි කියන මොහ සල්ලෙන් කරපොනවා කියලා. රාග සල්ලෙන් කරපොනවා කියලා අන්නේම කරකීලක් කරනවා. මේ දෙවෙනි පාරට කරකෝල අපි නිත්‍යයි කියලා කතාවක් ඇති වෙලා තියෙනවා. මේවා මේ ඕගොල්ලන්ගේ පෙර යම් වූ ආහාරයක් එහෙම අරගෙන යම්කිසි පුරුෂයෙක් හරි පුද්ගලෙක් කාන්තාවක් හරි පුරුෂයෙක් හරි බබෙක් හරි දැකලා මේක බොහොම හොඳයි කියලා ගත්තා වූ දේ තියෙනවා. ආන්න එක තමයි මේ බෙස්ට් වැලියු එක ඕගොල්ලන්ගේ. ඒ කාලේ මුලින් තිබිච්ච එක. ආන්න එකට තමයි මේ අභිජ්ජා වෙලා තියෙන්නේ. ඒ පෙර තිබුණා වූ අගයට. එතකොට අන්න ඒක නිත්‍යයි කියලා ඕගොල්ලෝ තාම ගන්න. අන්න ඒක තමයි මේ අභිජ්ජාව. ඉතින් ඕක අභිජ්ජා වෙච්ච ගමන් අභිජ්ජාවේ තියෙන ඉතින් මගේ වේවා කියලා ගැනීම. ඒක වෙච්ච ගමන් ඉතින් ඊළඟට ඊළඟට ව්‍යාපාදී දෝමනසය ඇති වෙනවා ව්‍යාපාදී කියන එක ඇති වෙනවා අභිජ්ජා ව්‍යාපාදා ප්‍රසාරම්භ ඊට පස්සේ දැන් කම්පිටිෂන් එකකුත් ඇති වෙනවා කියන එක තියෙනවා මානෙනි එහිලා මේ ආර ශ්‍රාවකතුමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ යම් දිට්ඨ ධම්මික කාමියොත් යම් සම්පරායික කාමියොත් යම් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් එද්ද මේ දෙකම කාම සංඥාව කාමේ කාම සංඥා දෙකම මායයට තැන් වෙනවා මරුට විශේෂ වෙනවා මරුගේ නාපය මරුගේ අගෝචරයි මේ කාම ගුණී විශේෂයි මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භය ලාමක අකුසල ධර්ම පවත් ගන්නවා ඒ තුන් කිලසොන් මේ සස්නේ හික් වෙන ආර් ශ්‍රාවකයාට අන්තරාය පිණිස වෙදී කියලා කල්පනා කරනවා එතකොට මේ බුද්ධිලා කල්පනා කරනවා මේ කාම ගුණ ලෝකයෙන් මැඩපියා දැහැන් අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ දැහැන් අරමුණු කියලා කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සප්තබෝධිංගයේ ඊළඟට විරියවල් හතර තියෙනවා ඊළඟට අපි දන්නෝ චන්දචිත්ත විරීම සයිද්ධිපාදය මෙන්න මේ වගේ කාරණාව අන්න ඒවා අදිෂ්ඨානයකට කොට වාසය කරනවා නම් හොඳයි කියලා මෙයා කල්පනා කරනවා මොකද්ද මේ කියන්නේ මෙයා කල්පනා කරනවා මේ මායාවේ කුකුල් කොටුව මම ඉන්නේ මායාවේ කුකුල් කොටුව ඇතුලේ මේ මායාවේ කුකුල් කොටුවෙන් මම එළියට පැන ගන්නවා කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් ගොම්බෙට්ටේ ගොම්බෙට්ට කකා හිටු පණුව කල්පනා කරනවා මම මෙච්චර කාලෙ මේ ගොම්බෙට්ට කකා මහා දුකේ හේතියේ මම මේකෙන් එළියට පැන ගන්නවා කියන එක කෙනෙක් කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කිරීම අදිෂ්ඨාන කොට වාසය කරනව මාගේ යම් සිතේ හට ගන්නව පවිතු අකුසල් අවිද්‍යාව ව්‍යාපාදේ සාරම්භ වේද වෙත් ඔහු නොවන්නා වේ. ඒව ඇති වෙන්නේ නැහැ මට. ඔවුන් දුරු කිරීමෙන් මගේ සිත කාමාවචර වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ. එතකොට ඒ කියන්නේ අප්‍රමාණ සුභාවිතා කියලා කියනවා. අප්‍රමාණ මේ සුභාවිත භාවයට දීලා තියෙනවා. මෙසේ පිළිපන්නා වූ ඒ බෞද්ධ කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ ධානයට හේතු සමාධිය වූ පහදී. මනා පැහැදීම ඇති කල්ලි ඊතාත්මේ කම්පාන වූ ධාන සමාධියට වූ පැමිණි. ප්‍රඥාවෙන් වූ මිදේ. නොත් ශරීරයගින් මිදීම මරණින් මත් යම් කාරණයකින්. ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද. ඒ කුසල ඒ චතුත්ථ ධ්‍යාන සමාන වූවා කියන්නේ මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ පළමුණ කෙලසුන්ගෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන දේ කියලා කියනවා. එතකොට දැන් අපි මේක පොඩ්ඩක් තේරුම් ගන්න අපි බලමු ඔය ආනන්ද සප්පයි සූත්‍ර ඩයග්‍රෑම් වලට ගිහිල්ලා ඉතින් අපි පළවෙනිම මේ අගනිට බ්‍රහ්මලෝකේ රාතන් වංශයට පු탁 තාය කරනවා මේ ධර්මය අපිට දුන්නට. එතකොට මේකේ දෙවෙනි කොලේට ඔයගොල්ලෝ ගියොත් ඔගලන්ට පේනවා මේ දෙවෙනි කොලේ ඔගලන්ට පෙන්නනවා මේ කාමයක් ගැන කතා කළේ අනිච්චා වික්කවේ කාමා කිව්වා. එතකොට එහෙනම් ඔගලන්ට පේනවා මේ කාමයේ කියන එක සකස් කරපු දෙයක්. මතකනේ අනිත්‍යයි කියලා කිව්වම සමුදය අස්තංගමයි කියන එක අපි දැක ගන්නවා. එතකොට මේ කාමයේ කියලා කියන්නේ මොකද්ද? කාමයේ කියලා කියන්නේ ලස්සන වස්තුන් නෙමෙයි. මේ අපේට පේනා වූ ලස්සන වූ වස්තුන් නෙමෙයි. ඒවා ඇවිල්ලා ඒ විසිතුරු වර්ණ තියෙන ඒ දේවල් පමණයි. කාමය කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියනවා. සංකල්පයේ තිබෙනා වූ රාගය තමයි පුරුෂයාගේ කාමය වෙන්නේ. එතකොට අර දැන් බෙලෙක් කියනවා මලක් දිහා බැලලා මේ මල හරිය ලස්සනයි කියනවා නේද? තව එක්කෙනෙක් කියනවා මේ මට නම් එහෙම නැහැ කියලා මේ මලට. එතකොට එහෙනම් අපේ ඇතුලේ තියෙනා වූ දෙයක් තමයි අපි මේ කතා කරන්නේ. මලේ අර ගතිය දුණා නම් දෙන්නට මේක විදියට දැනෙන්න ඕන. තොර මලේ තියෙන එකක් නෙමෙයි මේ තමන්ගේ මනසේ තිබෙනා වූ දෙයක් තමයි මෙතන කතා කරන්නේ. එතකොට ඔය සංකල්පයන් කියනේවා අපිට ඇති වෙන්නේ කොහොමද? සංකල්පයන් කියනවා අපිට ඇති වෙන්නේ ඔය මොනවාරි එකක් ඔය ලාභයයි කියලා අපි අරගෙන. දැන් බලමු අපි ඔය ලීවඩ කරන මහත්තයෙක් එහෙම ඉන්නවා නම් ඉතින් අපි හිතමු හිටපු ගවන් ඔය එහෙම නැත්නම් ලීවඩුවක් ගෙදර හදාගන්න ඕනේ කියලා. එහෙම කියන්නේ ඔය කඩේ යනකොට හાર્ඩ්වෙයා ෂොප් එකේ දකින්න ලී ටිකක් එහෙම ලාබෙට දාලා තිනවා කියලා. ඒ ලී ටික ලාබෙට දාලා තිනවා කියලා දැක්කහම එක පාරට මොකක්වත් හිතන්නේ නැහැ ලී ටික අරගෙන එනවා. මේක ටිකක් තව චුට්ටකින් මිනිස්සු අරගෙන යනවා මේක ඉවර වෙනවා. ඒ පාර ඉක්මන මේක ගත්තා. ගෙදර ගෙනල්ල වඩු වාසුන් නැහැට ඇරිලා කතා කළායින් පස්සේ මේ මේසයක් හදන්න කියලා වඩු වාසුන් නින්දන් කියන මාත්‍යෝ මේවෙන් නම් මේස හදලා වැඩක් නැහැ. දැන් ওই ලුණු මෙදෙල්ල ලී වාගේ ඒ වගේ දී තියෙනවානේ රබර් රෝලින් හදන ඒවා එහෙම. ඒවා හදලා ඇති වැඩක් නැහැ නේ. ඒවා ඒ මනුස්සයා කියනවා මේකෙන් නම් හදලා වැඩක් නැහැ මාත්‍ය මේක කඩාගෙන වැටෙනවා කියලා. ඕගොල්ලෝ පොළඹවන්න උත්සාහ කරන්නේ නැද්ද? ඒ බාසුන් නැහැ කොහොම හරි. මේකට ලී එක කෑල්ලට දෙකක් කෑලි දාලා හරි මේක කොහොම හරි මේක හදන්න බැරිද කියන්නේ. මොකද මං අර රූපේ ලාභයි කියලා අරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් ඒක මගේ මනසේ තියෙනවා නේද? අගේ දුන්නා කියන එක තියෙනවා. එතකොට ඒකත් එක්කයි මේක යන්නේ කොහොම හරි අරක අපි උත්සාහ කරනවා අන්නේ සංකල්පයෙන්ද තිබෙනා වූ රාගයක් තමයි අපි මේ කාමී කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ සංකල්පය කියන එක මේ ඩයග්‍රෑම් එකේ දකුණු අත පැත්තෙන් ලකුණු කරලා තියෙනවා. මේ සංකල්පයන් ඇති වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවා මේ කබලින්කාර ආහාර අපි හේතුපත්යෙන් බලනවා. එක පැත්තකින් මේක හොඳයි කියන මනවඩනා රූපයක් හරි මොකක් හරි එකක් ඒක සුභයි සුඛයි අත්තා කියලා ගත්තාම හේතු වශයෙන් ඒ වගේ මේ පුද්ගලයාගේ නිමිති ඒ ආහාරයේ කර්මන පරිදි දෙක නිමිත්තක් තියෙනවා. මේක රසයි ආදී වශයෙන් සුවඳයි ආදී වශයෙන්. එතකොට හේතු ප්‍රත්‍යයෙන් තමයි මෙතන මේ ප්ලෑන් එකක් ගහන්න අපි එන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මනසෙන් කෙරෙන්නා වූ ඒ කර්මයන් වෙලා ඉවරයි. ඒ විදිහට ගත්තාම අන්න ඒකට තමයි අපේ මේ රාගය ඇති වෙලා රාගය මේ මං අතපැත්තේ තියෙන. ඒකට රාගයෙන් තමයි මේ කාමයේ කියන එක ඇති වෙලා තියෙන්නේ. අර ලී ටිකට මං සල්ලි ගෙව්වා ලාභ වුණා. ලාභ වෙච්ච එකට මට රාගය වුණා. දැන් මට ඡන්දයක් තියෙනවා කොහොම හරි අර බඩු වාසුන් නැහැට කියලා මේකේ මේසයක් හදාගන්න නේද? ඒකට අන්නේ අර්ථය තමයි මේක වෙලා තියෙන්නේ. ඒකට පේනවා එහෙනම් මේක මේ කාම ඡන්දය කියන එක මෙතන නිකන් එකපාරටම තියෙන එකක් නෙමෙයි. නිතියෝ එකක් නෙමෙයි. සුබයි සුඛයි අත්ත කියලා අරගෙන මේ පැත්තට ගිහිල්ලා ඒකෙන් මේ පැත්තට කැරකිලා ඇවිල්ලා තමයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක සකස් කරපු එක. කාමච්ඡන්දය කියන එක සකස් කරපු එක. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනිච්චා භික්ඛවේ කාම කියලා. කාමයේ කියන එක අනිත්‍යයි කියන එක එතන පෙන්නනවා. එතකොට අපි මේ දෙවෙනි ස්ලයිඩ් එකයි අපි උඩ බැලුවේ කාමයේ කියන එක අපි කල්පනා කරලා අපි දැන් අපි බලමු. මේ කාමයේ කියන එක තව චුට්ටක් ගැඹුරට තේරුම් ගන්න. අපි ඔය 2B කියලා තියෙන ඩයග්‍රෑම් එකක් ඒ 2B කියන ඩයග්‍රෑම් එකට අපි ගියොත් දැන් ඔය මිනිස්සෙක් දකින්න කොට හරි සත්ෙක් දකින්න කොට හරි අපිට මේ ස්ටෙප්ස් හතක් එක රවුමක් කරකවනකොට ඒ රවුම ඇතුලේ ස්ටෙප්ස් හතක් තියෙනවා. හැබැයි මේ හැම ස්ටෙප් එකම හැම රවුටම රවුමකටම සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. ඒක එක එක ආකාරයට සිග්නිෆිකන්ට් වෙනවා. නමුත් ස්ටෙප්ස් හතක් තියෙනවා කියන එක තියෙනවා. අන්න ඒ ස්ටෙප්ස් හත තමයි මේ පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් දකින්න කොට එක පාරටම සුබයි කියලා ගන්න. මතකද පෝතලී සූත්‍රය? මස් කට්ට විසි කරපු ගමන් බල්ලා බැලුවේ නැද්දෝ කියලා එක පාරටම මේක ගත්තා. මගේ හොඳයි කියලා ගත්තා. මස් තියෙනවද කියලාවත් බැලුවේ නැහැ. ඒ වගේ තමයි මිනිස්සෙක් දකින්න කොට එක පාරටම මෙයා හරි ලස්සනයි. සුබයි කියලා එනවා. එතකොට ඉන්න සුබයි කියලා ඔන්න පළවෙනි එකට ඕගලන්ට පේනෝ මේ ඉදන් සත්‍යාපි නිවේස කාය ග්‍රන්ථේට සුබයි කියලා ඇතුල් වීමක් කියන එක මේකේ ඇති වෙනවා කියන එක තියෙනවා. මේ සුබයි කියලා ඇතුල් වුණාට පස්සේ ඕගොල්ලෝ රාග සල්ලෙන් අල්ලලා ලෝක කරකවනවා. ආයි නැවතත් ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මම කියන්නේ අර දැන් ඕගොල්ලෝ පාටි එකට ගිහිල්ලා තිනකොට පේනෝ කට්ලට් ටිකක් තියෙනවා කියලා. දෙන්නේ කතා කර කර ඉන්නවා. කට්ලට් ටික කන්න යන්නේ නැහැ. එකපාරට හොඳ නැහැ නේ. ගීගම කට්ලට් ටික කන්න. ඊට පස්සේ අර අනිත් කට්ටිය වේදනාගේ කතාව යනකොට අනිත් කට්ටිය මේ කට්ලට් ටික අරගෙන අරගෙන යනවා. දැන් මේ දෙන්නට වෙනවා මේ කට්ලට් ටික අඩු වේගෙන අඩු වේගෙන යන්නේ කියලා. අන්න එතකොට තමයි අර කතාව පැත්තකට දාලා යන්නේ. බලන්න එතකොට ඒගොල්ලෝ ස්පර්ශ කරනවා නේද? කට්ලට් තියනවා කියලා ස්පර්ශ කරනවා. කට්ලට් සුබයි කියලා මලින් මුලින්ම ආව මොකද පෙර අපි කාලා තියෙන ඉඳ සුදුකෝක දැකලා සමහර විට එයා ඕක කාලා නැත්නම් එයා ඒක ගැන හැඟීමක් නැහැ. ඒතොර අපි කලින් කරලා තියෙන නිසා සුබයි කියලා ඊළඟ පාර මේක නැවත නැවතත් අපි පොඩ පොණ ස්පර්ශ කරනකොට අපි නිත්‍යයි කියලා තේරෙනවා. අර අඩු වේගෙන යනකොට තමයි පේන්නේ අනිත්‍යයි කියලා. නේද? කවුරු හරි ගෙන ලාබෝ කට්ලට් බේසමකින් වගේ වක් කරනව නම් අරකට ආන්නේ එහෙමනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ කතාව කරගෙන යන්න පුළුවන්. ඒතොර ඔයගලන්ට පේනවා එතන නැවත නැවතත් පොඩ පොණ ස්පර්ශ කරන්න පුළුවන්. අපේ නිත්‍ය කතාව කියන එක එනවා. එතකොට දැන් එහෙනම් සුබයි කියලා නිත්‍යයි කියලා මෙතනින් පල්ලෙහාට ආවා. ඒ කියන්නේ මෙතන මෝහ අගතිය කියන එකට අපි එන්නේ. මේ මෝහ අගතියට ආවයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා එතන ඉඳන් මේ සංස්කාරය කියන එකට ඉරක් ඇඳලා තියෙනවා. අන්න ඒකට දාලා තිනවා කාමරාග අනුසය කියලා. කාමරාග අනුසය කියලා කියන්නේ මෙන්න මේ ඉරේ කතාවට තමයි කාමරාග අනුසය කියන්නේ එතනයි ඒක තියෙන්නේ. එතකොට මෙන්න මේ ඒරියා එක තියෙනවා නේද මේ ග්‍රීන් පාටි ලකුණු කරලා තියෙන්නේ. මේ ග්‍රීන් පාට උඩට යන ඉරයි ඊළඟට අර සුබයි කියලා ලකුණු කරලා තියෙන පරාමාසය ඉඳන් එන ඉරයි ඒ පැත්තේ දකුණු අත පැත්තට. ඊළඟට මේ නිත්‍යයි කියලා අරගෙන මේ පැත්තෙන් මෝහ අගතිය දක්වා ගිහිල්ලා මේ තියෙන ත්‍රිපීසියම් වගේ ඒරියා එකක් ඔයගලන්ට පේන සංස්කාරය. මෙන්න මේ ඒරියා එකට කියනවා කාමරාග අනුසේ ඒරියා එක කියලා. කාගෙන් මොබයිල් එකක් මං හිතන්නේ මයික් එක මේක සිග්නල් එකක් එනවා ඒකයි වෙන්නේ. එතකොට එතනින් මෙතන මේ ඒරියා එක කාමරාග අනුසය ඒරියා එක. එතකොට එතනින් ඕගලන්ට පේනවා මෙතන මේ නිත්‍යයි කියලා මේ මෝහ අගතිය ඉඳන් මේ නිත්‍ය කතාව තියෙනවානේ. මේ නිත්‍යක සුබ වුණා නිත්‍ය වුණා ඒක මේ සංස්කාරය මෙන්න මේක නිත්‍ය කතාව ආව නම් මේක ටික දික් කරගෙන ගියාම කොහටද යන්නේ සංඥාවට නේද මේ ලයින් එකම දික් කළොත් යන්නේ සංඥාවට එහෙනම් මොකද්ද මේ පෙන්වන්නේ දැන් මෙන්න මෙතන සංඥාවට ඇවිල්ලා තිනෝ සුඛයි කියලා එහෙනම් සුඛ උනේ කොහමද මේ සුබයි කියන එකට නිත්‍ය එකතු කරා සුබයි කට්ලට් තියෙන එක සුබයි ඇහැට නැවත නැවතත් මට පුන පුනා ස්පර්ශ කරනවා ඒක නිසා නිත්‍යයි. එතකොට මේ කතාව මට සුඛයි. අන්න ඒ විදිහට මේ සංඥාව සුඛයි කියන අර්ථය ආවා. එතකොට මෙන්න මේ සංඥාව සුඛයි කියලා ආවෙන් පස්සේ මේද වේදනාව එනම් සුඛයි. ওই වේදනාවේ ඇත්තම සුඛයක් තිබුණේ නැහැ. සංඥාව විසින් දැනුම් දීමක් කළා මේක සුඛයි කියලා. එතකොට දැන් අර කට්ලට් එක කෑවේ නැති වුණත් කට්ලට් එක කන්න කැමැත්තෙන් ඉන්න මනුස්සයට අරක දකින්කොට එයාට සුඛයක් තියෙනවා. එතකොට ඒක ඇති කරේ සංඥාව. හැබැයි කට්ලට් එක කෑවට පස්සේ මනුස්සයට පේනවා ෂා මේකේ හරි නෑ නේ කොහොල වැඩි මොනවා හරි ඒ වගේ කතාවක් එන්න පුළුවන්. නමුත් අරයට තියෙන්නේ අරක සුභයි නිත්‍යයි කතාවත් එක්ක සුඛයි කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට ඕක තමයි තුන්වෙනි කාරණිය වෙන්නේ. ස්ටෙප්ස් වශයෙන් ගත්තොත් පළවෙනි එක සුභයි කිව්වා එක නිත්‍යයි කිව්වම දෙක අර සංඥාව සුඛ වෙලා වේදනාව සුඛයි කියන එක තුන්වෙනි කාරණිය වෙනවා. ඒ සුඛය දැන් එහෙනම් යනවා වේදනාව සුඛයේ වශයෙන් පරාමාසයට යනවා අන්න ඒක හතරවෙනි කාරණිය වෙනවා. එතකොට පරාමාසයට මේක ගියාට පස්සේ ඕගොල්ලෝ වරදව වටහා ගැනීම කියන එක කරනවා. ඒ කියන්නේ කට්ලට් කාලා මොකද වෙන්නේ කියන එක කල්පනා කරන්නේ නැහැ. බඩේ අමාරුව හැදෙනවද ලෙඩ වෙනවද මොකද්ද කියන එක තමන්ගේ තිබුණා වූ රෝගයන් වැඩි වෙනවද ඒ කතාව නෙමෙයි තියෙන්නේ. තමන්ට පරාමාසයට මේක යනවා. මේක ගත්තට පස්සේ පල්ලෙහාට එන ඔන්න පස්වෙනි කාරණේට එන අත්තා කියලා. මේක ගන්නෝ මගේ කියලා මේ බය යගතියට තියෙන පරාමාසයෙන් නම් බය යගතියට ඉරක් ඇන්දොතින් ආන්න එතන තමයි අත්තා කියලා ගැනීමක් කියන එක කරනවා. මගේ කියලා ගැනීම. දැන් මගේ කියලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් දිට්ටියක් තියෙනවා. මම ඉන්නවා කියලා දිට්ටියක් තියෙනවා. කට්ලට් කාලා මං ජීවත් වෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒක නිසා ඇතිවෙන වේදනාවෙන් මම ඉන්නවා කියන අර්ථයෙන් දිට්ටියක් තියෙනවා. ඒ දිට්ටිය ඒ කියන්නේ අර අත්තා වුණේ ওই අවස්ථාවේදී අත්තා වුණේ මොකද්ද? අර කට්ලට් එකෙන් ලැබෙනා වූ සුඛය. ඒක තමයි අත්තා වෙලා තියෙන්නේ. ඒ සුඛය අත්තා වෙලා තිනවා මගේ කියලා එයා අරගෙන තියෙනවා. දැන් මෙතනින් ඇති වෙනවා අත්තා කියන එක ගත්තට පස්සේ මෙන්න මේ ලයින් එකට කියනවා දික්ටි අනුසය කියලා. ඒ කියන්නේ බයාග තියෙන වේදනාවට යන ලයින් එකට කියනවා දික්ටි අනුසය කියලා. එතකොට ඒක තමයි මේ 6 වෙනි කාරණිය වෙන්නේ දික්ටි අනුසය කියන්නේ. ඒ දික්ටි අනුසය දික් කරොතින් මොකද වෙන්නේ? උගලට පේනවා ඒක යන්නේ රූපේට. කබලින්කාර ආහාරයට. දැන් මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ රූපයට? බලන්න මේ වෙනකොට වේදනාව සුඛ වෙලා මගේ වෙලා අරගෙන තියෙන්නේ. එහෙමනම් දැන් ඕගොල්ලන්ට කියනවා රූපයට දැන් සුඛයි කියලා කියනවා. රූපේ මුලින් ගතාගන්නේ කොහොමද? සුභයි කියලා. කට්ලට් එක සුභයි කියලා. දැන් මට කට්ලට් එක සුඛ වෙලා. පුද්ගලයෙක් නම් පුද්ගලයා සුඛ වෙලා. අන්න ඒ සුඛය සහිතව තමයි අර මිනිස්යා දිහා ඊළඟට අපි බලන්නේ. එතකොට මේ දික්තියත් එක්ක උන්න දැන් සුඛේ කතාව හැදුණා. ඒකෙන් මොකද්ද වෙන්නේ ඕගලන්ට? නන්දිය කියන එක ඇති වෙනවා. නන්දිය කියන එක තමයි හත්වෙනි කාරණේ. නන්දිය තියෙන දැන ඕගොල්ලෝ දන්නවනේ. එතකොට මෙතනින් නන්දිය කියන එක හත්වෙනි කාරණේට ඇති වෙනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ මෙතන මේ කාමයයි කාම සංඥාවයි කියලා කිව්වා නේද? එතකොට කාමයේ කියලා කිව්වහම අපි දන්නවා අර සංකල්පයන් ඇති කරගත්ත ඒ සංකල්පයට තිබෙනා වූ රාගය කියන එක නෙවෙයි නේද? එතකොට ඒ කියන්නේ මම මෙතෙන්දී ඕගලන්ට පේනවද මේක හරියට නිකන් උතාගෙන උතාගෙන ගියා කියලා. අර සුභයි කියලා පළවෙනි රවුම ඕක ඇති වෙන්නේ. අර මුලින්ම මෝහින් කරපු එක. දෙවෙනි එක මේ නිත්‍යයේ කතාව උඹේ මාන්නේ කරපු එකක් මාන්නේන් තමයි මේ ඉස්සර කාපු එක මෙහෙමයි කියලා. එහෙම නැත්නම් කට්ලට් තියනවා කියන එකත් එක්ක ඉස්සර කට්ලට් තියනවාත් එක්ක කාලා ඒ තුනම වූ දෙයක් උඩ තමයි මේක ඇති කරගන්නේ. එතකොට දැන් මෙයාට නිත්‍යයි කියන කතාව මේකේ ඇති වෙලා තියෙනවා. ඒක දෙවෙනි රවුමේදී ඔබ සිද්ධ වෙන්නේ. එතකොට මේක රවුම් මේක කරකෝ කරකෝ යනවා කියන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එක එක රවුමේදී එක එක ඒවා තමයි සිග්නිෆිකන්ට් වෙන්නේ. ඔය පූතලිය සූත්‍රයේ පෙන්නන්නේ කොයි රවුමේදී කොයිකද සිග්නිෆිකන්ට් වෙන්නේ කියන එක. ඒ රවුම් හතක් තමයි බුදුහාමුදුර පූතලිය සූත්‍රයේ පෙන්නලා දීලා තියෙන්නේ. ඒකේ පසු එක. එතකොට දැන් බලන්න අන්න මේ කාමයේ මුලින් තිබුණා. දැන් උතල උතල රවුම් කරකෝල කරකෝල මම උතා ගත්තා. දැන් උතනවා කියලා කියන්නේ හරියට ඕගොල්ලෝ කාට හරි තෑග්ගක් දෙනවා නම් උරලෝසුවක් නිකම් එකපාරට ආමින්න උරලෝසුව කියලා දෙන්නේ නෑ. ඒ උරලෝසුව නිකන් ටිෂු කොලයකින් උතන. උතල ඕක දානවා අර වෙල්වට් රෙදි කෑල්ලක් වගේ තියෙන පෙට්ටියකට දාලා පෙට්ටිය වහලා පෙට්ටියත් උතනවා. පෙට්ටියත් උතල ඊට පස්සේ අර බෑග් එකකට දාලා අර මනුස්සයාට දෙන්න ඉතින් තෑග්ගක් හැට දෙන්න. ඒ මනුස්සයාට හිතා ගන්න බෑ මේක මොකද්ද තියෙන්නේ. මේක බලු පිටක් ඔතලා දුන්නාද නැත්නම් ඔරලෝසුවක් ඔතලා දුන්නාද කියලා අරයට හිතා ගන්න බැරි කමක් කියන එක තියෙනවා. දැන් ඔතලා ඉන්නේ අපි. අපි හැමෝම ඔතලා ඔතලා ඉහිලා තියෙනවා. එතකොට අන්නේ ඔතලා ඔතලා ගියා කියන එක හිතන්න කාමයේ හැටියට. දැන් මෙතන ඔරලෝසුළු විතරක් නෙමෙයි යගේ. දැන් බලන්න තව මිනිස්සෙක් ඔරලෝසුවක් එහෙම තෑගි දෙනවා නම් ඕගොල්ලෝ ඔතලා දෙන එක්කෙනා නම් අර මිනිස්සෙ ඔරලෝසුව නිකන් දෙනවා දැක්කම ඕගොල්ලන්ගේ මුන් අහග මෙහෙම ඔරලෝසුවක් දෙන්නේ. මේක ඔතලා බෑග් එකකට දාලා මෙහෙම කළා මෙහෙමනේ දෙන්න ඕනි කියලා හැඟීම් එනවා. එහෙම ක්‍රිටිසයිස් කරන මිනිස්සුත් ඉන්නවා. අරක දිහා බලාගෙන ඉඳලා. ඒ කියන්නේ ඔතලා අපි පුරුදු වෙලා ඉවරයි. එතකොට අපි දැන් ඔතලා තමයි දෙන්නේ. අපිට හම් වෙන්නේ ඔතලම තමයි ওই විදිහට බැලුවහම. ඒ කාමී කියන එක එතකොට ඔතපු එක හැටියට එතන කල්පනා කරන්න. මතක තියාගන්න ඔරලෝසුට විතරක් නෙමෙයි. ටිෂු කොලේටයි බොක්ස් එකටයි දෙන විදිහයි ඔක්කොටම අගයන් දීලා තියෙන්නේ. එතකොට යන්නේ ඒක කාමී කියලා හිතන්න. ඊළඟට බුදුහාමුදුරු පෙන්නන මේ පළවෙනි එකේදී මේ කාම සංඥා කියලා. ඒ කිව්වේ මෙන්න මේක. අර සුභයට නිත්‍යයි කියන එක විතුගාම මෙතන සංඥාව යාව සුඛයි කියන කතාව. ආන්න එක තමයි කාම සංඥාව වෙලා තියෙන කියන එක පෙන්නන. එතකොට මෙන්න මේක කරන්නේ නැති කියන එක තමයි ඒ පෙන්නන්නේ. මම මේකට මේ සුභයට එකක් එකව කරන්න යන්නේ නැහැ. එයා සුභ කියන විමුක්තියට යනවා. මේක සත්‍ය වශයෙන්ම අසුභයයි කියලා එයා කල්පනා කරලා බලපු මනුස්සයා ඒක තමයි මේ කිව්වේ සුභාවිතා කියලා. සුභාවිතෝ සිතක් එනවා කියලා කිව්වේ ඒකයි. එතකොට දැන් අපි යමු ඊළඟ ඩයග්‍රෑම් එකට. අපි දැන් මෙතන ස්ටෙප්ස් හත පැහැදිලි කළා. ඊළඟ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පෙන්නනවා ඔය අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන එක. අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි කියන තුන. අභිජ්ජා ව්‍යාපාද ඔයගොල්ලෝ කලින් දැනගෙන හිටියා. ඉතින් සාරම්භය තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ තීන තැන. මේක මේ තයෝදම්ම සූත්‍රය මතකද? අර දොරපොල්ල ගැන අපි සාකච්ඡා කරේ. අන්නේකට හදපු ඩයග්‍රෑම් එක. ඒකේ උගලන්ට පේනවා මේ මෝහේ ඉඳන් අර ද්වේෂය පැත්තට යනවා ඒ ලයින් එකයි. ඊළඟට දුස්සීල භාවයේ මෙතන මේක කැපෙනවා මේ කෝසජ්ජී ඉඳන් එන ලයින් එක. ඒක කැපෙන තැන තමයි මේ සාරම්භය කියන එක ඇත්තින් කියන එක පේනවා. මේක තමයි අපිට ඇති වෙන්නේ. අපිට හරියට මේ කම්පිටිෂන් කියන ඒවා ඇති වෙනවා. මොනවද කම්පිටිෂන් එක? ඕගොල්ලන්ට කාමයේ සම්බන්ධයෙන් ගත්තාම එක කාම සංඥාවක් ඇති වුණාම ඊට වඩා හොඳ කාම සංඥාවක් තියෙනවා කියලා තව එකක් ගැන සම්බන්ධයෙන් ඇති වෙනවා. මොකද අපේ අර පෙර වෙච්ච දේ නිසා පෙර වූ මෝහෙම කියලා කියන්න පුළුවන්. පෙර මං හොඳින් ගත්ත නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. හරි ප්‍රඥාවෙන් බලනවා නම් පේනවා පෙර මං ගත්ත නිසා තමයි ආපහු මම අර දෙවිනි පාරට අර නිත්‍යයි කියලා කරකෝලක අභිජ්ජාවෙන් එකක් හදන්නේ. බලන්න මුලින්ම අපිට තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨියෙන් තමයි මම ගන්න අර එනකොට මනුස්සය මේක සුබයි. මේ ආහාරය දැක්ක ගමන් හොඳයි කියලා ගන්න මගේ පෙර වූ මිච්ඡා දිට්ඨියෙන් තමයි ඒක ඇති වෙන්නේ. ඒක තමයි පළවෙනි රවුම. එතකොට දෙවෙනි රවුම තමයි මේ අභිජ්ජාව කියලා කියන්නේ. මාන්නේ. මොකක් හරි එකක් ස්පර්ශ වෙච්ච ගමන් ඕගොල්ලන් ගේනවා බෙස්ට් එක. දැන් ගෙදරක මේ මිනිහෙක් මොකක් හරි එකක් ගෙනල්ලා මේ බඩුවක් පෙන්නකොට අනිත් මිනිහයා මේක දිහා බල්ලා නිකන් hina වෙලා වගේ ගිහිල්ලා උච්චමට ගෙදර කාමරය ඇතුළට ගිහිල්ලා එයා අරගෙන ඕක වගේ නෙවෙයි මේක හොඳයි කියලා කියන්නේ නේද? එහෙම කී දවස්තාවන් තියෙනවනේ පෙන්නන්නේ. ඔයාගේ වගේ එක නෙවෙයි මගේ එක මෙහෙමයි කියලා නේද? ඒ කියන්නේ මොකද? තමන්ගේ බෙස්ට් එක අරගෙන ආවා. තමන්ගේ බෙස්ට් එක කියලා කියන්නේ මේ අතීතේ. පළක් වෙලාවට ওই බෙස්ට් එක ඇවිල්ලා තියෙන්නේ මේ පොඩි කාලේ. අවුරුදු දෙකේ කාලේ කාපු කෑම වල රස. ඒ පොඩි කාලේ විඳපු ස්පර්ශයන්. අන්න බෙස්ට් එක ගේනවා. තමන් දන්නේම නැහැ ඒක ඇතුලෙන් එනවා. මොකද මේක ධාරාවක්. විඥානීය ධාරාවක් කැරගෙන රෝතයක්. ඒකත් එක්ක එනවා අර පෙර කරපු ආව ඒවා ටික ඔක්කොම එනවා. එතකොට ඒකේ වේදනාවෙන් ඇති වෙන යම්කිසි පීක් එකක් තමන් ගේනවා. මගේ පෙර කෑවම මෙන්න මේ විදියයි වේදනාව කියලා. අන්න ඒ පොයින්ට් එකට තමයි ඔයගොල්ලන්ගේ මේ අභිජ්ජාව ඇති වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ බෙස්ට් වේදනාවට. එතකොට ඔන්නේ අභිජ්ජාව කියන එක ඇති වුණාට පස්සේ ඉතින් දැන් ඊළඟට ව්‍යාපාදී ඇති වෙනවා. ඇයි ඉතින් දැන් මේ පේන රූපේ ඒක නැහැ. දැන් තමන්ට මේක ගන්න පුළුවන් කමකුත් නැහැ. තමන්ගේ ටේස්ට් බඩ්ස් එහෙම ගිහිල්ලා දැන් කෑවට ওই රසය ගන්න නැහැ. ඔකේ ගැප් එක තියෙනවා. ඉතින් ව්‍යාපාදී ඇති වෙනවා. දෝමනස්යෙන් ව්‍යාපාදී ඇතිලා ওই විදිහට තියෙනවා. ඉතින් අපි මේ කම්පිටිෂන් එක කොහොම හරි තියෙනවා. ඉතින් මේකනේ හරි නැත්තේ. මේ රූපේනේ හරි නැත්තේ. මේ කට්ලට් එකනේ හරි නැත්තේ. ඒ වුණාට අර අක්කහදපු කට්ලට් එක හොඳයිනේ. අර අතනින් ගන්න අර කඩින් ගන්න කෑම එක හොඳයිනේ කියලා ඔන්න සාරාම්භය. ඔන්න කම්පිටිෂන් එක එතන තමන්ගේ ඇවිල්ලා තියෙන උතර අවිජ්ජා ව්‍යාපාද සාරම්භය කියන එක ඔය තුන ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන අපි පෙන්නනවා මේ අහනුයි මමනුයි කියලා දෙන්නේ ගැන. මොකද ඒක අපි මේ ඩයග්‍රෑම් එකේ මේ අන්තිම ස්ලයිඩ් එකට එහෙම අපි පෙර ස්ලයිඩ් එකට අපි භාවිතා කරනවා. ඒ අහනුයි මමනුයි දෙන්න එක්කව වෙලා ඉන්න තැන කියන්නේ අහංකාරයයි මමංකාරයයි කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මමංකාරය තමයි මේ උඩ තියෙන මනෝ සංචේතනාවේ උඩ පැත්තේ තියෙන මමංකාරය යට පැත්තේ තියෙන අහංකාරය. කොහොමද අහංකාර වෙන්නේ? අවුරුදු 16 ක විතර ගෑනු ළමෙක් ගත්තොත් ලස්සන ගෑනු ළමෙක්. එයා ලස්සනයි කියලා ඒ පුද්ගලයාට අහංකාරයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ අන්නේ වගේ දැන් එහෙම නැත්තම් මොකක් හරි බාහිර වස්තුන්ගේ පරිග්‍රහය මතකද? අලිද්දගානි සූත්‍රය කරනකොට වෙන්නේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරයක් කියන එකක් ඇති වෙනවා කියලා. ඒකෙන් අර බෙන්ස් කාර් එකක් අපේ ගෙදර තියෙනකොට මට සුඛයි නේද? අන්න ඒ විදිහේ එකක් ඇති වෙන. එතකොට මමංකාරය කියන්නේ. එතකොට මේ අහනුයි මමුනේ පෙන්වන්න පුළුවන් මෙතන. මෙන්න මේ දොරපොල්ල තියෙනවා නේද? එතකොට මේ දොරපොල්ලත් එක්ක උගලන්ට පේනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එකත් එක්ක. උගලන්ට පේනවා මේ තීන මිද්දේ. අර කුඩා වූ මෝහය කියන තැනට, ඒ කියන්නේ අවිද්‍යාව ආශ්‍රය කියන තැනට ඉරක් ඇඳලා තියෙනවා. අන්නේ ඉර, ඒ කියන්නේ 1.3 to 3.3 කියන එක මේ පෙන්නන්නේ. ඒ ඉර කැපෙන තැන ඔන්න මමං කියන එක එනවා. මමංකාරය කියන එක. ඊළඟට ආයෙත් පේනවා ඕගලන්ට මේ චිත්‍රේකාවකින් තීන විද්‍යේ ඉඳන් යවලා තිනවා අර විශාල මෝහයට, මහා මෝහය කියන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ රේඛාවයි මේ අර පුටුවේ ඇඳ තිනවනේ අවිද්‍යාවයි කුක්කුච්චයයි. අන්නේ රේඛාව දික් කරාම මේක කැපෙන තැනට අන්නේ තෙන්දී අහං වෙනවා. අහංකාරය කියන එක එතන තියෙනවා. එතන අහංකාරයේ උඩ මමංකාරය. එතකොට මේ අහංකාරය මෙන් දැන් බලන්න මේ ඔක්කොම මේ තීන මිද්‍යත් එක්කයි ඇති වෙලා තියෙන්නේ. තීන මිද්‍යෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ලයින් දෙකේම තමයි මේ ඉන්නේ. එතකොට මේ අහනුයි මමුණු එක්කහුවෙලා තියෙන තැනකුත් මේකේ ලකුණු කරලා තියෙනවා. ඒක තමයි මේ රතු පාට ඉර දෙකක් පේනවා නේද ලකුණු කරලා තියෙනවා කියලා. එකක් ඇවිල්ලා තිනවා සංඥාවේ ඉඳන් පලාසයට. අනිත් එක ඇවිල්ලා තිනවා මේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයේ කියන එකට. රතු පාට ඇඳලා තියෙන ඉර දෙක. කුක්කුච්චේ ඇතුලේ හරියට මේ දෙන්න එකහුව වෙනවා කියලා තියෙනවා. අන්න ඉතින් තමයි මේ අහනුයි මමුණි දෙන්න එකට ඉන්න තැන. අහනුයි මමුණි දැන් දෙන්න මේකයි. මොකද්ද මේකෙන් කියවෙන්නේ? ඔගේ හරි ලස්සන කතාවක් පේනවා මෙන්න මේ රේඛාව බැලුවොත් ඉන්නේ. මේ තීන මිද්‍යයි ඊළඟට සම්ප්‍රප්පලාපයේ තියෙන රේඛාව නේද? එතකොට මෙන්න මේ රේඛාවේ කල්පනා කරන්න බලන්න තීන මිද්‍යේ ඉඳන් ඕගොල්ලෝ මේ අහනුයි මමුණු එක්කව වෙලා ඉන්න තැනට එනවා කියලා. මේ තීන මිද අපි නිතරම රෝගීද නැද්ද? අපි රෝගී නේද? අපි රෝගී නෙවෙච්ච අවස්ථාවක් තියෙනවා. එහෙම ගන්නෑ. ඒ කියන්නේ කායික වශයෙන් ඔගොල්ලෝ ඉපදෙනකොටම ඕගොල්ලන් දන්න ඕගොල්ලන් රෝග හතරක් තිබෙනවා. මුත්‍රා පිට ගිරීමයි, අසුචි පිට ගිරීමයි, බඩගින්නයි, පිපාසාවයි. එතකොට එහෙනම් රෝග කායිකවත් රෝගී කියන තේ. ඉතින් දැන් මේ විදිහට මේ රෝගී සහිතව ශරීරයක් සහිතව අපි මේ ජීවත් වෙලා ඉන්නෝ මේකේ අර ඔතලා ඔතලා කියන එක වට ඔතලා ඉවරයි තියෙන්නේ. ඔතාගෙන ගිහිල්ලා තියෙනවා. බව ගණනාවක් තිස්සේ ඔතලා ඔතලා තියෙනවා. එතකොට ඉපදිච්ච වෙලාවේ ඉඳන් බැලුවත් ඉතින් වට අටක් ගහනවා කියන එක මෙහෙම කරනකොට ගිහිල්ලා ඉවරයි. ඔය අට වටක් කරකවනකොට අපි තීන මිද්දියට එනවා. ඕනම වස්තුවක් සම්බන්ධයෙන් අරගෙන වට අටයි අපි කරකවන්නේ. අපි බොජ්ජංග භාවනාව කරනකොට ඔබ ටිකක් දීර්ඝව බලමු. රවුම් අටක් කරකවනකොට අපි තීන මිද්දියට ඇවිල්ලා තියෙනවා. ඔය තීන මිද්දියට අපි ඇවිල්ලා නම් තියෙන්නේ. එහෙනම් වටාට කලින් කරගෙවුවයි කියන්නේ එහෙනම් මම දැන් ඉන්නේ තීන මිද්ද ස්වභාවය. මෙතන ඉඳන් තමයි මම මේ හිතන්නේ. මේක හිතන්න හරියටම මේ මහ මූද හැදිලා ඉවරයි. තීන මිද්දේ සහගතව ඉන්නවා කියන්නේ මහ මූද හැදිලා ඉවරයි. හැබැයි මූදේ උඩ රැල්ලක් තියෙනවානේ. ওই රැලි තමයි යන්න කට්ලට් තියෙනවා. ලස්සන එකකින් දැක්කා. අනේ රැල්ල විතරයි. ඒ මුඩින් එන එක විතරයි. හැබැයි අරක තියෙන්නේ අර ජල කඳක් උඩ තියෙන්නේ. එතන අපි හැමතිස්සෙම රෝගී. එතකොට එහෙනම් ඕගොල්ලන්ට තියෙනවා මෙතන ඉඳන් දැන් ඕගොල්ලෝ කියන්නේ හැම වෙලාවෙම ඕගොල්ලෝ ලෙඩ වෙලා ඉන්නේ. මෙතෙන්ට එනකොට කියනවා මමන් කියලා කිව්වම ලෙඩ වෙලා මම කියන එක එනවා. ලෙඩ වෙලා මම ඉන්නේ ලෙඩ වෙලා. ඒතකොට ලෙඩ වෙලා මම. ඊනකට ගත්තාම මෙතන අනිත් පැත්තට බලන්න. ඔය සම්ප්‍රප්පලාපිය පැත්තටයි මේ ඊළඟට යන්නේ. එතකොට මෙතනින් තාපහ අර වගේම කතාවක් කියනවා. මෙතෙන්දි කියනවා මේ මම ලෙඩ වෙලා කියලා. ඔය සම්ප්‍රප්පලාපියේ තියෙනවා මේ නිත්‍ය කතාවක්. ඔය සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක පොඩ්ඩක් පරිස්සමෙන් කෙනෙක් බැලුවොත් ඕකේ පේනවා සම්ප්‍රප්පලාපිය කියන එකේ අර දොඩෝ දොඩෝ ඉන්නේ එකේ තියෙනවා කියලා නිත්‍ය කතාවක් කියනවා. මෝහ පාරණිය ඕක තියෙනවා. එතකොට ඒකේ තියෙනවා නිත්‍ය කතාවක්. එතකොට ඕගොල්ලෝ කියන්නේ මොකක්ද මේ අවස්ථාව වෙනකොට? මේ මම කියන එක නා නිත්‍යයි. මේ ලෙඩ වෙන එක කෙනෙක් නෙමෙයි. මේ අද හම්බෙන් ලෙඩ වෙලා. අන්න ඒක තමයි ඒ කියන්නේ. එතකොට මම ලෙඩ වෙලා. මුලින් කියනවා තීන මිද්දේ ඉඳන් මෙතන මැද්දට එනකොට ලෙඩ වෙලා මම. තීන මිද්දේ කියන්නේ හිතන්න ලෙඩ කියලා. ලෙඩ වෙලා කියලා. ලෙඩ වෙලා මම. දැන් ඕගොල්ලෝ කල්පනා කරගෙන ඉන්නේ මේ මම හැමදාම හොඳට ඉන්නේ කෙනා අද හම්බෙන් මේ වුණ ගැනිලා ඒ වෙලාව. එතකොට මම ලෙඩ වෙලා. ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. එතකොට ලෙඩ වෙලා මම නම් මම ලෙඩ වෙලා නම් මේක වෙන් කරන්න දෙයක් තියෙනවා. දෙකම එකයි නේද? වචන දෙක දෙපැත්තට මාරු වුණා විතරයි කියන එක තියෙන්නේ. මෙන්න මේ පලාසෙට එහෙමනම් වෙන් කරගන්න බෑ. මතකද පලාසෙ තියෙන යාළුවගෙන් යාළුවව වෙන් කරනවා කියලා. වැඩි අකුසලෙන් කුඩා අකුසලෙ වෙන් කරනවා කියලා. ඉතින් මේක මොකද්ද වෙන් කරන්න පුළුවන්? ලෙඩ වෙලා මමයි මම ලෙඩ වෙලා දෙන්නම් එකයි. එහෙනම් ඒ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි බැලුවා මේ අහනුයි මමුනේ වෙන් වෙලා ඉන්න අවස්ථාව එක්කව වෙලා ඉන්නා වූ අවස්ථාව කියන එක අපි මේ දෙකම බලලා තියෙනවා. ඔදී අහනුයි මමුනේ උතන විතරක් නෙමෙයි. අහනුයි මමුනේ ඇත්තම කියනවා නම් මේ හැංගිලා ඉන්න යෝල තැනුත් තියෙනවා. මේ පල්ලෙහා හරිය දෙපැත්තක මේ පොල්ල මෙතන පල්ලෙහායින් තියෙනවා. මේකේ වම් අත පැත්තේ කෙනෙකුගේ දකුණු අත පැත්තේ කෙනෙකුගේ එහෙමයි හැංගිලා තියෙනවා. ඒකට එක තැනක විතරක් නෙමෙයි අහනුයි මමුනේ ගියේ ගමන කතාවේ තියෙනවා. එතකොට දැන් අපි බැලුවා පළවෙනි එක මෙතෙන්දි පළවෙනි භාවනාවේදී එහෙනම් මේ ඔය කොම් භාවනාව. මේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එකට භාවනාවක් තියෙනවා. ඒතකොට පළවෙනි භාවනාවේදී මෙතන තියෙන්නේ ඇත්තම කියනවා නම් මේ තමන් කල්පනා කරනවා මේ මම ඉන්නේ මේ මාරයගේ කුකුල් කොටුවේ මේ පල්ලෙහා ඇඳලා තියෙන්නේ. මේ කුකුල් කොටුවේ තමයි ඉන්නේ මේ මුළු ඩයග්‍රෑම් එකම කුකුල් කොටුව. මේකේ අර ගොම්බෙට්ටි ඉන්න පණුව වගේ එක වෙලාවක මේ කබලින් කාර ආහාරයක කකා ඉන්නවා. තව වෙලාවක මනෝග ගහ චේතනා කර කර ඉන්නවා. ඉතින් එක එක ආකාරයට මේකේ ඇතුලේ ඉන්නේ. අර මොනවා හරි පොඩ්ඩක් කැම ජුට්ටක් දුන්නා නම් ඒක කාලා ඉන්නවා කියන එක ඇතින්. මෙයා කල්පනා කරනවා මේ කුකුල් කොටුව ඇතුලේ මම ඉන්නේ නැහැ. මේ කාමයයි කාම සංඥා මේ දෙකම මායාවේ ගෝචරයි. මායාවේ මායя දාන කැම. මම මේකෙන් පැන ගන්නවා එළියට. අදිටම් කරනවා. දැන් ඕගොල්ලෝ කියන්නේ මට මේ දුක විඳ විඳ ඉන්න බෑ මේකෙන්. මම මේකෙන් කොහොම හරි මේක අයින් වෙන්න ඕනේ කියලා නේද? ආන් ඒ වගේ මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය. අදිටම් කරනවා මම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයක්. හරියට මග සත්තබොජ්ජංගේ ඒ වගේ එකක් භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන සිත ඇති කර ගැනීමෙන් තමයි මේ ස්වභාවිත වූ චිත්තය කියන එක ඇති වෙන්නේ. බුදුහාමුදුරු පෙන්වනවා එතනින් එක්ක නිවන් දකින්න එහෙම නැත්තම් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ආනේජ ඒ කියන්නේ කට්ලට් එකක් දැක්කද කාන්තාවක් දැක්කද පුරුෂයෙක් දැක්කද කවුරුවක් දැක්කයි කියලා මේ මනස ආපහු තව එකක් හදන්න යන්නේ නැහැ. එතනින්ම ඉවරයි කියන කතාවක් ඒක කරන්නේ. ඒක තමයි පළවෙනි පැරග්‍රාෆ් එකේ පෙන්නන්නේ. ඊළඟට ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරන යලිදු මහණෙනි ආර ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ක ධම්මික කාම කෙනෙකුත් යම් සම්ප්‍රායක කාම කෙනෙකුත් යම් දික්ටි ධම්මක කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයන්ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා. මෙසේ ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත් ආදී කාර්යයන් පහදින සම්පසාදී ඇති කල්ලි ඊතාත්මේ විදසුන් වූ රහත් බවට හෝ පසක් කෙරේ. ආනන්ද සමාපත්තියට හෝ සමයයි. මරණි මත්ති තෙල කරුණ විද්‍යාමාන වෙන යම් කර්මකින් මේ මහානුගේ උපදිනට නිසි විපාක විඥානෙ වීන ඒ කුසල ආනන්ද ස්වභාවයට පැමිණියවන්නේ මහන්නේ මේ දෙවිඳු ආනන්ද සප්පාය ප්‍රතිපදාව කියලා වෙන. එතකොට මේක හෙල්ලෙන්නේ නැතුව ඉන්න මේ දෙවිනි කාරණය මොකද්ද? මෙතෙන්දි ගන්නවා අර ඉස්සෙල්ලා කිව්වා කාමයේ කාම සංඥාවයි දිට්ඨ ධම්ම සම්පරායක වශයෙන් බැලුවා. දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි මේ ඔක්කොම දේවල් මේ සතර මහා භූතයන් නිසා තමයි හටගත්තේ. එතකොට ඒ පාර ඒ වෙලාවේදී එයාට කල්පනා වෙනවා මේ රූපේ නොවෙනවා නම් මේ කාමයේ කාම සංඥාවයි කියලා කතාවක් නැහැ කියලා කතාවක් එයාට වෙනවා. මේ රූපේ නිසා තමයි මේක තියෙන්නේ. ඉතින් අර 2B diagram එකට ඔයගොල්ලෝ ගියොතින් ආපහු ඔයගලන්ට පේනවා මේ අවස්ථාව වෙනකොට මෙන්න මේ කබලින්කාර ආහාරය, ඒ කියන්නේ මේ දිට්ටි අනුසය, දිට්ටි අනුසය කියන එක තමයි මෙතන සිග්නිෆිකන්ට් වෙලා තියෙන්නේ. එතකොට මෙතනින් පෙන්නනවා මේ දිට්ටි අනුසය මේ රූපයට තමයි ඇඟිල්ල දික් කළා තියෙන්නේ. එතනින් පෙන්නනවා මේ රූපය තමයි මේකේ ප්‍රශ්නය. මේ කතාව ඔක්කොම ඇති වෙලා තියෙන්නේ රූපයට. ඒ රූපේ හැදලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. අන්න ඒක කල්පනා කළාම මේකේ දැන් ලූප් එකේ අපි පටන් ගත්ත තැන කබලින්කාර ආහාරයයි සුබයි කියලා ආවේ ඒකනේ. දැන් මෙයාට පේනවා මේක වටේට ගිහිල්ලා ආවම මේ ආපහු පේන්නේ රූපය කියන එක. ඉතින් එයා ඒක කල්පනා කළා. ඉතින් මේ රූපය කියන එක අපි මතකද සතර මහා භූතියෝ කියන එක අපි බැලුවනේ අසූචි ගොඩක් කියලා නේද? ඒ කියන්නේ අපි බැලුවනේ අර අසූචි ධාතු මනසිකාරය කරපු හැටි මතකයිනේ. දතතු කුඤ්ඤම් පවලිත ධාතාවදී බැලුවා අසූචි කියන එක පටවිය. ඒක මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය. ඒක මගේ නෙමෙයි. එතකොට අර බාහිර අසූචි පටවිය වෙනවද මගේ නොවෙනවද? අන්නේ අර්ථේ. මේ අපේ ඔළුවේ තියෙන කෙසුත් පටවිය. ඒක මගේ නෙමෙයි. අන්නේ විදිහට මුළු පටවියෙන් අපි සිත නිදහස් කරගත්තේ. ආන්නේ වගේ ඒ ධාතු මනසකාරී තිබුණා වූ ඒ අර්ථය භාවිතා කරනවා. අන්නේක තමයි මේ පෙන්වන්නේ. මේ සතර මහා භූතයන් නිසා තමයි මේක තියෙන්නේ කියලා. අන්න එහෙම ගත්තොත් ඉතින් ආනිජ මේ ප්‍රතිපදාවට ගියා. ඉතින් ඉතින් ගියා ගියා 6 වෙනි ධානයේ 5 වෙනි ධානයේ වාගේ වටය ගමන් කරනවා. 5 වෙනි ධානයේ දක්වා යන්න පුළුවන්. ඉතින් ධාතු මනසිකාරය කරලා බලනවා. ආනිජ සප්පාය සූත්‍රයේ මගේ නිමේ කියලා ගත්තාම එකපාරට අර කළු විලා යන ස්වභාවය කියන්නේ. එතකොට ඒක ඒ දෙවෙනි කාරණේ එතන පෙන්නනවා. ආපහු නැවතත් පෙන්නනවා. යළි මහණේ ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ යම් ditthi dhammika kaamu තයම් සම්පරායික කාමයේ තද්ද යම් ditthi dhammika kaamu සංඥාවකුත් වේ යම් සම්පරායික කාම සංඥාවක් තයම් ditthi dhamm රූපය සම්පරායික රූප ditthi dhammika රූප සංඥා සම්පරායික රූප සංඥාවක් තද්ද මේ දෙකම අනිත්‍ය යමං අනිත්‍ය නම් ඒ තෘෂ්ණා ditthi විසින් අභිනන්දනා කරන්නට නොසෙයි අභිමානින් කියන්නේ මොනසෙයි බැසගෙන සිටින්න මොනසෙයි මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාහණයම එම පිළිවෙත බහුල කොට විසනේ මාමුගේ සිත අරියත් ආදී කාරණේ පහතින් සම්පස්දාදී ඇති කල්ලි ඊතාත්මය විදසුන් නොවන රහත් බව පසක් කෙරේ එහෙම නැත්නම් අර ආනින්ජයට සමවදින මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙන යම් කාරණයකින් ඒ මාමුගේ උපතට නිසි විපාක විඥානෙ වීම ඒ කුසල ආනන්‍ය ස්වභාවයට පැමිණිය යන්නේ මහන්නේ මේ තුන්වෙනි ආනන්‍ය සප්පාය ප්‍රතිපදාව එයි කියන්නේ. මෙන්න මේ අවස්ථාවේදී උගලන්ට පේනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ කාරණා හතරක් දෙපැත්තට පෙන්නනවා කාමයේ කියන එක දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. කාම සංඥාව දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. ditta ධම්ම සම්පරායක. රූපය කියන එක දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි ඒක ඉස්සෙල්ලා බැලුවා. දැන් කියනවා මේකේ රූප සංඥාව කියන එක දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. මොකක්ද රූප සංඥාව කියන්නේ? අර දිට්ටි අනුසයෙන් ගිහිල්ලා අපි ආවේ මොකද්ද රූපේට සුඛයි කියලා. 2B diagram එකේ අපි සුඛයි කියන කතාවට ආවා නේද? මේක දිට්ටි අනුසය ආවා දැන් මම 6න් පස්සේ මෙතන සුඛයි කියන කතාව ආවා. සුඛයි කියන කතාව ආවොත් මොකද කරන්නේ මම? රූපේම ලාභයක් වශයෙන් ගන්නවා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ මෙතනින් මේ අත්තා කියලා මගේ කියලා ගත්තට පස්සේ මෙතන අර ඒරියා 1 ට්‍රයැන්ගල් එක ඔයගොල්ලෝ දන්නවා ඒ ගිද්දි ලෝභයයි ඉඳන් කබලින්කාර ආහාරේ වේදනාව ගිද්දි ලෝභය යන්නේ ට්‍රයැන්ගල් එකට අපි කියනවා ඒරියා 1 කියලා. ඒ ඒරියා 1 කියන එක හැදෙන්නේ අර රූපේ ලාභයි කියලා ඇවිල්ලා. එතකොට මේක රූපේට සුඛයි වුණාම තමයි ඒක සිද්ධ වෙන්නේ. අන්න ඒක තීරුම් ගන්නවා. මෙයා කල්පනා කරනවා මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. අර ලී කෑල්ල කැඩෙනවා නේද? එතකොට මේ මිනිහෙක් ඉන්නව ජරාවට දිරාගෙන යනවා. එහෙමනම් ජරා දිරාව යන දෙයක් මේක මගේ කියලා අරගන්න අභිනන්දති අභිවදති අජෝසාය තිට්ටති කියලා ගන්න වටින්නේ නැහැ කියලා මෙයාට මේක පේනවා. එතකොට ඒ රූපයන්ට දීවව අගයන් එහෙනම් අපි කතා කරන්නේ නේද? පෙර රූපයන්ට අගයන් දීලා. ඔය අපි මානිය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද? ඔය මානිය කියන එක හැදලා තියෙන්නේ ඕගොල්ලෝ මේ අගයන් දීලා. ඔය පළවෙනි රවුමේදී, පළවෙනි රවුමේදී කරකවනකොට රූපයට ඔන්න අගයක් දෙනවා. දෙවෙනි රවුමේදී ඕගොල්ලෝ රූපයට අගය දෙනවා මානිය නිසා. පෙර මම දුන්නා වූ අගය නිසා ඔගොල්ලෝ අගය දෙනවා. ඊළඟට මේ මානියෙන් දෙන දෙවෙනි අගය. ආපහු තුන්වෙනි පාරටත් අගයක් දෙනවා මේ වේදනාව නිසා. සවුන් තුන්වෙනි එක අර සුඛයි කියලා කිව්වේ. අපි මෙතෙන්ට ආවනේ. සුභයි නිත්‍යයි වුණාම සංඥාව සුඛ වෙන සුඛයි කියලා උන දැන් ආපහු අගයක් දෙන්නේ. වේදනාවට. ඊළඟට ආපහු හතරවෙනි එකදී මානිය නිසා එතන කරකෝල ඒ අපි ආපහු අගයක් දෙනවා වේදනාවට. රවුම් හතරක් කරකිනවා. පස්වෙනි රවුම කරකවනකොට ඔන්න චේතනා කරන්න පටන් ගන්නවා ඔක. හතර වෙන පස්වෙනි රවුම එනකම් මේක ගලව ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ බයිසිකල් රෝදේ හයියෙන් කරකවල නැහැ. යන්තම් පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ කො තව චුට්ටකින් නතර වෙනවා කියන කතාවක් තියෙනවා. මිනිසෙකුට මනස නවත්තා ගන්නත් පුළුවන්. තාම තීරණයක් නැහැ. රූපේ ලාභයි කියලා තීරණය කළා නැහැ. පස්වෙනි රවුම එනකොට ඔන්න චේතනාව දෙන අගයක් දෙනවා. රූපේ නිසා අර ලීටික ලාභයි කියලා ගත්තද? අන්න ඒ වගේ මේකෙන් මට මේසයක් හදා ගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ ඒ අගයක් දීලා තියෙනවා. එතකොට ඒ එහෙමත් නැත්නම් අපි හිතමු ඕගලන්ට මේ කුණු අඹ ගන්න යන්න ඕන වෙලා තියෙනවා. මේ කුණු අඹ නෙමෙයි අඹ ගන්න ඕනකම වෙලා ගෙන්න තියෙනවා. අඹ ඕන වෙලා යනවා මේ ඩොලර් පහක් අරගෙන. යනකොට අර මේ මුදලාලි අඹ ගොඩවල් දෙකක් ගහලා තියෙනවා. එක ගොඩක් මේ ටිකක් ගාන වැඩි ඩොලර් 10යි අතේ තියෙන ඩොලර් 5යි. අර මිනිස්සේ අර සතු කාලා තියනා වූ අඹ ගෙඩියක් අඹ එහෙම ටිකක් කුණුවෙන් ටිකක් ගිහිල්ලා තියෙන්නේ. ඒ පාර ඔයගොල්ලෝ කල්පනා කරනවා මේ ගොඩ එයා විකුණනවා ඩොලර් 2.50යි. මලඟ පහක් තියෙන ගොඩවල් නම් දෙකක්ම ගන්නත් පුළුවන්. ඈ ඒ පාර කල්පනා කරනවා මේ කෑල්ල දැන් මැනලා බලනවා මේකේ මේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවානේ. මේ කෑල්ල කැපලා දැම්මහම මේ කෑල්ල මට භාවිතා කරන්න පුළුවන්. ඒ පාර දැන් ඔයාලට හරි සන්තෝසයි. කුණු අඹ මුදලාලි හිටපු හින්දා නේද? නැත්තම් ඉතින් ඩොලර් පහෙන් ඕක කරගන්නත් බෑනේ. අරක ගත්තා අර කෑල්ල කපලා දාලා මේක කනකොට කල්පනා කරනවා මට ආදාහරි ලාභයක්. මොකද අර මුදලාලි හිටපු හින්දා මට මේක කාලා ජීවත් වෙන්න පුළුවන්. දැන් මොකද්ද කියන්නේ? මේ කුණු අඹ ගෙඩියේ මේ වේදනාව. අන්න ඒක තමයි චේතනාවට ගෙහින් තියෙන්නේ. අර අත්තා වෙන්නෙත් ඔන්නේ කතාවමනේ. ඒ කියන්නේ අත්තා වෙන්නෙත් ඔය අත්තා වෙන්නේ මොකද්ද? අර වේදනාව වින්දාට පස්සේ වේදනාව තමයි අත්තා වෙන්නේ. තමා වෙන්නේ. අඹ ගෙඩිය අනත්තා. ඒක අපේ නෙමෙයිනේ. ඕගොල්ලෝ කියන මුලින් මුදලාලිගේ කියලා. මුදලාලිගෙන් නෙමෙයි නේ. ගහේ. ඒ කියන්නේ ගොවියගේ කියයි. ඉතින් ගොවියගේ නෙමෙයි අන්තිමට ගහේ. ගහෙත් නෙමෙයි පොළොවේ. ඔන්න ඔයගේ අන්තිමට එනවා මේක අනත්තා කියන එක එනවා අපිට පේනවා. එතකොට අර අනත්තේ අත්තා කියන අවස්ථාවේදී ඕගලන්ට පේනවා අත්තා වෙලා තියෙන්නේ සුඛේ. අනත්තා වෙලා තියෙන්නේ අර රූපේ. කුණු අඹ ගෙඩිය කියන එක. එතකොට දැන් මේ පුද්ගලයාට පේනවා මේකේ මේ අත්තා කියලා ගත්තට පස්සේ ඒ කියන්නේ මම අර අඹ ගෙඩියට අගේ දීලා ඉවරයි. ලාභයි කියලා මම අරගෙන ඉවරයි. දැන් ඔන්න ලාභේ උනායින් පස්සේ මොකද වෙන්නේ? ඔයගොල්ලෝ හැමදාම යන්නේ පොළොට අර කුණු අඹ මුදලාලි ඉන්න තැනටමයි යන්නේ. වෙන මුදලාලි කෙනෙක් ඉන්න තැනට යන්නේ නෑ. මොකද්ද මම මේ කුණු අඹ ගෙඩිය කියන්නේ? මේක මෙන්න මේ ශරීරය. මේක කුණු ගඩා ගොඩක්නේ. මේ කුණු අඹ ගෙඩියේ මේ වේදනාව. අර හොඳ මුදලාලි යනකට යන්නේ නැහැ කිව්ව බ්‍රහ්ම ලෝකෙට යන්නේ එහෙම කල්පනාවක් ඇත්තේ නෑ. අරකටම තමයි යන්නේ. කබලින්කාර ආහාරය මේකම තමයි හොයාගෙන යන්නේ කියන එක තේරෙනවා. එතකොට දැන් මෙයා කල්පනා කරනවා මේව අභිනන්දනා කරන්න දැන් අඹ ගෙඩිය නම් හොඳට දැක්කනම් මෙයාට පේනවා මේ ජරා ගොඩක් නේ මේක තව චුට්ටකින් කුණු වෙලා යනවා. අභිනන්දනා කරන්න වටින්නේ නැහැයි කියන එක ඔන්න ලස්සනට වෙන ප්‍රඥාවෙන් උතු බැලුවා නම් මම මේ ගුණ අඹ කකා කරන ජීවිතේ මේක හොඳ වැඩක් නෙමෙයි කියන එක. එතකන් තේරුනේ නැහැ හැබැයි. එතකොට අන්න එක තමයි මේ තුන්වෙනි කාරණාව. එතකොට මේක ලාභයි කියලා ගන්නෙ නැතිකම අත්තායි කියලා කරන එක සිද්ධ වෙන්නේ නැත්තම් ওই කතාව නැහැ. අන්න ඒක දැක්කාම මේ තුන්වෙනි ආනෙන් සප්පාය ප්‍රතිපදාව කියලා එතන පෙන්නනවා තථාගතයන් වහන්සේ. ඊළඟට තථාගතයන් වහන්සේ ආපහු පෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුන් මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමවත්, පරලෝ යම් කාමවත්ද. මෙලෝ යම් කාම සංඥාව, පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පා නොවන ධාන සංඥාවොත්ද යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තයේ ඒ ප්‍රණීතයේ මෙසේ පිළිපන්නා ඔය බහුල කොට වාසය කරන්නා ඕගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුයි පහදි පැහැදීම ඇති කල්ලි මේ ආත්මය වූ ආකින්චඤ්ඤායතන සමාධියට වූ පැමිණේ ප්‍රඥාවෙන් වූ මිදේ ශරීරයගේ බිඳීමේ මරණීය මත යම් කාරණකින් ඔහුගේ උත්පත්ති ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චඤ්ඤායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ කියලා කියනවා. ඉතින් මෙතන මේ පාලි භාෂාවෙන් මේ වචනේ බැලුවොත් ඕගොල්ලන්ට පෙන්නනවා මෙතන මේ ඔක්කොම පෙන්නන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වා රූප රූප සංඥා නේද? කාමයේ කාම සංඥාවයි රූප සංඥාවයි ඊළඟට ආනේඤ්ඤ සංඥාවත් ගන්නවා. ආනේඤ්ඤ සංඥාව කියලා කියන්නේ මේ දක්වා දැන් ධානයන්ගේ කතා කළානේ සුබයි කියලා ගියා කිව්වා. දෙවිනී කේදී තවත් ධාතු වශයෙන් බල්ලා ගියා ආකාස සංඥායතනිය වගේ වලට. ওই විදිහට තවත් ටික දිගට ගියා. මේ ඔක්කොම දැන් මෙයා කතා කරන්නේ රූපේ විතරක් නෙමෙයි. රූපෙන් තොරව ඇති වුණා වූ ඒ ධාන සහගත වූ ආකාස සංඥායතන වැනි සංඥාවන් බව කල්පනා කරනවා. මෙන්න මේ සංඥාවන් ඔක්කොම නිරුද්ධ වෙනවා. අපරිශේෂා නිරුද්ධಂತಿ. ඒතං සන්තං ඒතං පනිතං. අන්න ඒක සාන්තයි පනිතයි කියලා ගන්නවා මේ සංඥාවන් නිරුද්ධ වෙනවා. එතකොට අන්න එහෙම ගත්තාම ඒ පුද්ගලයාට මේ ආකින්චඤ්ඤායතනෙට යන්න පුළුවන් ඒ කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී මේ පුද්ගලයා මේ සංඥාව කියන එක ලාභයක් කියලා එයා ගන්නෙ නෑ. මේවන් නිසා යම් කිසි සංඥාවක් ඇති වෙනවද මේ සංඥාව ලාභයි කියලා ගන්නෙ නැතිකම කියන එක තියෙනවා. ඉතින් උතන ටිකක් අර කල්පනාවෙන් බැලුවොතින් එහෙම අර ආනින්ජ ඩයග්‍රෑම් එකත් එක්ක මේ තුන තුන්වෙනි ඩයග්‍රෑම් එකත් එක්ක ඔගොල්ලෝ දන්නවා මේ සාරම්භය කියන එක තියෙන්නේ මෙතන පල්ලෙය නේද? දැන් අපි හිතමු මොහොතකට අපිට අභිජ්ජාවක් නැති කියලා. ව්‍යාපාදයකුත් නැහැ කියලා හිතමු යම්කිසි මොහොතක. නමුත් මෙන්න මෙයා විතරක් තියෙනවා. මතකද මේ සූත්‍රයේ පෙන්වන්නේ අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි කිව්වා. අපි මේ තුන්වෙනි කාරණේ විතරක් බලමු. දැන් පළවෙනි භාවනාව වලින් මේ අභිජ්ජා ව්‍යාපාදය නැහැ කියනකෝ දැන් මෙයා ආකාස සංඥායතන ඒ වගේ තැන් වලට ගිහිල්ලා තියෙන තරහවක් ඒ අර රළු වස්තුවක් නිසා ඇතිවෙන්නා වූ තරහවක් කියන එකක් එයාගේ නැහැ. එතකොට මේ වගේ தත්යකට එයාගේ මනස ගිහිලා තියෙන මෙතන තාපෝ කැරකෙනවානේ. කැරකෙනවා කියන්නේ මෙතන මම දකිනවා මේ සාරම්භයේ නිසා මම මේ එක වේදනාවකට වඩා තව වේදනාවකට ආගියක් දෙනවා. කබලින්කාර ආහාරයේ මේ කට්ලට් එකට වඩා අර කට්ලට් එක හොඳයි කියලා ඒක ගත්තා වුන ඒවා තියෙනවා. ධානයෙන් ගත්තාම ඕගොල්ලන්ට පේනවා මේ හතරවෙනි ධානයේ මේ ආකාරයේ දෙවෙනි ධානයේ මේ ආකාරයි දෙකට වඩා තුන හොඳයි තුනට වඩා හතර හොඳයි. මෙතනත් හරි කම්පිටිෂන් එකක් නේද? දැන් ඕගොල්ලෝ කියනවා එක ධානයකට ගිහිල්ලා මේ ධානය නම් හරි හොඳයි කියලා. අපි හිතමු පස්වෙනි ධානය කියලා. මම හොඳට භාවනා කරලා එකෙනෙක් කියනවා මම අද නම් ආසල හොඳ ආකාස සංඥායතනිය මට හරි සන්තෝෂයි. අනිත් එකන අයියෝ ඕක මොකද්ද? මම මේ හයවෙනි ධානයට ගිහිල්ලා මම ඇවිල්ලා ඉන්නේ කොච්චර සැපට මං හිටියද? ආලෝකයේ සහිතව මං හොඳට ඔය වගේ කළු වෙලා හිටියේ නෑ මම මේ විදිහට හොඳට දැක්කා කියලා Tamanට දෙනවා. එතකොට දැන් මෙතන ඒ පාර දැන් මෙයා ලෝකහල් කල්පනා කරනවා එහෙනම් මං ආයි පරාදයි. දැන් ආයි කල්පනා කරනවා එහෙනම් මම අර ධානයට යන්න ඕනික. ඉතින් ඔය එක එක ධානයෙන් කොට ගිහිල්ලා නිරෝධ සමාපත්තියටත් ගියයි කියන කෙනෙක්. බුදුහාමුදුරු පෙන්නනවා ඊළඟට මේවා එකක්වත් වැඩන්නේ මේ ඔක්කොම සකස් කරපු දේවල්. පේනවද? එතකොට අපිට පේනවා කවදාවත් මේ කම්පිටිෂන් එක කියන එක දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නම් නෙමෙයි. ඕගොල්ලෝ මොකක් හරි දැන් වස්තු වශයෙන් ගත්තාම හොඳට පේනවා. මොකක් හරි එකට ඕගොල්ලෝ හොඳයි ගොහම තව මිනිස්සෙක් කියනවා තව ප්‍රොඩක්ට් එකක් හදලා බලන්න මේ ප්‍රොඩක්ට් එකේ ඔය කියන ගුණයකට වඩා මේකක් තියෙනවා කියලා. දිනන්න බෑ මේක. වේදනාවත් එහෙමයි. එතකොට දැන් මෙතින්දි වෙන්නේ මේ වේදනාව සම්බන්ධයෙන් මේ කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා මට තේරෙනවා නම් එහෙනම් මං කැමති වෙන්නේ නැද්ද මේ වේදනාව නිරෝධයට? දිනන්න බැරි කම්පිටිෂන් එකක් නම් මං කැමතියි නිරෝධය නැති වෙලා යනවා කියන එකට කියනවන්නේ අර්ථයෙන් තමයි අර ඒතං සන්තං කියන එක. ඒතං පනිතං මේ වේදනාව නිරෝධය කියන එක ඇති වෙනවා කියන එක. අන්න එහෙම කිරීමෙන් එයාට ආකින්චන ආයතන කියන එකට එයාට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ 6 වෙනි ධානයේ තියෙන වේදනාව තමයි දැනගන්නේ. ඒක ඉක්මවනවා මෙයා. මේ වේදනාවත් එක්ක මට ඉන්න බෑ. මං කොච්චර හොඳයි කිව්වොත් තව කෙනෙක් කියනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඉතින් ඔතන ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියන වචනේ එතෙන් තියෙනවා. දැන් අදෝසය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයගලන්ට කිව්වොත් එහෙම අදෝසය පැහැදිලි කරන්න කියලා ද්වේෂය කියන එක තානං වචනේ කියලා කියාගන්න බෑනේ නේද? මොකද්ද කියන්නේ? නිතරම කියන්නේ ද්වේෂය නැතිකම තමයි අදෝසය කියලා කියන්නේ නේද? දැන් මං කියනවා ද්වේෂය කියන එක තානං වචනේ. ඒක ගැන කතා කරන්න බෑ කියන්නේ කියලා. ඔක පැහැදිලි කරලා තියලා තියෙන්නේ පිටකෝපදේශය. එතන පෙන්නනවා අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ පිස්සුව පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. ඒ කියන්නේ එකම ධානයකින්වත් අපිට ඉන්න බෑ. මොන ධානයකින් ඉන්න කල්පනා කළා වුණත් ඒ කියන්නේ මම මෙන්න මේ වේදනාව සහිතව මං ඉන්නවා කිව්වට ඊට වඩා හොඳ එකක් තියෙනවා. එතකොට කම්පිටිෂන් එක නිසා ඕගලන්ට ඉන්න බැරි කියන එක තියෙනවා. ඉතින් කිසිම තැනක ඉන්න බෑ. මේක හරියට නිකන් ලිස්සන තැනක ඉන්නවා වගේ තමයි ධානයක ඉන්නවා කියන්නේ ලිස්ස වැටෙනවා. නිව සංඥා නාසන්නයන් කියන යාබියා තමයි උඩ ටොප් එකේ ඉන්නේ. මේ මිනිස්යා හැම ඉන්නේ බොටම් එකේ. ඊතුරු ඒවා මේ මැද්දේ තියෙන්නේ. අනිත් ධානයෙන් ගත්තා. ලිස්ස යනවා. ඉතින් ඒකට තමන්ට තේරෙනවා මට ඉන්න බැරි නම් දිනන්න බැරි නම් එහෙනම් ඉතින් මේක නිරෝධේ ඊට වඩා හොඳයි කියන එක කල්පනා කරනවා. එතකොට ඒක තමයි පළවෙනි එක කියලා පෙන්නනවා. එතකොට මේක තවදුරටත් අපි තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. මේ අපි හතරවෙනි ඩයග්‍රම් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙතන මේ පෙන්වන්න උත්සාහ කරන්නේ පළමුවෙන්ම අහංකාරය නිසා මමංකාරය කොහොමද ඇති වෙන්නේ කියන එක තමයි පෙන්වන්න හදන්නේ. ඔය පිටකෝපදේශයේ ධර්මයක් තියෙනවා බවං භෝගංච ඕකාර අහංකාරස්ස පදට්ටානං කියලා. ඒ කියන්නේ භවය කියලා කිව්වම එක්සිස්ටන්ස් කියලා කියනවා භවය කියන එක. ඒකේ ලකුණු කරලා තියෙනවා මේ වේදනාව නිසා තමයි ඔයගොල්ලන්ගේ බව කතාව තියෙන්නේ. මතකද කුණු අඹ ගෙඩියෙන් කාලා මෙන්න මේ වේදනාව. එතකොට මේ වේදනාව නිසා තමයි ඔයගොල්ලෝ චේතනා කරේ ඉන්න ඕනේ කියලා. අන්න එහෙම තමයි භවය කියන එක හැදුවේ. එතකොට භවය කියන එක වෙන වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අපිට ලකුණු කරන්න පුළුවන්. භෝගය කියලා කිව්වහම කබලින්කාර ආහාරය. මනවඩනා රූපය, ඉදර තියෙන ආහාර, බෙන්ස් කාර්, අරෝමිය ඔක්කොම ඒවා භෝගය කියන එක. ඕකාරය කියලා කිව්වම මේවයි තොරව. ඒ කියන්නේ මේ රූපයන්ගෙන් තොරව අපි හිතමු අරූප ධානයකට ගිහිල්ලා කියන එකයි. මේ අවස්ථා තුනම ගන්න. දැන් අපි නිකන් බලමු නිකන් සාමාන්‍ය උදාහරණකින් අහංකාරය වෙන්නේ කොහොමද කියලා. අර අවුරුදු 16ක ගෑනු ළමයෙක් මං කිව්වා. ඒ ළමයා ලස්සනයි කියලා. ඒ ලස්සන නිසා ඒ මොනසයාගේ අහංකාරයක් එයාට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ භවය නේද? එයාගේ උත්පත්තියක් ඇති කරගෙන තියෙනවා. මගේ රූපේ මේ ආකාරයි. දැන් අලුතෙන් ඕගලන්ට අලුතෙන් රූපයක් හදන්න බෑනේ. මේ රූපේ දිලිදිලා යනවා මිසක්ක. ඒතර මං හදාගත්ත රූපේ බොහොම හොඳයි කියලා අහංකාරයක් කෙනෙකුට ඇති වෙලා තියෙනවා. හැබැයි මේ ලෝකේ ඔක්කොම අය ওই තත්ත්වයට අහංකාර මේ ලස්සන නම් මොකද වෙන්නේ? දැන් පන්ති ඉන්න ළමයි 10 දෙනෙක් 10 දෙනාම එක වගේම ලස්සනයි. ඒ මොනොතින් අන්න අහංකාර වෙන්න දෙයක් ඇත්තේ නේ. මොකද්ද මට මාගේ මෙහෙම කෑල්ල හොඳයි කියලා කියා ගන්න බෑ. එතකොට එහෙමනම් ඉනීක්විලිටි එකක් තියෙන්න ඕනේ. ඉනීක්විලිටි එකක් නැත්තම් කෙනෙකුට පේන්නේ නැහැ මේකේ මේ වෙනසක් තියෙනවා කියලා. භෝගියෙත් එහෙම. බලන්න ඕගොල්ලන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා නම් අල්ලපු ගෙදර තියෙන්නේ අපි තුන් ටොයෝටා එකක් කියලා. බෙන්ස් කාර් එක තියෙන එක්කෙනා ඔන්න අහංකාරයි මගේ බෙන්ස් කාර් එකක් තියෙන්නේ කියලා. හැබැයි මුළු ලේන් එකේම බෙන්ස් කාර් නම් මොකද තියෙන්නේ? හැමෝගෙම බෙන්ස් කාර් එකම જાති බෙන්ස් කාර් අහංකාරයක් වෙන්න දෙයක් නැහැ. මටත් තියෙන එකක් අරයටත් තියෙන එකක් දෙන්න ඕන එකයි කියන එක තියෙනවා නේද? එහෙනම් ඉනීක්විලිටි එක කියන එක උඩ තමයි මේක ඇති වෙලා තියෙන්නේ. දැන් අපි තියමු ওই දෙකම අල්ල පැත්තකට දාමු. අර ලස්සන ගෑනු ළමයිගේ බව කතාව වුණත් නැහැ. අර ඊළඟට අර බෙන්ස් කාර් එකට තමන් අහංකාර වෙලා තියෙන එක ඕනෙත් නැහැ. මේ දෙකම අල්ල පැත්තකට දැම්ම අල්ල වීසි කරලා දැම්මට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ? ආකාස සංඥායතන වගේ දේවල් නේද? ඉතින් ආකාසඤ්ඤාය ඇතුළත අහංකාර වෙනවනේ. කොහොමද අහංකාර වෙන්නේ? ඔන්න ඕගොල්ලෝ ගිහිල්ලා භාවනා කරලා එක දවසක ආකාසඤ්ඤාය ඇතුළත ගිහිල්ලා බොහොම සන්තෝෂයි ගිහිල්ලා තව එක්කෙනෙකුට කියනවා අද නම් මට බොහොම හොඳයි මම මෙතෙන්ට ගියා කියලා. අර අනිත් මනුස්සයත් භාවනා කරන මනුස්සයෙක් එයා කියනවා අනේ එයා ඔළුවත් කහලා කියනවා මං අවුරුදු 7ක් භාවනා කළා තාම මට එක දවසකට එක මොහොතකට ඔතෙන්ට යන්න බැරි වුණා කිව්වා මොකද්ද කල්පනා කරා ආ මෙයාට බෑනේ මට පුළුවන් කියලා අර ධානයේට අහංකාර වුණා එතකොට බලන්න භවය නිසා අහංකාරයක් ඇති වුණා භෝගේ නිසා ඇති වුණා මේකෙන් අයින් වෙලා ඒ චේතනාවන් සහිතව ඒ විඥානං ඡායතනෙම ආකාසඤ්ඤායතනෙ වගේ දේවල් පවත්නවා කියලා ඒකටත් අපි අහංකාරයක් කියන එක ඇති වෙනවා. එතකොට ඒක තමයි මේ කියන්නේ පදට්ටානම් කියලා කියන්නේ ආංකාරස්ස පදට්ටානම් කියලා කියන්නේ ආසන්න කාරණේ වෙනවා කියලා මේක පෙන්වනවා. ඊළඟට ඕගලන්ට පේනවා මේ පිටකෝපදේශයේ මෙතන පල්ලෙහැන් ලකුණු කරලා තියෙනවා. මේ සිංහල පොතේ පිටුව 132. මෙතන පෙන්වනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක. නිසා අපිට මේ තණ්හාව ඇති වෙනවා කියලා. තණ්හාවට ආසන්න කාරණේ වෙනවා කියලා පුරුෂේන්ද්‍රී ස්ත්‍රීන්ද්‍රී කියන එක තණ්හාව ඇති වෙන්න ආසන්න කාරණේ වෙනවා කියලා. ඒක පැහැදිලි කරනවා පිටකෝපදේශේ පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ගැහණියෙක් නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් ඇත කියලා තියෙනවා. මේක නිසා මෙයා අභ්‍යන්තරේ ඇලෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න මේ ලෝකේ පුරුෂයෙක් කාන්තාවක් දැස බලනකොට එයා බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අට උනන. එයා පුරුෂයෙක් දැස බලනකොට ඒ මාන්නේ වෙනස්. එයාගේ තියෙන වෙන කතාවක්. ඒ පුරුෂයා දැස බලනකොට එයාට එහෙම සිතුවිල්ලක් එන්නේ නැහැ. කාන්තාව දැස බලනකොට එයාට අර විදිහ සිතුවිල්ලක් එනවා. කාන්තාවටත් එන්නේ. කාන්තාවක් දැස බලන්නේ වෙන විදිහකට. පුරුෂයෙක් දැස බලන්නේ තවත් විදිහකට. එතකොට ඒක නිසා එයාට ඇතිවෙන්නා වූ සිතුවිලි තියෙනවා. ඕක අපිට පටන් ගත්තේ කොයි වෙලාවේද? ඕක පටන් ගත්තේ මේ පොඩි දේවල් වලින් පටන් ගත්තේ. පොඩි කාලේ ඔන්න පිරිමි ළමෙක් ඉන්නව අවුරුදු 5යි නංගි ඉන්නව අවුරුදු 4යි කියන්නකො. පොඩි එකා දඟකාරකමට ගිහිල්ලා ගහටක් නගින කොල්ලා. කොල්ලා ගහට නගිනකොට නංගිටත් කියනවා නගින්නේ කියලා. දැන් නංගි කියේට අම්මයි දැන් කියන පුතේ නම් ගෑනු ළමයි ගස් නගින්නේ නැහැ මේ ගෑනු නංගිට බෑ පුතේ කියලා. ආ එයාට බෑ කියලා ඔන්න එතනින් දාගත්තා එකක්. ඔන්න මම පිරිමියා කියලා නේද? මම පිරිමියා අර ගෑණි කතාව කියන එක එතනින් ආවා. දැන් බලන්න ඔන්න ඔය ගෙදරට එනකොට ඔන්න තනකොළ වැවිලා තියෙනවා මිදුලෙ. දැන් අපි හිතමු දැන් කසාද බැඳලා එහෙම ඉන්නේ කියලා. තනකොළ ටික දැම්මහම මහත්යට කල්පනා වෙනවා. ආ මේව අපේ නෝනට මේව කරන්න බෑ. ලෝන් මෝවර් එක ඔයාව තල්ලු කරන්න එයාට කරන්න පුළුවන් කමක් නැහැ මට තමයි මේක පුළුවන්කම තියෙන්නේ කියලා එයා ඔන්න ඒක මාන්නේ දාගත්තා එතනින් මම පිරිමියා මට තමයි මේක පුළුවන් කියලා ඔන්න කාන්තාව එන කුස්සියට ඉතින් පිඟන් කෝපාරව මේවා ඉතින් මේක දකින්නවනේ දකින්නට එයාට හිතෙන්නේ මොකද අනේ අපේ පිළක් අය නම් මං කියලා අහලක් තියෙනවා අනේ අපේ මහත්යට නම් සම්බෝලයක්වත් හදාගන්න බැරි මං හදලා දුන්නේ නැත්තම් එයා කාලා ඉවරයි ඒක මිනිස්සෙක් එහෙම මං කියනවා අහලා තියෙනවා ඒ මිනිස්සයාගේ තව එක්කෙනෙක් කියනවා යා මහත්යාගෙන මොකක් හරි දොස් කියන කතාවක් කියනකොට අර මනුස්සයා කියනවා ඒ වුණත් මහත්යාගෙන් සල්ලි දෙලා ඔයාගෙන ගෙනත් දෙනවනේ ඔයාට කියලා. ඒ මනුස්සයා ඉදගෙන කියනවා ඒ දෙනවා තමයි. හැබැයි මං හදලා දුන්නේ නැත්නම් යා කාලා අමාරයි. වෙනවද? එතනින් අල්ලගත්තා. අපි පිංගම් හෝප්පේ ඉඳන් මේක මාන්නේ අල්ලගත්තා. ඕකම තමයි දිගින් දිගටම ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ මාන්නේ දැන් මම මේ කියන්නේ මේ ඔතපු හැටි. ඔතලා තියෙන්නේ දැන් ඔතලා ඉඳගෙන තමයි මම පිරිමියා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. සිතුවිලි ඔක්කොම වෙනස්. පුරුෂයා දෙස බලනකොට වෙන කතාවක් කාන්තාව දෙස බලනකොට වෙන කතාවක්. කාන්තාවටත් එහෙම. තථාගතයන් වහන්සේ මේක දේශනා කළා. අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක පෙන්නවා. ඒ කාන්තාව කියන එක ඉක්මවන්නේ නැතුව පිටත බලනවා කියලා. ඇරිලත් බලනවා කියන වාගේ අර්ථයක් බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේ පෙන්නනවා. එයා ලස්සනයි කියලා හිතාගෙන එයා බලනවලු අනිත් අය මන් දිහා බලනවාද කියලා. ඕක මම නම් ටීවී එකකත් දැක්ක ඔය කතාව බුදුහාමුදුරුවෝ කියන එක. ඒක නිලියක් ඔය මේ කලින් හිටපු මොඩල් එකක් ඔය ඉස්සර කාලේ මම දැක්ක ටීවී එක බලන කාලේ ඉන්ටර්වයුව කළා. එයාගෙන් අහනවා මොකද්ද ඔයාට හිතෙන්නේ කියලා. එයා කියනවා මේ මිනිස්සු කවුවත් බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. අර ඉස්සර නිලියක් හැටියට මොඩලින් එකක් හරි මොකක් හරි එකක් එක්කන කෙනෙක් හැට මිනිස්සු බලනවා මෙයාට. දැන් මෙයාට හරි සන්තෝෂයි. දැන් බලන්නේ නැහැ නේ වයසට ගිහිලා රැලි වැටිලා මෙහෙ වෙලා තියෙනවා කවුරුත් බලන්න නැත්නම් ඇති වැඩක් නැහැ කිව්වා. එතකොට මේ තරුණ අය දිහා දැක්කම එයාට හිතෙන්නේ ඊර්ෂ්‍යාවක් කියලා කිව්වා. දැන් ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවක් කියලා එහෙමම කිව්වයි මනුස්සයා අවංකවම කිව්වා. එතකොට අර බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙනවා මේ ධර්මය. එතකොට අපි තියෙනවා මේ විදිහට මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන්නව කතාවක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි පෙන්වන්නේ මෙතන අභ්‍යන්තරයේ අපි ඇලුනා. මම පුරුෂයා කියලා ඇලුනා, මම කාන්තාව කියලා ඇලුනා. මේක අහංකාරයයි කියලා පෙන්වනවා. එතකොට මේ විදිහට ඇලිලා මියා බාහිරෝදී සොයනවා. මේක මමංකාරය කියලා පෙන්නනවා. මං කිව්වේ අර පිටත බැලුවා මමංකාරය. අර බලන්න අවුරුදු 16 ක ලස්සන ගෑනු ළමයට උනේ මොකද්ද? ලස්සනයි කියලා කල්පනා කරලා එයා බලනවා දැන් මන් දිහා අරගොල්ල බලනවාද කියලා. බලන්න නෑ කියලා බලන්නත් එයා බලන්න එපා අනිත්‍යය දිහා. බැලුවා මොකද වෙන්නේ? එයාගේ හැටත් ස්පර්ශ වෙනවා අරගොල්ල බලනවා කියන එක එහෙම ඒව ස්පර්ශ වෙනවා. දැන් ඒක නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. මතකද මම මමංකාරය කියන එක පැහැදිලි කළා? අර මේ ආනිජ සප්පාය නෙමෙයි මොකද්ද මේ මෙතන පෙන්වන්නේ අර පරිග්‍රහය ඇති වෙනවා කියලා මේ කලිතගානි සූත්‍රය කරන වෙලාවේ මතකද බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරයක් ඇති වෙනවා කියලා. එතකොට ඒක මතක තියෙන්න ඕනේ. නැවතත් කියන්න ඕනේ දෙක. ඒ කියන්නේ දැන් අපි වස්තුවක් දැක්කහම ඒ මම උදාහරණයකට ගත්තේ අර පාරක් පයින්නකොට අර ඉස්සරහින් එක්කෙනෙක් එනවා අර මං කිව්වේ හරි මාල්ලි පොන්සේකා කියලා එහෙම ගන්නවා කියලා. ඒ කියන්නේ තමන්ගේ මනසෙන් තමන්ගේ අර තිබිච්ච ආයුධයක් ඇවිස්සීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට මෙතනින් ඒකෙන් පරිග්‍රහය ඇති වෙනවා. පරිග්‍රහයෙන් මමංකාරය, මමංකාරයෙන් සුඛ සංඥාව, සුඛ සංඥාවෙන් ආපහු ස්පර්ශයට යනවා කියන එක තියෙනවා. එතකොට මෙතනත් අර බල්ල බැඳගත්තා වගේ තමයි. නැවත ස්පර්ශයට යනවා කියන එක එතනින් සිද්ධ වෙනවා. අර අහංකාර කතාවෙදි බලන්න අහංකාරයේ තියෙන මෙන්න මේ හරිය නේද? පරාමාස කාය ග්‍රන්ථයේ ඇතුලේ හරි මෙතනින් පල්ලේ හරි කියන්නේ අර අවුරුදු 16 ගෑනු ළමයි. එයා ලස්සනයි කියලා මොකද එයා කල්පනා කරන්නේ? මම දැන් ලස්සන වෙලා තියෙන්නේ අතීතේ මම දීලා හරි මොනවා හරි වෙලා හොඳට ඉඳලා. දැන් ඒ පාර ඒක නිසා එයා අර ලස්සන වෙන්න අර සංඥා චේතනා පස්සෙන් යනවා. ඒතකොට සංඥා චේතනාවෙන් ගිහලා එයා අහංකාරයට යනවා. මෙයා මොකද වෙන්නේ? මෙතන සුඛයි කියලා අරගෙන ආපහු ඒ ස්පර්ශයට යනවා. ඒතකොට මෙතන මෙයා එක ලූප් එකක් අරගෙන අනිත් එක්කෙනා මේ තව සඤ්ඤාචේ මනෝ සංචේතනාවෙන් අර දැන් රූපේ පොඩ්ඩක් ලපයක් හරි මොනවා හරි එකක් ඇති වෙනකොට ඔන්න එයා බයත් වෙනවා. දැන් මගේ ලස්සන නැති වෙනවා නේද? එතකොට මේ පැත්තට දෙක එනවා. එතකොට අහංකාරය ඇති වෙන අහංකාරය නිසා මෙතන මමංකාරය කියන එක ඇති වෙනවා කියන එක තියෙනවා. අලිතගානි සූත්‍රයේ ඒක මතක තියෙන්න ඕනේ ඒක මේ කල්පනා කරනකොට. එතකොට මෙතන පෙන්නනවා මේ විදියට මෙයාට රාගය කියන එක එහෙම ඇති වෙලා එයා මේ පිටත බැලුවා. ඒ බැලුවයින් පස්සේ එයා මමංකාරය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මෙන්න මෙතෙන්දී ඕගලන්ට 1 2 3යි. දැන් අපි මෙතෙන්දී පෙන්වුවේ මොකද්ද? අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. මම බාහිරව බලනවා. මං අහංකාර වෙච්ච ගමන් තමයි මම මේ බලන්නේ බාහිරව. ඒකනේ අර එක වේදනාවක් ඇති වෙලා මේක කියන්න පුළුවන් දිගින් දිගටම ගත්තාම යම්කිසි මිනිස්සෙක් දිහා බලලා යම්කිසි වේදනාවක් ඇති වුණාද ඊළඟ පාර ඕලු ගන්නෙ මොකද්ද? මම මේ අතීතයේ තව එක්කෙනෙක් බලනකොට එයා කොච්චර ලස්සනද? අන්න ඒකනේ මං කිව්වේ අර මාල්ලි පොන්සේකා වගේ කතාවක් කිව්වේ. ඒකනේ තමන් කල්පනා කරනවා මොකක් හරි අන්න එහෙම තමන් ගත්තා වූ එකක් එක්ක තමන්ගේ මාන්නේ එකක් හදනවා. අහංකාරයෙන් මමංකාරය මේ දෙක එකට ඇති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා තුන 1 2 3 කියන එක දැන් ඔයගලන්ට පේනවා මේ වේදනාව කියන එක මෙතන බව කතාව මේ වේදනාව අපි ටිකකට ඉස්සලා දැනගත්තා අර පරාමාසය ඇතුළට යනවා කියලා මතකද ස්ටෙප්ස් වශයෙන් පෙන්නේ 2D diagram එකේ. ඒතකොට පරාමාසයට ගිය අවස්ථාවක් ගැන අපි හිතමු එහෙනම් 1 2 3 තාම පවතිනවා. මම මේක කරකවන අංශක 90කින් අංශක 90කින් කරකවනවා කියන්නේ හිතන්න බලන්න මම රූප එකක් දානවා කබලින්කාර ආහාරයේ සංඥාවට චේතනාවට. එතෙන් මම පල්ලෙහා ඉඳන් මේක අදිනවා. ඒ අදීනේ මොකද ඔය අභිජ්ජාව කියන එක ගිහිල්ලා එක්කව වෙනවා ඔය මනෝ සංචේතනාවත් එක්ක. අන්න ඒක නිසා තමයි මේක කැරකෙන්නේ. එතකොට මේක පෙරලෙනවා. එතකොට 1 2 3 මතක තියාගන්න. එතකොට මේ පැත්තෙන් තෙමින්නා වූ දේ තියෙන්නේ මොකද්ද? තුනේ තියෙන්නේ මොකද්ද? ආකාස සංඥායතනෙ වාගේ දේවල් ගැන නේද? එතකොට දැන් ඒක තමයි ඔය යට ඊළඟට අපි ස්ලයිඩ් 5 එකට ගියොත් අන්න මෝහයේ තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ අන්නේ ආකාස සංඥායතන කතාව වාගේ දේ තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන මේ හතරවෙනි ස්ලයිඩ් පස්වෙනි ස්ලයිඩ් එකේ උගලන්ට පේනවා ධර්මයක් පෙන්වලා දීලා තියෙනවා. මොකද්ද පළවෙනි එක? තමයි පානාති පාතය. පානාති පාතය නිසා උගලන්ට ද්වේෂය කියන එක ඇති වෙනවා. ද්වේෂය නිසා පානාති පාතය ඇති වෙනවා කියන එක තියෙනවා. අදත්තා දානිය නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දානිය ඇති වෙනවා. දෙපැත්තට යනවා. කාමී වර්ධවා හැසිරීම නිසා මෝහය ඇති වෙනවා. මෝහය නිසා කාමී වර්ධවා හැසිරෙනවා කියන එක තියෙනවා. එතකොට අන්නේ කාරණා තුන මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා. පානාති පාතේ, අදත්තා දානේ, කාමී වර්ධවා හැසිරීම කියන එක. දැන් ඔගොල්ලෝ දන්නවා අපි කිව්වා අර ගෙදර කුකුලෙක් ඉන්නවා නම් ඒ කුකුලා ඔගොල්ලෝ මරාගෙන කනවා නම් එහෙම පානාතිපාතයත් කළා අදත්තාදානය. පානාතිපාතයෙන් අදත්තාදානියත් එතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම මොකද්ද කරන්නේ? මේ පානාතිපාතය කරාම එහෙනම් අදත්තාදානිය කියන එකත් වගේ කෙරලා තියෙනවා. එතකොට මේ විදිහට ඕගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එක අපි මෙතෙන්දී බලන්නේ මේ ඩයග්‍රෑම් එක ඇකිලෙන්නේ කොහොමද කියන එක. මේක හරියට මේ බෝල කූඩුව ඇකිලෙනවා වගේ ඔය ඩයග්‍රෑම් එක ඇකිලෙනවා. අපේ විඥානය යනු ගමන් කරනවා දුවනවා කියන අර්ථයේ කියන එක තියෙනවා. එතකොට මෙතන මෙවනම් මේ මෝහය අවිද්‍යාව කතාව මෙහෙම චප්ප වෙනවා කියන එක තේරෙනවා. පේනවද කියන එක? මෝහයයි අවිද්‍යාවයි, අවිද්‍යාව පල්ලෙහාට එනවා, මෝහය උඩට යනවා, දෙක එකට චප්ප වෙනවා. දෙන්න එක්කහුව වෙලා ඉන්න අවස්ථාවක් එතන තියෙනවා. අගයක් හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙන අගයන් එතන තියෙනවා කියන එක පේනවා. ඊළඟට ඕගලන්ට ආයෙත් මෙන්න මේ ලයින් එක අපි පොඩ්ඩක් කල්පනා කරමු. මොකද්ද මේ කියන්නේ කියන එක? මේ ලයින් එකේ පෙන්නනවා මේ උඩින් කිව්ව කතාව. පානාතිපාතේ ඉඳන් ද්වේෂයට, පානාතිපාතේ මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා, ද්වේෂේ මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා. අපි දන්නවා ඩයග්‍රෑම් එකේ උතනයි තියෙන්නේ කියලා. පානාතිපාතේ ද්වේෂේ මේක මැද්දේ මෝහය කියන එක තියෙනවා. ඒක තමයි මේ ඉංග්‍රීසියෙන් ලියලා තින්නේ. ඔයගොල්ලන්ට කැමති නම් සිංහලෙන් ලියා ගන්න පුළුවන්. මේකට කියා ලියා ගන්න පෙර වූ මෝහය. පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම. ඊළඟට වරහන වල හයිවන් එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියලා. පෙර වූ මෝහයේ දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඒක නේද මේ පෙන්නලා තියෙන්නේ? මේ පල්ලෙහා ලයින් එකෙන් කියන්නේ ඒක නේද? පෙරෝ මෝහය. ඒ දෝෂ සහිත ජීවත් වුණා කිව්වෙ මං කිව්වා මේ තුන්වෙනි ලයින් එකේ මතක තියාගන්න. ආකාස සංඥායතනිය කියන එක මම අල්ලගෙන හිටියා කියන එක තමයි එතන තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා ආකාස සංඥායතනිය වාගේව මගේ කියලා මම අරගෙන තියෙනවා පෙර. සික් සංඥාව. එතකොට ඒක නිසා මගේ මෝහය තියෙනවා. එතකොට දැන් අපි කෙනෙක් හිතනවා නම් මේ දෝෂ සහිතව ජීවත් වෙන ආකාස සංඥායතින සංඥාව වගේ මගේ කියලා එක අරගත්තා. මේකෙන් අපි පානාතිපාතී කියන එක සිද්ධ වෙනවා. කොහොමද පානාතිපාතී කියන එක සිද්ධ වෙන්නේ? විඥානේ පොතනක හරි බැසගත්තා නම් ඕගොල්ලෝ ඉපදුනා. ඉපදුනා නම් ඉතින් මැරෙනවා. ඔක අහන්න දෙයක් නැහැ නේද? ඒතර මගේ පානාතිපාතී මම කරගෙන තියෙනවා. පිටීමේ. අන්න ඒ තරමට දුරකට ඕක ගමන් කරනවා. ඊළඟට දෙවෙනි කාරණේට ඕගලන්ට පේනවා ලියා ගන්න පුළුවන් ඒකත්. දැන් අවිද්‍යාව. වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න ලෝභ සහිතව ජීවත් වීම. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දා අපි ලියා ගන්නවා ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානි. ඒක තමයි මේ උඩි කතා කරන්නේ. මොකද්ද මේ පෙන්නන්නේ? මෙතනින් තියෙනවා දැන් අවිද්‍යාව. ලෝභ සහිතව ජීවත් වීම. අදත්තා දානි. මොකද්ද ඒ කියන්නේ? දැන් රැකියාවක් කරගෙන අපි ජීවත් වෙනවා නේද? ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ ඒක තමයි. දැන් රැකියාවක් කරගෙන ජීවත් වෙනවා කියන්නේ ලෝභ සහිතව ජීවත් වෙනවා. දැන් අපේ තින්නව අවිද්‍යාව. මේ විදිහට ජීවත් වෙනවා කියන එක හොඳයි කියලා හිතාගෙන අපි මේ විදිහට ජීවත් වෙලා �ළඟට තුන්වෙනි කාරණේට පෙන්නනවා, ඒකත් ලියාගන්න. කාමී වර්ධවා හැසිරීම. ඒක හයිබන් එකක් දාලා ලියාගන්න. ඊළඟට කාම සංඥාව. මෙහි ඇලීම අබිනිවේෂයයි කියලා. එතකොට බලන්න මෙතන තියෙනවා කාමී වර්ධවා හැසිරීම. කාමී වර්ධවා හැසිරීම. මෙතන තියෙන කාම සංඥාව. අර සුබයි කියලා ගත්ත සංඥාවන් තියෙනවනේ, සුඛයි කියලා ගන්නව සංඥාවන්. දැන් බලන්න අර 2B ඩයග්‍රෑම් එකේ ඕගලන්ට මතකයි, සුබයි කියලා ගත්තා, නිට්ටයයි කියලා ගත්තා, ඒක නිසා සුඛ වුණා, වේදනාව ඒ වෙනකොට සුඛ වෙනවා. ඒ වේදනාව නේද මේ පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වේදනාව ඇවිල්ලා නම් එහෙනම් සුඛ සංඥාවක් මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක තමයි කාම සංඥාවෙන් අපි ඒ කතාව කියන්නේ. එතකොට කාම සංඥාව ඒකේ ඇලීම කියන එක අභිනිවේෂය. ඒක තමයි මේ මැද්දේ ලයින් එක තමයි මේ පැහැදිලි කරන්නේ. මේ පල්ලෙහා ලයින් එකයි, මැද්දේ ලයින් එකයි, උඩ ලයින් එකයි තමයි අපි ඔය 1 2 3 කියලා පෙන්වන්නේ. එතකොට මෙන්න මේ තුනම ඉදන් සච්චේත ඇතුළට ඇදෙනවා, ග්‍රන්ථය ඇතුළට. මොනවද මේ තුන? ඔය අවිද්‍යාවයි මෝහයයි ඊළඟට ගත්තාම මෙතන තියනව අභිනිවේෂයයි. ඔය තුනම මේ ඉදන් සච්චේත ඇතුළට. එතකොට මේ තුන ඇදලා එනවා කියන එක මේක සිද්ධ වෙන්නේ ඔය පල්ලෙහාන් ලියලා තිනවා. ඒ කියන්නේ පරාමාසය ඒ අවස්ථාව වෙනකොට, ඒ කියන්නේ මේ පරාමාසය ඇදෙනවා ඉදන් සච්චේ ඇතුළට. දැන් පේනවද ඔයගලන්ට මේ පැත්තේ ලණුවක් දාලා ඇද්දොත් ඉන්නේම අබිනිවේෂේ ඉදන් සච්චේ ඉඳන් ඇද්දොත් ඉන්නේම මේක පරාමාසය ඇදිලා එනවා ඉදන් සච්චේ ඇතුළට නේද? ඒ කියන්නේ මේක හොඳයි කියලා ඇදිලා එනවා. අර බලන්න බල්ල මස් කට්ට දැකකම දුවල ගිහලා ගත්තා. කාන්තාවක් දැක ගම හොඳයි කියලා ගත්තා, පුරුෂයෙක් දැක ගම හොඳයි කියලා ගත්තා, බබෙක් දැක ගම හොඳයි කියලා අපි එකපාරට ගත්තා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අබිනිවේෂය. අපි ඇලලා අර කාම සංඥාවන් එක්ක ඇතුණා උදී මේක එකපාරට මේ පැත්තට ඇදෙනවා. මේක ඇදෙනා වූ අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ අවස්ථා තුන තමයි මේ පෙන්නන්නේ. අවිද්‍යාවයි මෙතනින් මේ අබිනිවේෂ කතාවයි මේ මෝහයයි. මෙන්න මේ තුන නිසා තමයි මේක ඇත්තට ඇදෙන්නේ. ওই අවස්ථා තුනේදීම ඕක ඇදෙනවා. මේක තේරුම් ගන්නවා කියන එක හරි වටිනා වූ වැදගත් වූ ධර්මයක් ඉහළ අවබෝධයක්. ඒක ප්‍රඥාවෙන් යුතුව බලන්න ඕනේ. ඒ ප්‍රඥාවෙන් යුතුව ඕගොල්ලෝ බලන්න නම් ඕගොල්ලෝ භාවිතා කරන්න ඕනේ අර විඥාන ආහාර පාර. විඥාන ආහාර පාරේ හතරෙනි පාර තියෙනවා. ඒ විඥාන ආහාර පාරේ මතකද අවිද්‍යායි අවිද්‍යා යෝගිය යට තියෙනවා මෝහය නේද? අර අවිද්‍යා ආශ්‍රයෙම තියෙන. ඒක නිසා මෝහය ඇති වෙනවා. එතකොට අර මුලේව නිසා මේ පසු එක ඇති වෙනවා. පසු එක ඇති උනායින් පස්සේ ආපහු අපි නැවතත් මෝහයක් කියන එක අපි සකස් කරනවා. මේ භවයේ මෝහේ ඊළඟ භවයේ අවිද්‍යාවකට පත් වෙනවා. ඒ කියන්නේ විඥානේ නැවතත් සකස් කරන්න අපි ඉඩ දුන්නා. සැලැස්සුවා කියන එක. එතකොට මේ මෝහේ සල්ලයක් වශයෙන් බැලුවාම පේනවා පල්ලෙහාට ආවනම් මම ආපහු උඩට යනවා. එතකොට ඒ කියන්නේ මම අර කඹේ දාලා ඇදලා ගත්තා වාගේ මේක හිරවීම කියන එක තියෙනවා. එතකොට මෙන්න මේකේ අවස්ථාව මේ පරාමාස ඉදන් සත්‍යයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන් මොහොමන්ට් එකේදී. දැන් මේ මොහොතේදී අර බල්ලට මස් කට්ට දාපු ගම අපි රූපයක් දැක්ක ගම අර සුබයි කියලා ඇදෙනවා කියලා කිව්ව YouTube ඩයග්‍රෑම් එකේ අන්න ඒකේ අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී අතීතය ගැන සිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ට හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. පිටිපස්සේ මහා රැල්ලක් ආවා. පෝස් ගාලා දැන් මොහොතයි ඉන්නවනම් එක පාටම ඕගලන් තල්ලු කරලා දාන්නේ. රැල්ල ආන්නේ වගේ. ප්‍රසන් මූමන්ට් එක පාටම මේක සිද්ධ වුණා කියන එක තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ තණ්හාව මගේ. අර කරකෝපු රෝදේ හයියෙන් කැරකි කැරකිලා එන නිසා. අර රැල්ල තමන් හදලා වේගෙන් කරකෝලා රැල්ලක් එන නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. මෙන්න මේ වෙලාවේදී ආහනුයි මමුනුයි එකට ඉන්නවා. මතකද අරහනුයි මමුනුයි එකට ඉන්න එක අපි පෙන්වුවේ ඩයග්‍රෑම් එකේ. ආන්නේ දෙන්නම එකට ඉන්න අවස්ථාව. මේ වෙලාවේදී මේ පෙර අවිද්‍යාවයි ඒ පසුරු මෝහයයි කියන දෙකම එකයි. දැන් අපි දන්නවා අපි මේ මෙතෙන්දී කතා කළා මෙතෙන්දී පෙර මෝහය කියලා. එහෙම නේද? දැන් මෙතනේ කතා කරන්නේ පෙර අවිද්‍යාව පසු මෝහය. ඒ කිව්වේ අර විඥානාහාර පාර දිගේ යා ඒක ගමන් කරලා තියෙන්නේ. මේ දෙකේ අර අහන්ටයි මමන්ටයි වෙනස හොයාගන්න බැරි වුණානේ. දෙන්න එකට එක්කහ වෙලා ඉන්නේ, ලෙඩ වෙලා මම ලෙඩ වෙලා කියන්නේ. ආන්නේ වගේ තමයි. ඉතින් ඕගලන්ට පේනවා ලෙඩ වෙලා මම කියන එක අවිද්‍යාව වශයෙන් ගත්තොත්, මම ලෙඩ වෙලා කියන එක මෝහේ වශයෙන් ඕගලන්ට පේනවා. වෙන් කරගන්න බෑ. දෙන්නම එකයි. දෙන්නම එක தත්ත්වයටපත් වෙලා තියෙන විඥාණයට මේ අවිද්‍යාවේවත් මෝහේවත් වෙනසක් හොයාගන්න බෑ. දැන් අර විඥාන ආහාර පාරෙන් මැද්දිදී දැන් සත්‍යය එහෙම තිබුණානේ. එතකොට මේකේ වෙනසක් හොයාගන්න බැරි தත්ත්වයකට මේකපත් වෙලා තියෙනවා. එතකොට මෙතන මේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී මොකද්ද සිද්ධ වෙන්නේ? එහෙනම් මේ පරාමාස කාය ග්‍රන්ථය ඇදෙනවා. ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථය ඇතුළට. එතකොට ওই අහණුයි මමනුයි එක්කව වෙලා ඉන්න අවස්ථාව. ආහණුයි මමනුයි එක්කව වෙලා ඉන්න අවස්ථාවේ ඔකේ අනිත් පැත්තට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පරාමා ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථය පරාමාසයට ඇදෙනවා. මෙතන වෙනස මේක ප්‍රසන්ට් මූමන්ට් එක. අරක ඇදෙන්නේ මේක ඇදුනට පස්සේ. ඒක නිසා අපි කියනවා ඒක එය අතීත අනාගත වශයෙන්. මේක වුණාට පස්සේනේ අරක සිද්ධ වෙන්නේ. එතකොට ඒ දෙන්නේ ගත්තාම මේක විඥාන් පස්සේ ඉදන් සත්‍යීති විච්චකව පරාමාසයට ඇදෙනවා. දැන් තේරෙනවා නේද අර මාන්නෙන් අටවනවා කියන කතාව. පළවෙනි රාමුවේදී මම දැක්කා විතරයි. දෙවෙනි රාමුවේදී මම අතීතයේ මෙහෙමයිනේ. තේරෙනවද? මම පොඩි කාලේ කාපු එක මෙහෙමයිනේ. ඉදන් සත්‍යීති විච්චක තමයි මේකේ අන්තිමට මේ එළියට දාගෙන තියෙන්නේ. පෙර ගත්තා වූ එක, පෙර කාපු එක මෙහෙමයි කියන කතාව. ඒතර අන්නේ අවස්ථාව වෙනකොට මේකට ආපු එක තමයි මේක ඇතුළට ඇදෙන්නේ. අර මොඩකම් ගොඩක් එක්කහුව වෙලා එනවා. ඉතින් ඒකේ අර සංඥාවුනුත් එක්ක ඉන්නවෝ දේවල් එක්ක මේකට ඇතුළට ඇදෙනවා කියන එක තියෙනවා. මේ විදිහට තමයි අර බෝල කූඩු වගේ මේක ඇකිලෙනවා. අපේ පරාමාසයේ තියෙනවෝ එක ඉදන් සත්‍යයට යනවා. ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට යනවා කියන එක තියෙනවා. ඒතර අපි දැන් අවස්ථා දෙකක් කිව්වා. අහණුයි මමුනේ එකට ඉන්න අවස්ථාව ප්‍රසන්ට් මූමන්ට් එකේදී පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙනවා. ඊළඟට ඉදන් සත්‍ය කියන එක පරාමාසයට ඇදෙනවා. ඒ වෙලාවෙත් අහණුයි මමුනේ එකට ඉන්න හැබැයි ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි කියන එකයි. මේක අවබෝධ මේක තමයි ඔයගොල්ලෝ භාවනාවට ගන්න එක භාවනාවක් මේක. මෙන්න මේ කාරණාව බලනවා. මොකද්ද බලන්නේ? මෙන්න මේ කිව්ව කතාව මේ ලයින් එකේ තියෙන්නේ. මේ තුන මේකට ඇතුළට ඇදෙනවා කියන එක කෙනෙක් කල්පනා කරනවා. ඒක හරි වටිනා වූ භාවනාවක්. කෙනෙක් ඒ භාවනාව මේක දකිනවා. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔයගොල්ලෝ දන්නා වූ ධර්මයක් තියෙනවා පළවෙනියෙන්. මොකක්ද ඒ දන්නා වූ ධර්මය? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නේද? සම්මා සංකප්පේ නැතිකම නේද? ඒකට අනිත් අතට අපි දන්නවා මේ කාම විතක්කේ තියෙනවනම් කාමී වර්ධවා හැසිරෙනවා කියන එක. ඉතින් එකපාරටම කෙනෙකුට කල්පනා වෙනවා ඉතින් කාම විතක්කයක් තියෙන පුළුවන් එහෙම නැත්නම් ඉතින් මම මේ භවයෙන් කාමී වර්ධවා හැසිරෙලා නැහැයි කියලා. ඉතින් අපි දන්නවා හැබැයි ඕක ජීවිතේ එකපාරක් හරි වෙලා තිනවා. මව කුසට යන අවස්ථාව මතකනේ. ලෝභ දෝෂ මොහ භාවනාවේදී පැහැදිලි කළේ. මව කුසට යන අවස්ථාවේදී එකපාරක් හරි කාමී වර්ධවා හැසිරෙන්න කියනකොට. කාමී වර්ධවා හැසිරීම ඊළඟට මෝහය කියන එකට අනුව. අපි දැක්කනේ කාමී වර්ධවා හැසිරීම කියන මෝහය. මෝහේ නිසා කාමී වර්ධවා හැසිරීම හරි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ ඉලින්න තියෙනවා. ඒතර මෝහේ නිසා විහිංසා විතක්කයන් ගිනේවා ඇති වෙනවා. ලෝභ දෝෂ මොහ පාරේ මෝහ පාරේ කතාව මේ තියෙනවා. ඒකට ආපහු මෙතෙන්ටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ 4යි 5යි 6යි නේද අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කේ. පේනවද? මේ 4යි 5යි 6යි. කාමී වර්ධවා හැසිරීම එතන 5 කියන තැන එතන ලකුණු කරලා තියෙනවා. මෙතන 4යි 6යි කියන එක මෙතන තියෙනවා. එතකොට දැන් මේ විදිහට මේක මේ අපි ආයතන භාවනාව තුන සඳහා තමයි මේක කළේ. ඉතින් මේක අනිත් පැත්තට කරකෙව්වහම හරි ඉස්සෙල්ල ඩයග්‍රෑම් එක එනවා කියන එකයි කියන්නේ. දැන් එහෙමනම් මේක එකතු වුණාට පස්සේ ඒ කියන්නේ මේක මං කියවනේ හැංගර් එක ඇකිලෙනවා වගේ අර බෝල කුඩු ඇකිලෙනවා වගේ ඇකිලෙනවා කියලා. මේක ඇකිලුණාට පස්සේ මේ අවස්ථාවේදී මේ අභිජ්ජාවයි චේතනාවයි එකට එකතු වෙලා තියෙනවා. අභිජ්ජාවෙන් මොකක් හරි එකක් මගේ වේවා කියනවනේ. ඒ මගේ වේවා කියන එක චේතනාවෙන් මගේ කරගෙන තියෙනවා. මගෙන් කියලා අරගෙන තියෙනවා. ඒ දෙන්න එකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ගත්තාම මෙතන මතක තියාගන්න ඕනේ මගේ වේවා කියන්නේ ඉස්සෙල්ලා මම ඉන්න කියන එක මිච්ඡා දිට්ඨියෙන් පළවෙනි රවුමෙන් වෙලා තියෙන්නේ. මේක මේ දෙවි රෞමී කතාව මේ පෙන්වන්නේ. මිච්ඡා දිට්ඨි මග් කතාව ඇතිලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා මේ වේදනාව. ඒකේ දාලා තියෙනවා දැන් දෝමනස්සයි කියලා. දාලා තියෙනවා. ඒ දෝමනස්සයි කියන එක දාලා තියෙනවා ඊළඟට පේනවා පරාමාස කාය ඉදන් සත්‍යයි දැන් ඔක්කොම එකට තියෙනවා. මේ පැත්තේ තියෙනවා කාම සංඥාව. එතකොට මේ කාම සංඥාව මේක ඇති වෙලා අපි යන්නේ කොහෙද මේ දෙවිනි තුන්වෙනි පාරේ අපි යන්නේ කොහටද? බයෙන් අගතියට. ඉතින් බුදුහාමුදුරුවෝ මේක තමයි වෙන්නේ. මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සේ පමණයි. අනිච්චා භික්කවේ කාම. තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේතං භික්කවේ බාලලාපන. මේක මේ පෙන්වන්නේ අනිත්‍යයි කාම. ඉතින් මේකේ ගැඹුරු අර්ථය තමයි අර මොකක් හරි එකක් දැක්ක ගමන් ඕගොල්ලන්ට පොඩි වේදනාවක් ඇති වුණා නේද? රසක් දැනුණා. ඒක ඊළඟට මේ මානෙ මොකටද තව එකක් අටවන්න ගියේ? මේ අභිජ්ජාව ඇති වුණේ මාන රවුමනේ. අටවන්න ගියේ මොකටද? කල්පනා කළා මගේ ඉස්සර කාපු එක නම් මෙන්න මෙහෙමයි. හරිම හොඳයි කියලානේ ගත්තේ. පේනවද? එතකොට මේකත් එක්ක කම්පයා කළා. කම්පයා කරපු ගමන් මොකද වෙන්නේ? වේදනා දෙක මැච් වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ මොකක්ද? දෝමනස්සේ. ඔන්න ප්‍රතිඵලය. ඔබ තමයි බුදුහාමුදුරුවෝ වෙන්නේ. අර පෙර තිබුණා වූ කාමය. පේනවද බුදුහාමුදුරුවෝ භාවිතා කළාද? මේ ditta ධම්ම කාම සම්පරායික කාම මේ දෙකමනේ කතා කළේ. ඒ කියන්නේ මගේ මේ දැන් මොහොතේ තිබුණා වූ එකයි මෙතනින් පස්සේ එකයි. මේන් පස්සේ එක ඇති වෙනකම් දැන් මේක පේනවද? දැන් මට දැන් ඇති වෙච්ච එක තව චුට්ටකින් ඒක අතීත වෙනවනේ නේද? එතකොට ඒ විදිහට ඔයගොල්ලෝ බැලුවොත් පේනවා මේ අතීතයේ යම් කිසි ස්පර්ශයක් වුණා කියලා. යමක් ඇති වුණාද? ඒකට ඒක එතනින් ඉවරයි කියලා හිතුවනම් ඉවරයි. එහෙම හිතන්නේ නැතුව අපි කල්පනා කරනෝ මේ මම පොඩි කාලේ කාපු එක මේ බොහොම හොඳයි නේ. ඒකත් එක්ක මම අටවන්න යනවා මානේ. ඒක තමයි මේ අභිජ්ජාවත් එක්ක කරන්න ඕනේ. මේක ගලයින් පස්සේ ගැප් එක ආපු ගමන් දෝමනස්සේ. මේක නිසා විඥානේ ෆ්ලෝ වෙනවා. විඥානේ ධාරාවක් වශයෙන් දැන් මේක ආවට පස්සේ දෝමනස්සේ ඇතිවෙච්ච ගම ඕගලන්ට කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. ආපහු ඕගොල්ලෝ මේක ෆික්ස් කරන්න හදනවා. දැන් බත් කටක් බත් ටිකක් කනකොට ඕගලන්ට හිතෙනවනේ පෙලක් කියලාට නුනු මිරිස් ටිකක් තිබුණා නම් කියලා. මොකද කලින් දවසේ කාපු කෑම රහයි. ඒකේ පොඩ්ඩක් ගැප් එකක් ආව ලුණු මිරිස් ටිකකින් හරි මේක ගන්නේ කියලා තමයි කල්පනා කරන්නේ. ඇයි එහෙම අපි හිතන්නේ? අර පෙර එක හොඳයි කියලා අපි ආපහු ඒක නිත්‍යයි කියලා ගත්තා නේද? නිත්‍යයි කියලා ගත්තේ නැත්තම් අපි වෙන ওই කතාවක් නැහැයි කියලා. එතකොට මෙතන ඒක හරි ගැඹුරු අර්ථයක් මේ ආනිජ සප්පයි සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෙතන මේ ওই විදිහට ඔක ඇති වෙනවා කියන එක. තමන්ට ප්‍රඥාවෙන් බලනතරමට තමයි පෙන්නන්නේ. කාම සංඥාව නිසා ඇති වෙන්නේ. ඒ දෝමනස්සයක් පමණයි. කියන එක තමන්ට තේරෙන්න ඕනේ මේකෙන්. එතකොට ඕක ඔය මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක තමයි ඔයගොල්ලෝ තදින් භාවනා කරන්නේ. මේකේ ඒක එක භාවනාවක්. ඒක කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. දැන් හැබැයි තවත් භාවනාවක් පින්නන්න පුළුවන්. ඊළඟට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. මේ සූත්‍ර දේශනාවේ ඊළඟට පෙන්වන මහණෙනි නැවත අනිකක්ද කියන. ආර ශ්‍රාවක තෙමේ ආරණ්‍යයට පැමිණියෝ වෘක්ෂ මූලයට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරයි. මේකේ මමේ යන දෙකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වෙයි කියලා. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකිච්ඡන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකිච්ඡන්නායතන සමාධියටෝ පැමිණේ. එහෙම නැත්නම් ප්‍රඥාව ලැබිලා මිදෙනවා. රහත් වෙනවා. ශරීරයගේ බෙදීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥාන කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙතෙන්දි මෙතන පෙන්නනවා මේ දෙවෙනි කාරණිය ආකින්චන්නායතනට යන්න. දැන් පළවෙනි කාරණේදී අතන වේදනාවේ කම්පිටිෂන් එක දැනගත්තා. මේක දිනන්න පුළුවන් එකක් නෙමෙයි. මම මොකක් හරි හොඳයි කියනවා අනේ මිනිස්සු කියනවා ඊට වඩා එකක් හොඳයි කියලා. මම හොඳ ධානයකට ගියා නම් අනිත් මොසේ කියනවා ඊට වඩා හොඳ ධානයකට එයා ගියා කියලා. එතකොට එහෙනම් ඊට වඩා හොඳයි මේ වේදනාව තියනවා කම්පිටිෂන් එක මෙතන නැති වෙලා යනවා නම් කියලා හිතුවා. සංඥාව ලාභයක් කියලා ගන්න නැතුව ඔන්න එක ආකාරයකට එයා ගියා හත්වෙනි ධානයට. දැන් හත්වෙනි ධානයට යන්න පුළුවන් අනික් ක්‍රමයේ තමයි ශුන්‍ය මිදං අත්තේනවා අත්තේනිනවා කියලා ගන්න. ඒ කියන්නේ මෙතෙන්දී කල්පනා කරනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල මේක එකක්වත් නැහැ. මේ රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංස්කාරේවත් විඥානෙවත් කොතනකවත් මමයි මගේ කතාවක් තියෙනවා. මේ කෑලි වින්ව ගත්තාම අපි දන්නවා මේ 200 රුපියක් මේකේ gati උත්තක් නැහැ. මේක එකක්වත් කෙස් ගහක් මගේ නෙමෙයි අසූචි මගේ නෙමෙයි කියලා කිව්වනේ නේද? ඒතොර අන්නේ මනුස්සයා ඒ ප්‍රඥාව ලැබු මනුස්සයාට තමයි මේ යන්න පුළුවන්කම තියෙන්නේ මේ ක්‍රමයට. එතකොට මේ ප්‍රතිපදාවේ මේ තථාගතයන් වහන්සේ මේ පෙන්වුවට මේ දෙවෙනි ප්‍රතිපදාවයි කියලා ප්‍රඥාව වැඩි. ප්‍රඥාව වැඩි දෙවෙනි ක්‍රමය. එතකොට කියන්නේ මගඵල ලැබුපු එක්කෙනා දැන් මගඵල ලැබු මනුස්සයා බොහොම ඉක්මනින් ওই හත් වෙනි ධ්‍යානට යන. මොකද එයා ගන්නව ශුන්‍ය විදං අත්ේනවා අත්ේනියවනවා කියන එක මගේ නෙමෙයි කියන කර අසූචි බාහිරෝ තියෙන එක මගේ නෙමෙයි පටවිය. අභ්‍යන්තරයේ අසූචි පටවිය මගේ නෙමෙයි. එතකොට එයාට මේ භාවනාව කළා මේ කේස් මගේ නෙමෙයි කියලා ගත්තාම එයාට ඇති වුණා ඵලචිත්තය මේව මගේ නෙමෙයි කියන සත්‍ය වශයෙන්ම එයා දැක්කා. අන්න මේ ඵලචිත්තය භාවිතා කළා තමයි මේ දෙවෙනි පාර මෙයා යන්නේ. ඉතින් ඕක තමයි ඕගොල්ලෝ කලේ මතක තර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ ඕල් ඩයග්‍රෑම් එකේ එහෙම කලේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවාද? අන්න ඒක භාවිතා කළේ අන්න ඒක තමයි අන්න ඒ ක්‍රමයට තමයි ඒතන ශුන්‍යතාවයට කියන එකට යන්නේ එතන හත් වෙනි ධානය කියන එක එතන තියෙනවා. ඒක ඉතින් අපි ගොඩාක් ප්‍රඥා ඩයග්‍රෑම් එකත් එක්ක බලලා තියෙනවානේ භාවනා කරලා තියෙනවානේ. ඒක දෙවෙනි කාරණේ. හැබැයි ප්‍රඥාවන්තයයි ඒක කරන්නේ. ඊළඟට තුන්වෙනි කාරණයක් බුදුහාමුදුරුව දේශනා කරනවා. මහණෙන් නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරන්න. කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ කිසිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණ ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ විදීමෙන් මරණින් මතු යම් කාරණකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා විපාක විඥානි කුසල විඥානයට සමාන වේ යන මේ අර්ථය ඇත්තේ. මහණෙනි තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. එතකොට මෙතන බෙන්නනවා මෙතන තමා සකස් කළොත් පමණයි තමා ඉන්නේ කියන එක මෙයාට අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඔය මුහුදු වෙරළේ මිනිස්සෙක් ඉන්නවා සර්ෆ් බෝඩ් එකක් උඩ නැගලා එයා ඉන්නවා හොඳට මේ පැත්තට පැද්දි පැද්දි අර රැල්ලත් එක්ක එයා බොහොම ලස්සනට යනවා නේද? එයාට හරි සන්තෝසයිනේ නේද? රැල්ල තියෙනකන් එයාට හරි සන්තෝසයි. රැල්ල ගිය ගමන් එයා මිනිස්සෙ අදගෙන වැටෙනවා. ඉතින් එහා පැත්තට එයා එතනම් එතකොට ඒ රැල්ල උඩ ඉන්නකොට එයාට හිතෙනවා නේද මේ මම ඉන්නවා මම විඳිනවා කියලා කතාවක් තියෙනවා. එතකොට ওই මොහොතේ වෙරළේ කතාවේදී ওই රැල්ල කියන එක ඇතිුනේ හුළඟ නිසා. සුළඟ නිසා තමයි රැල්ල ඇතිුනේ. අපේ කතාවේදී මේ රැල්ල ඇති වෙලා තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස නිසා. අර ධාරාවක් විඥානීය ධාරාවක් වශයෙන් පවත්ත ගත්තා. ඒ පවත්ත ගත්තාම මේ මනුස්සයාට පේනවා මේ තමන් ඉන්නවා කියන කතාවක් තියෙනවා. මේක තේරුම් ගත්ත මනුස්සයාට අරක වැටිච්ච එක මං මූදවෙර රැළ නැතුණාම මේක නැති වෙනවා වගේ. මේ මනුස්සයාට තේරෙනවා මේ ස්පර්ශයෙන් තමයි මේ කතාව පවත්තාගෙන තියෙන්නේ. ඉතින් මෙතන හරි ලස්සන භාවනාවක් තියෙනවා. මේ භාවනාව අනාශ්‍රෝ චිත්ත භාවනාවක්. මේක මේව මං කියන්නේ එන්නෙන්න ප්‍රඥාව වැඩි කියලා. ඒ ප්‍රඥාව වැඩි වෙලා තමයි අර මේක තමයි තුන්වෙනි කාරණේ කියලා වෙන්නනවා ආකින්චන්නායතන යන්න. ඒතර තුන්වෙනි කාරණේට එනකොට ප්‍රඥාව ගොඩාක් වැඩි වෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට බලමු. අපි ඔක උත්සාහ කරමු පැහැදිලි කරන්න. දැන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ බත් කටක් කනවා. බත් කටක් කනකොට මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ඕගලන්ට රසය කියන එක දැනෙන්නේ. ඊට පස්සේ නෑ මේක මලාට පස්සේ මොකද කරන්නේ ඔයගොල්ලෝ? විජාට තව එකක් කන්න දාගන්නවා කටට. මේක ආපහු ගන්න නේද? දැන් ඔයගොල්ලෝ පුරුදු වෙලා නේද තියෙන්නේ? එකක් මලා තව එකක් හදන. වෙලක් පොඩි ළමින්ට කවනකොට එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ ළමයාට ඔන්න කවනවා අම බත් කටක් අනලා කවන්නේ එක කටක් කටට දැම්මා. දාපු ගමන් එළම ඒක කාලක් ඉවරයි අම්මා මෙහි තව අනනෝ එක්කෝ අම්මා වෙන මොකක් හරි කාට හරි මොනවා හරි එකක් කියනෝ මේ කොල්ලට තරහක් යනවා මේ කටත් අරගෙන ඉන්නවා කට අරගෙන ඉන්නවා මේක ඉන්නේ නැතුව මෙයාට තරහක් යනවා මේක ඊළඟ කට දෙන්නේ නැති එක ගැන එහෙම ළමයි ඉන්නවා මම දැකලා තියෙනවා එතකොට ඒ කියන්නේ මොකද්ද මේක මලා ඉක්මට අනිත් එක හදා ගන්න ඕනේ දැන් බලන්න ලොง ටර්ම් ඕගොල්ලෝ ඔකට පුරුදු වෙලා තියෙනවා මෙන්න ඉපදුනා මෙන්න මලා නේද මලහම් තව එකක් හදන්නේ කියලා දීර්ඝ කාලිනව බලන්න මොකද්ද ඉපදුනා ජාතිය ජරාව ව්‍යාධි මරණ මලාට පස්සේ නම් මොකද්ද ඔයගලන්ට ඕනේ ආපහු ඉක්මනට ඉපදෙන්න ඔන්න ඔකට තමයි ওই නන්දිය කියලා එනවා කියන්නේ නැවතත් ආපහු එන්න කතාව එතකොට එහෙනම් ඔයගොල්ලෝ දැනගන්නවා එහෙනම් මලාට පස්සේ ඔයගොල්ලෝ ආපහු ව්‍යාධියට යනවා කියන එක තියෙනවා ඉතින් මලාට පස්සේ ඔයගොල්ලන්ට හරියට තියෙනවනේ හඬා වැළපෙන ස්වභාවය පරිදේවයක් කියන එක තියෙනවා ඔය පරිදේවයේ ඉඳන් ඕගොල්ලෝ එනවා සෝකෙට. රහතන් වහන්සේ පෙන්නන පරිදේවයේ ඉඳන් සෝකෙට දුවනවා. අර පොඩි ළමයාට අර බත්කට නැතුව එයාට තරහක් යනවා කියන්නේ. අන්න ඒ වගේ මෙයාට පරිදේවයේ ඉඳන් ඉක්මනට අරක ගන්න ඕනකම කියන එක තියෙනවා. සෝකෙට දුවනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් ඔය පරිදේවයේ කියන එක හරියටම තියෙන්නේ මෙන්න මෙතන. මේ 2B ඩයග්‍රෑම් එකේ පේනව නේද මේ සංස්කාර කියන එක? ලකුණු කරලා තියෙන්නේ. මෙතන මේ කොටුවක් තියෙනවා නේද හරහට ඉඳන් සච්චේ ඉඳන් බය අගතියට පරාමාසේ ඉඳන් මෝහ අගතියට මෙන්න මෙතන මේ පරිදේව වූ සංස්කාර ඇයි විඥානයක් හැදුවා බත් කටත් එක්ක අල්ලා දැම්මා මේක මෙවුණා ඊට පස්සේ ඒක මලා මලායින් පස්සේ තව එකක් හදන්න ඕනේ ඒක පරිදේව වූ සංස්කාර වශයෙන් කියන කල්පනා කරා ඔයගොල්ලෝ මේ පරිදේවයේ ඉඳන් මේ සෝකයේ කියන එක එන්නේ මේ වම් අත පැත්තේ මේ වගේ කොටුවක් තියෙනවානේ මොකක්ද ඒ කොටුව මෙතන කාරණා හතරක් ලකුණු කරලා තියෙන්නේ වේදනාවයි බයගතේ පරාමාසයයි දෝෂාගතේ මෙතන ඉරක් ඇන්දොත් මෙතනක් තියෙනවා හරහට කොටුවක් නේද මේ කොටුව කැපෙන තැන හරියටම එනවා ශෝකය කියන එක එතකොට මෙන්න මේ පරිදේවී ඉඳන් ඕගොල්ලෝ ශෝකයට එනකොට ඕගොල්ලෝ එනවා මේ සංඥාවේ ඉඳ කබලිකාර ආහාරයේ ඉඳ අර සංඥාව කියන එකට එනවා එක බත් කටක් කෑව බත් කට ඉවරයි දැන් මොකද ඕනේ න්‍යාපව කබලින්කාර ආහාරය ආයෝනේ නැත්තම් මට මේක ගන්න බෑනේ නේද තව බත් කටක් දා ගන්නවා කියන එක හිතන්න කබලින්කාර ආහාරය ඉඳන් ආපහු සංඥාවට එනවා කියන එක දැන් ඕගොල්ලෝ මෙතෙන්දි මේ දැන් සෝකයේ කියන එකට ඇවිල්ලා තිනවා ඒ කියන්නේ මේක නිකන් හරියට වෙක්ටර් එක වගේ තමයි මේ යටින් මැතමැටික්ස් පැත්තෙන් පොඩ්ඩක් කල්පනා කරනවා නම් බලන්න පේනවා මේ දකුණු අත පැත්තෙන් ඕගොල්ලෝ වමට එනකොට මෙතන වම් අත පැත්තේ කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට යනවා. දැන් මේකෙ දෙපැත්තට යන්නේ. ඩිරෙක්ෂන් එකක් තියෙනවා. එතකොට දැන් මතන මම ඇවිල්ලා තියෙන්නේ සෝකයට නම් දැන් සෝකයේ ඉඳන් මම දෝමනස්සයට යනවා කියන එක තියෙනවා. සෝකයේ ඉඳන් දෝමනස්සයට යනකොට ඔගොලු සංඥාවෙන් ඉඳන් චේතනාව කියන එකට එනවා. උඩින් ලයින් එක හැදීගෙන එනවා. යටින් තව ලයින් එකක් හැදෙනවා. සංඥාවෙන් නම් මෙතන ධර්මයේ ටිකක් ගැඹුරුයි. ධර්මයේ ටිකක් ගැඹුරුයි කියලා කියන්නේ ඕගොල්ලෝ කල්පනා කරන්න ඕනේ අර සුබයි කියලා ගත්තට පස්සේ නිත්‍ය කතාවක් තියෙනවානේ. කට්ලට් තියෙනවා කියලා කිව්වේ. අන්න එයා එන්නේ මෙන්න මේ පාර දිගේ. ඒ කියන්නේ ඉදං සච්චේ බයාගතිය ඉදං වේදනාවර දිට්ඨි අනුසය තියෙන්නේ. ඒ පාර දිගේ යන්නා වූ ඒ කැල සිද්ධ වෙනවා. මම ඒක ගැන වැඩි කියන්න යන්නේ නැහැ. නමුත් අර වේදනාවන් නැවතත් පතමින් පෙර වේදනාවන් නැවතත් ඉල්ලමින් යන්නා උදේ මෙතන සිද්ධ වෙනවා. අන්න ඒ කතාවේ තමයි මේ සංඥාව ඉඳන් දැන් චේතනා කරනවා මට ඉස්සර තියෙන එක තියෙනවනම් ආපහු ගන්න පුළුවන් නම් අර ස්පර්ශය අන්න ඒ වගේ Tamanට එනවා මෙතෙන්ට. එතකොට අන්න ඒ රැල්ල කොතනෙ තියෙනවා. අපි ඒ කැල්ල පොඩ්ඩක් අමාරු නම් අපි තියමුකෝ. ඊට පස්සේ දැන් අපි ආවා අපි පරිදේවයෙන් ශෝකයට ආවා. ශෝකයෙන් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ දෝමනස්සයට. දැන් අර ඉස්සෙල්ලා එකේදී ඕගලන්ට පෙන්වුණානේ මේක කළාට පස්සේ මේක ඇකිලිච්ච ගමන් ඕගලන්ට තියෙන්නේ මොකද්ද? දෝමනස්සයයි කියලා දැක්කන්නේ නේද? ගැප් එකක් දැකලා දෝමනස්සයක් තියෙන්නේ. දැන් මේ දෝමනස්ස කතාව කියන එක ඉඳන් අපි යන්නේ දුක්ඛයට. එක පාටම තේරෙන්නේ නැහැ. ඒකේ රාතන් වහන්සේ පෙන්නවා දෝමනස්සය කියන එක කල්පනා කරන්නේ නැතුව දෝමනස්සය වගේම තමයි ප්‍රියේහි විප්පයෝගයේ කියන එක. අර ප්‍රියේ දේවෙන් වෙමුණා කියන එක. ඒතර බල්ලයන් තියෙනවා ප්‍රියේහි විප්පයෝ ඔය ප්‍රීහ විප්පයෝගය කියන එකට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ එනවා කියලා ජාතිය තියෙනවනම් දුක්ඛය තියෙනවා නම් ජාති දුක්ඛේ ඉඳන් ප්‍රේවිපේවට එනවා කියලා සතර ආහාර දුක්ඛ භාවනාවදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. එතකොට මේක හරියට අර නිදකට ඔයගොල්ලෝ වැටුණා. වැටුනේ නිද කටින් වැටුන්නේ නේද? නිද කටේ වැටිච්ච මනුස්සයා නිදින්මනේ ආපහු එළියට එන්න හදනේ. විත්‍ය කාලගෙන ඉනවා නෙමෙයි. අන්න ඒ වගේ ඔයගොල්ලන්ගේ ප්‍රේවිපේවට ආවේ ජාතියයි දුක්ඛයයි නිසා නම් ප්‍රේවිපේවේ ඉඳන් ආපහු ඔයගොල්ලෝ දුක්ඛයට යනවා කියන එක තියෙනවා. ඒ ප්‍රිය විපයෝගේ ඉඳන් ඔයගොල්ලෝ අපව දුක්ඛයට යන අවස්ථාව වෙනකොට මේ මනෝ සංචේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියන එක තියෙනවා. දැන් පේනවද මේක කැලලින් කැලලා ආවේ. මෙතනින් පරිදේවේ ඉඳන් ශෝකයට එනකොට අපි ආව අබලින්කාර ආහාරේ ඉඳන් සංඥාවට. ඊළඟට ශෝකයේ ඉඳන් දෝමනස්සයට එනකොට සංඥාවෙන් ඉඳන් චේතනාවට ආවා. දැන් ප්‍රිය විපයෝගේ ඉඳන් අපි යනකොට දුක්ඛයට මේ චේතනාව ඉඳන් මේ විඥානය කියන එකට යනවා. එතන උඩ පොල්ල හැදෙනවා. යට පොල්ලත් එක්ක උඩ පොල්ල හැදෙනවා. එතකොට මේ උඩ පොල්ල හැදෙනවා කිව්වහම මෙතන අපි කල්පනා කරනවා දැන් මේ ප්‍රිය විපයෝග අවස්ථාවේදී මේ චේතනාව කියන එක. මොකද්ද චේතනාව කියලා කියන්නේ? චේතනාවේ අර්ථ දැක්වීම පෙන්වනවා පිටකෝපදේශයේදී. ඉතිපි කාමේසු සංගතෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයන් චේතනා කියලා පෙර කාමයන් ගැන විස්තර කළා. එතෙන්දි කියනවා මෙන්න මේ කාමයන්ගේ ඒකේ සංයුත්ත වෙලා තියෙනවා. භාවිතා කිරීමක් තියෙනවා. අල්ලාගෙන අජෝ සංඥා අල්ලාගෙන ඉන්නවා. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? අපි අල්ලගෙන ඉන්නේ භවයේ. අර කුණුඹ මුදලාලිගේ කුණුඹ ගෙඩිය අරගෙන කුණුඹ ගෙඩියේ මේ වේදනාව විඳලා අපි චේතනා කරනවා ඒක භවයේ පවත්නවා කියන. ඔන්නෝක තමයි ඔය චේතනාවත් එක තියෙන්නේ අජෝ සංඥා කියන කාම. මේක සඳහා අපි මොන මොනවා හරි අගයන් ටිකක් දිනු කිරීමක් කියන එකක් කරනවා. ඒක තමයි භාවිතා කරනවා කියන්නේ. දැන් මිනිස්සු කියන්නේ දැන් පාන් හදනකොට ඉස්සර පාන් ගෙඩියේ ඒ මොනවා හරි පිටිවල ටිකක් තිබුණා ටිකක් කුරුට්ටක් හරි මොනවා හරි එකක්. අනේ හොඳ කෑල්ලක් තමයි තිබිලා තියෙන්නේ. අපි ඕක දැන් අයින් කළා නේද? රිෆයින් කරා මේක ඊට වඩා හොඳට රිෆයින් කරන්න පුළුවන් කියලා. දැන් ඒක නේ ඩයබටික් කරා මේ හරියට හැදෙන්නේ. එතකොට මේක අපි දියුණු කරන්න හදන්නේ මොනවද මේ භාවිතා මේක අපි දියුණු කරන්න භාවිතා කරන්න කියන්නේ. රූපාගේ වේදනාගේ චේතනාගේ. බලන්න මොකද්ද මේ පෙන්නන්නේ? රූපාගේ වේදනාගේ චේතනාගේ. පේනවද ඔයගලන්ට? අන්න එහෙම තුන බැලුවහම මෙතන නිකන් හරියට තේකෝප්පයක් වගේ කියලා. නේද? කප් එකක් වගේ නේද මේක තියෙන්නේ? එහෙම නැත්නම් තේ පෙරණයක් වගේ එකක් කියන්නකෝ. මේ විඥානීය කියන එක මේ පැත්තෙන් හැදින්නා වූ එක අණ්ඩ වාගේ. අර ග්‍රීන් පාට් එක ගන්නකොට තේ කෝප්පේ අණ්ඩ වාගේ. එහෙම නැත්නම් සාස්පන් සෝස්පන් එකක් නේද? සෝස්පන් එකක අණ්ඩ වාගේ උගලන්ට පේනවා. මෙතන මේ සෝස්පන් එකක් වගේ එකක් තියෙනවා කියලා. එතකොට ඊළඟට පෙන්නනෝ කාමීසු සංයුත්තෝ විහෙරති. සංයුත්තයි කියලා කියන්නේ කනෙක්ටඩ්. මොනවත් එක්කද අපි සංයුක්ත වෙලා තියෙන්නේ? රූපාගේ වේදනාගේ සංඥාගේ. බලන්න මේ ටී කප් එක ඇතුලේ එහෙනම් මේ තියෙන්නේ මේ සංඥාව නේද? අපි මේකට අපි භාවිතා කරන අපි කනෙක්ටඩ් වෙලා තියෙන දේ තියෙන්නේ මේ සංඥාව. රූපාගේයි වේදනාගේයි මෙතන තියෙනවා සංඥාගේ. මේ සංඥාව හරි ෆේක් නේ. ඇයි ෆේක් කියලා කියන්නේ? මේකේ ඔගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. මෙතන මේ සංඥාව හැදුනේ මෙතනින් මම සුබයි කියලා ගත්තා. ඒක මුසාවක් නේ. දෙතිස් කුණපයක්. අසූචි ගොඩක් මල මුත්‍රා ගොඩක් තමයි මම මේ කෙස්ලොම් නියදත් වලින් හැදිලා තින්නා වූ කුණු ගොඩක් මං ගත්තා සුබයි කියලා. අර බල්ලා මස් කට්ට දුවගෙන ගිහිල්ලා ගත්තා වාගේ. ඊළඟට ඕගලන්ට ආයෙත් පේනු මම මේකට අර ඒක පවතිනවා කියලා නිත්‍ය කතාව එකතු කළා. කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවද නැහැ නේද? තීනවා තීනවා කියලා හිත හිතා නැවත නැවතත් පුදු පුනා ස්පර්ශ කරමින් එකතු කරා කියන එකයි තියෙන්නේ. එතකොට එහෙනම් Tamanට පේනවා මේ කාරණා මේක මුසාව. ඒ මුසාවට ඒ කියන්නේ සුබයි කිව්ව ඒ කතාවටම නිත්‍ය කියන තවත් බොරුවක් එක්කව කළා. ඒ දෙක කරාම මේ සංස්කාර නිත්‍යයි කියලා ඇවිල්ලා ඒකෙන් තමයි මේ සංඥාව සුකයි කියලා මට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන මහා මුසාවක් මොකක්වත් නැහැ. වෙනවද මේ මහා මුසාවකින් තමයි මම මේක හදලා තියෙන්නේ. මෙන්න මේක ඔයගොල්ලෝ තේරුම් ගත්තනම් ඔයගලගේ මනස නතර වෙනවා. මේක තමයි අනාශ්‍රව චිත්තය කියන්නේ. මේක දැක්කහම හරි පුදුමයි. ඔගොල්ලෝ මේ දක්වා යම් වූ ධානයකට ගිහිල්ලා යම් වූ සපතක් මිදලා තියෙනවාද? ඒ ඔක්කොම සපතවල පරාදයි. ඒ කියන්නේ අර ඔක්කොම විඳපු දේවල්. විඳීම නිසා යම් කිසි ඇති වෙලා තියෙන දේවල්. මේ වෙලාවේදී අර බයිසිකල් රෝදය ඔගොල්ලෝ දැකලා තියෙනවා. බයිසිකල් රෝදයක් තිබිලා කැරකි කැරකි තිබිලා ඊට පස්සේ ඔක නතර වෙන පොඩ්ඩක් මේ පැත්තට ගියා. ආපහු අනිත් පැත්තට පොඩ්ඩක් ගියා. ඒ වුණ නතර වෙනවා නේද? ආන් ඒ වගේ මේක නතර වෙනව දුවන්නේ නැහැ. විඥානීය ධාරාවක් වශයෙන් දිවුවොත් මොකද වෙන්නේ? වේදනාවක් තියෙනවා. වේදනාවක් දැක්කනම් දුකයි. ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එක. කොයි වේදනාවක් දුකේ ඇතුළත්. මෙතෙන්දි වේදනාවක් නැහැ. විඳින්නා වූ වේදනාව නැහැ. සිත හේම වුණතරල හරි සැපයි. උන අතර උණු තින්ගේ හරි වාසනාවයි. ඒ වෙලාවේදී කල්පනා කරන්න එපා. අනේ දැන් මම මොකුත් කරන්නේ නැහැ නේ. මං හිතන්නේ නැහැ නේ. මේ එතකොට මට කොහොමද ධර්මයේ පහළ වෙන්නේ? කලබල වෙනව පෙලක් අය. පොඩ්ඩක් එහෙම ඉඳලා හිතා ගන්න බැරි වෙනවා හැබැයි. හිතන්න උත්සාහ කරාට හිතෙන්නේ නැහැ. try කරන්න හැදුවට කරගන්න බැරි වෙනවා පෙලක් අය මහන්සිල කොහොම හරි ආපහු රෝදේ කරකවන්න. රෝදේ කරකවන්න නෙමෙයි අපි ඉගෙන ගන්න ඕනේ දැන් රෝදේ නතර කරගෙන ඉන්න. ඒකයි දැන් තියෙන සෙල්ලම. මේක මෙච්චර කාලයක් මහා කප්ප ගානක් තිස්සේ කරකවුව මදයි නේ. මේක දැන් නවත්තලා ඉඳයි පුරුදු වෙන්න. නතර වුණා නම් අන්න හරි වාසනාවක් කියලා හිතන්න. හැබැයි මතක තියාගන්න හිතලා නවත්තන්න බෑ. මම නවත්තනවා කියලා හිතුවොත් මෙන්න මෙයා චේතනාගේ ආපහු වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා කාපහු කැරකෙනවා. මෙන්න මේ ධර්මයේ මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේක දකින්නවා නේද? මේක මහා මුසාවක් කියලා. අන්න එතෙන්දී නතර වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දැක්කා අර සීල සූත්‍රයේ සංඥාව මිරුවා කියලා ලියන්නේ. ඔන්න ඔය අර්ථයෙන් ඔය කියලා තියෙන රාතන් වහන්සේ. සඤ්ඤා බුදුහාමුදුරු පෙන්නලා තියෙන සඤ්ඤා මෙරුවක් කියන එක එන්නේ අර්ථයෙන් පෙන්නලා තියෙන. ඒතකොට මේකේ ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ. මේ නැති එකකින් තමයි මේ අණ්ඩක් හදාගෙන අපි මේක කරන්න කියන එක තියෙනවා. ආන්න මේ චිත්තය තමයි මේ කතා කරන්නේ. අන්න මෙතෙන්දි කතා වෙනවා මෙතන මමිය කියලා කවුරුවත් නැහැ. මගේ කියලා කතාවක් නැහැ. මොකද මගේ කියලා ඉන්නේ මේක වටේට මෙහෙම රවුම කැරකෙව්වා නම් හරියට නිකන් මෙතන හිතන්න මේ ලොකු ෆ්‍රේම් එකක් තියෙනවා මේක වටේට. ඒ ෆ්‍රේම් එකේ වතුර ධාරාව වගේ යනවා. මෙතනින් මේ කාන්දු වෙනවා පොඩ පොඩ. මනෝ සංචිතනාව තියෙන තැනින් බින්දු බින්දු පරාමාසයට කාන්දු වෙනවා මේක මගේ. මේ කෑම රසයි, ටෝෆු එක හොඳයි, කට්ලට් එක හොඳයි. ආදි වශයෙන් මේක කාන්දු වෙලා තමයි මේකේ අත්ත කතාව ඇති වෙලා තියෙන්නේ. ඒකනේ මේ කියන්නේ. මම යන කිසිවෙකුත් නැත. කිසි තැනක මම යන කතාවකුත් නැත. ඒකයි ඔය කියන්නේ. මේ ධාරාව පැවැත්වීමෙන් විතරයි තියෙන්නේ. මේ ධාරාව පවත්න්නේ මහා මෝඩකමක් උඩ තමයි අපි පවත්න්නේ. එතකොට ඒක තමයි මේ තුන්වෙනි කාරණේ හැටියට බුදුහාමුදුරු පෙන්නන්නේ ආකින් ගන්නා එතන යන්නේ. මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතෙන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්, පරලෝ යම් කාමයෝත්. මෙලෝ යම් කාම සංඥාවෝත්, පරලෝ යම් කාම සංඥාවෝත්. මෙලෝ යම් රූපයෝත්, පරලෝ යම් රූපයෝත්. මෙලෝ යම් රූප සංඥාවෝත්, පරලෝ යම් රූප සංඥාවෝත්. කම්පාන වුණ ධාන සංඥාවත් එද්ද මේ ආකින්චන ආයතන ධාන සංඥාවත් මේ සියලු සංඥාව ඉතිර නැතුව නිරුද්ධ වෙත්නම් යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් ඒද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදී මේ භවයේදීම පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට පැමිණේ ප්‍රඥාවෙන් හරි මිදෙන්න ශරීරයගේ මිදීම මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥාන කුසල විඥාන සමානවන්නේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබී කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි මේ සංස්කාරයන් කියනව ගත්තාම ওই තීන මිද්ද අවස්ථාවේදී අපි මෝහයෙන් ගත්තා වූ තීරණ නේද? මොහෙන් ගත්තා වූ දේවල් වලින් තමයි ওই සංස්කාර කියලා තියෙන්නේ. මේ සංස්කාර ඒවා එපා කියලා මගේයි නොගැනීමක් තියෙනවා නම් අන්න ඒක තමයි ඒ නිව සංඥා නා සංඥායතන කියන එකේ තියෙන්නේ. ඒ කියන්නේ කෙටියෙන් පැහැදිලි කරනවා නම් මෙන්න මේක තමයි මේ මානපාර. ඉදන් සත්‍යයේ ඉඳන් බය අගතියට යන එක මානපාර. එතකොට ඒක මම මාන්නයක් වෙන්නේ නැහැ. මේ සංස්කාරයන්ට මම මාන්නයක් වෙන්නේ නැත්තම් මට පුළුවන්කම තියෙනවා ඔය නිව සංඥා නා සංඥායතන කියන එකට යන්න. ඔබ තව උදාහරණයකින් බලනවා නම් අපි හිතමු බඩු බාසුන් නැහැ කෙනෙකුට අම්බුට ලී කෑලි තුනක්. ලී කෑලි තුනෙන් දෙකක් හොඳට තියෙනවා. එකක් ගොල්ලෝ ගහලා එවලා තියෙනවා. එතකොට මේ බඩු බාසුන් නැහැ. මේසයක් හදනවා. මේසේ හැදුවට පස්සේ බඩු බාසුනට වෙනවා මේ මේසේ දකුණු අත පැත්තේ තිබුණා වූ කකුලට දාලා තියෙන ලී කෑල්ලේ තියෙන්නේ ගුල්ලු ගහපු ලී කෑල්ල. ඒක දැක්ක ගමන් එයාට හිතෙනවා මේ මේසෙ කොයිලාකාරයි කැඩලා වැටෙන්න පුළුවන්. මේක වැඩි කලක් පවතින්නේ නෑ. ඉස්සෙල්ලා නම් බඩු බාසුන් නැව මේසෙ යටින් ගහනවා. මම තමයි බාසුන් නැහැ. හැදුව දවස මෙච්චර මේ දවසයි කියලා. දැන් මෙයා මේකට නම් ගහන්න යන්නේ නෑ. මොකද මේක බිඳිනවා. සංස්කාරය බිඳිනවා කියලා එයාට හැඟීමක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි. ඒ කියන්නේ හදපු සංස්කාරයට එයාගේ ඒක මානකින් කතාව අඩු. ඒ කියන්නේ එයා දැනගෙන ඉඳලා තියෙනවා එක දෙයක්. ඒ කියන්නේ සංඥාවේ අනිත්‍යභාවය දැක්ක කොයි ප්‍රමාණයටද? හදන්නා වූ සංස්කාර මගේ නොවන ප්‍රමාණයට. සංස්කාර මගේ නොවන ප්‍රමාණයට ක්ලේම් කරන්නේ නැති වෙන ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය දැක්කා. සංඥාවේ අනිත්‍යභාවය සම්පූර්ණයෙන් දැක්කනම් එයාට තියෙන්නේ ප්‍රඥා විමුක්තිය කියන එක. ඒ ප්‍රඥා විමුක්තිය තියෙනවා නම් ඉතින් ආපහු ඒ ටී කප් එකේ කතාවත් ගැලවිලා යනවා. ප්‍රඥා විමුක්තිය තියෙනවා නම් මෙන්න මේකයි ගලවලා යන්නේ. වේදනාවෙන් ඉඳන් චේතනාවට තිබුණා වූ ටී කප් එකේ කතාව තියෙනවා. ඒක ඇඳ ගැලවිලා යනවා. ප්‍රඥා විමුක්තිය තමයි තියෙනවා. එතකොට මෙතන මේ නේව සංඥා නා සංඥා අතර යන්නේ මෙන්න මේ ආකාරයටයි කියන එක පෙන්වුවා. ඒ මෙතන තව දෙයක් පැහැදිලි කරන්න පුළුවන්. ඔය විඥානීය කියන එක සකස් වීම කියන එක කෙනෙක් කල්පනා කළොත් මේක නිකන් අර බෙල් ෂේප් කර්ව් එකක් ක වගේ මේක සකස් වීම කියන එක තියෙන්නේ. ඒ කියන්නේ අර දන්නවනේ අර මේ බෙල් එක වගේ කර්ව් එකක් තියෙන නේද? බෙල් එකක් ගන්නකොට. එතකොට මේ බෙල් එක කියන එක ගත්තාම බෙල් එකේ තියෙන උඩ හරියේ උඩම පීක් පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහායින් තියෙන පොඩ්ඩක් අර මැද හරියට හරියට උඩින් තියෙන වේද තන කන්නේ තන අපි වේදනාවක් කියලා කියන්න පුළුවන්. අපි හිතමු ඒක ඒ කියලා කියනවා කියලා ඒතන. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ අර කාපු ගමන් ඒ කියන්නේ සුබයි කියලා කණික් දැකපු ගමන් ඇතිවෙනා වූ වේදනාව තමයි ඒක තමයි. හැබැයි ඕගොල්ලන්ගේ බෙස්ට් එක තියෙනවනේ අතීතේ තමන් කුඩා කාලේ කෑමක් කාලා අතීතේ යම්කිසි ස්පර්ශයක් ලැබලා ඇති වුණා වූ වේදනාව තියෙනවා. ඒක තමයි මාන්නේ මටවනෝ ඒ දෙවිනි රවුමෙලි අර නිත්‍යයි කතාවක් එක කිව්වේ මාන්නේ ගන්නවා අර බෙස්ට් පීක් එක උඩම තැන තමයි ඒක. ඒ වේදනාවේ මැක්සිමම් එක එතන තියෙන්නේ. ඒතර මේ දෙක තමයි අතර අර ගැප් එකක් තියෙනවා කියන එක තියෙනවා. ඔන්න ඔය දෙවිනි කතාව හැදෙන්නේ නැත්තම් ඔය දෙවිනි කතාවේදී තමයි කර්මය කියන එක සිද්ධ වෙන්නේ. ඔය දෙවිනි කතාවේදී තමයි මානිය කියන කතාවෙන් කරන වැඩේ තමයි එතින් තියෙන්නේ. මම අර පෙර හොඳයි කියලා අරගෙන මගේ මාන්නේ අර අටවණු. ඔන්නේ මාන අගින් දැන් මෙතන මේ බහැලා ගිහිලා තියෙන්නේ. ඒ සං වෙනව සංඥා නා සංඥා ඇතන ලාභියා අර තව එකක් හදන්න යන්නේ නැහැ. එයා දැක්කා. දැක්ක ගමන් එයාට නිින්ද ගියා වාගේ. ඊට පස්සේ ආපහු එයා හිතන්නේ නැහැ. අර හිතන්න ගත්තා නම් ඒ කියන්නේ අරක බහැලා ගිය නිසා තමයි එයාට අර කියන්නේ පුළුවන් කමක් කියන එක තියෙන. එයා අගයක් දෙන්නේ නැහැ. අර දෙවෙනි පීක් එක ගැන එයාගේ මේවකක් ඇත්තේ නැහැ. එතකොට ඉතින් දැන් අයින්නම් අපි වචන දෙකම කිව්වා උතන. මොකද්ද? මානිය කියලා වචනයකුත් කිව්වා. කර්මය කියලා වචනයකුත් කිව්වා. ඔන්නේ කර්මය කියලා කියන්නේ ඔන්නේ දෙවිනියට හදන්නා වූ විඤ්ඤාණ. පළවෙනි එකෙන් ඉවර නම් ඉවරයි. දෙවිනියකින් තමයි මේ කර්මය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒක තමයි ඊළඟට ඔය ආනන්ද හැඳුරෝ ඒ ආන ප්‍රශ්නෙදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේවා මේ විදිහට වදාලාම ආනන්ද හැඳුරෝ භාග්‍යතුන් වහන්සේට කියන ස්වාමිනී මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමීන් මේ මහානතමේ පිරිණිවියේද බලන්න ආනන්ද හාමුදුරු දැනගෙන ඉඳලා තියෙන ඔය අපි කියපු කතාව අර AB කියන පොයින්ට් එක මේ කර්ම විඥානේ ඒකනේ අහන්නේ. මේක අතීතයේ මේක නිසා මේ එකපාරටම මේ නව සංඥා නා සංඥා ඇතුළට ඇවිල්ලා එකපාරටම අය ආනන්ද හැඳුළු කර්මය ගැන කතා කරන්නේ. දන්නවා මේ සෙවණිය දෙවෙනි පොයින්ට් එක දෙවෙනි රවුම මේක තමයි මේ කර්මය කියන එක. එතකොට යා මේ විදක්ෂණ උපේක්ෂාව ලබනවා කියන එක. එතකොට යා පිරිනමන පානවද කියලා යහනේ. අතීතේ ගියේ කෙනා එන්නේ. ආනන්දේ මෙහි ඇතන් මහණෙක් පිරිනමන පාන්නේ. ඇතන් මහණේ පිරුණා නොපාන්නේ කියලා වදාළා. ස්වාමීනි යම්හේ මේ ඇතන් මහණේ පිරුණා පාන්නේ. මේ ඇතන් මහණේ පිරුණා නොපාන්නේ. ඊට හේතු කවුද? පත්‍ය කවුද? ආනන්ද මේ ශාසනයේ මහණතුමේ මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් කර්ම විභවය නොපෝතින්නේ. වෙනවද? කලින් මම කාපු හින්දා තමයි එකපාරටම මම සුබයි කියලා ඒක ගන්නෙ. නැත්තම් මට මේ කතාවක් වෙන්නේ නැහැ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් දැන් මගේ මතු විභාග බලයක් වෙන්නේ නැහැ. දැන් මං ආපහු පීක් එකක් හදන්න යන්නේ නැත්තම් අර මානියෙත් එක්ක අටවන්න යන්නේ නැත්තම් මේක ආපහු තව එකක් මං කරන්නේ නැහැ. අර මං කිව්වා නේද AB කියලා පොයින්ට්ස් දෙකක් බෙල් ෂේප් කර්ව් එකේ. මේ දෙකෙන් ගැප් එක හින්දා තමයි මේ විඥානීය ධාරාවක් වශයෙන් දුවන්නේ. ඔබේ ගැඹුරු යොතන ධර්මයේ කර්මභවයේ කතාව මේ දෙකේ ගැප් එක නිසා කොහොම හරි මම හදන්න යනවා. අර මලහම මං කිව්වේ ආපහු එකක් හදනවා කියන්නේ. එය ඒ ගැප් එක නිසා. ඒ ගැප් එක දෙනවාම ඒ ගැප් එකට මම අගයක් දෙනවා. මේ ගැප් එක හින්දා මං එහෙනම් කොහොම හරි කරන්න ඕනේ කියන අර ලුණු බ්‍රිස් ටිකක් තියෙනවා නම් කියලා මං කිව්වේ. හොයනවා කියලා. ඒ හොයන්න යන්නේ ඇයි? ගැප් එක තිබිච්ච නිසා. එතකොට ඒකට අපි රියැක්ට් කරනවා. එතකොට මෙතෙන්දි පෙන්නනවා. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මගේ මතු විපාක භවයක් නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරන්නේ මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිත මේ උපේක්ෂාවට මමේ මගේ සතුට වේ. මමේ මගේ කියා කියන්නේ තෘෂ්ණාවෙන් බැස ගනි. කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ත්‍ති කියන වචන තුන උතන පෙන්වනවා. එතකොට උපේක්ඛාවට එයා ඇලෙනවා. ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මමයේ යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂා විඥානි උපේක්ෂා විඥානි අසුර කරන ලද්දේ වේ. ඒ දැඩිකට අල්ලා ගැනීම ආනන්දේ දැඩිකට අල්ලා ගැනීම සහිත වූ මහානතෙම පිරිනොම් පාන්නේ නොවේ. ස්වාමිනි දැඩිකට අල්ලා ගන්නා වූ මේ මහානතෙම කුමක් දැඩිසේ අල්ලා ගනිද? නිව සංඥා නාසඤ්ඤායතනයයි. කිලවදාල ස්වාමිනි මේ මහානතෙම මනහයි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ වූ භවය අල්ලා ගනි. ආනන්දේ මේ මහානතෙම මනහයි දැඩිකට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ වූ භවය අල්ලා ගනි. ආනන්දේ යම් මේ නිව සංඥා නාසඤ්ඤායතනයක් වේද මේව නැහයි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තදාගතෙන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතෙන්දි මේ පෙන්වන්නේ අතන අර උපේක්ඛාව ආවා. ඒ උපේක්ඛාව යා අභිනන්දනා කරනවා. අභිවදතේ අජෝසායතිට්ඨති. අනේදි මිනිස්සු හරියට උක කරනවා. කරනවා කියලා කියන්නේ පිළක් අය මන් දන්නෝ නිය සංඥා නාසඤ්ඤායතයට යනවා. ඔය ආනාපාන සතියෙන් භාවිතා කළා. කිසියම් ධර්මීය අවබෝධයක් වෙලා නැහැ. මේ මිනිස්සුන්ට සිතන්න බෑ. එතකොට යා ඒක දැඩි කරලා අල්ලාගෙන තියෙනවා. ඒගොල්ලන්ට කිව්වොත් එහෙම ඕගොල්ලෝ මෙන්න මෙහෙම ධර්මයේ තියෙනවා මේ ධර්මයේ මෙනෙහි කළායි මේකේ අවබෝධය ඇති වෙන්නේ කියලා කියනවා නේද? ඒගොල්ලෝ කියනවා බෑ මං හිතන්න ගත්ත ගමන් මට අරමුණු එනවා. ඒකට ඒගොල්ලෝ කැමති නෑ. ආන්න අරක දැඩිකට අල්ලා ගන්න මලාට පස්සේ ගිහිල්ලා ඒක තිබුණා නම් ගිහිල්ලා ඉපදෙන ආලාර කාලාම් ගියේ නේද? අන්න ඒ වගේ අතෙන්ට ගිහිල්ලා ඒක ඉපදෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. හැබැයි බුදුහාමුදුරු පෙන්නනවා මේ දැඩිව අල්ලා ගන්නා වූ භවයන්ගෙන් ගත්තාම ශ්‍රේෂ්ඨ භවය. මේ සංඥා නාසඤ්ඤායත. දැන් මේ මනුස්ස ලෝකේ මනුස්සය වරදව වටහාගෙන තියෙනවා. එක එක දේවල් අහලා මනුස්සය හිතනවා මේක තමයි හොඳ මේක. මොකද්ද ඒකට ගන්නෙ? මේ බුදුහාමුදුරුව මෙතනනේ ඉපදෙන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඇයි මේ බුදුහාමුදුරුව මෙතන ඉපදෙන්නේ කියන එක. මේක බැලන්ස් කරන්න බුදුහාමුදුරුව ඉපදෙන්නේ මෙතන. බලන්න බැරිලාවත් දිවි ලෝකේ බුදුහාමුදුරුව උපන්නා කියලා. ඕගොල්ලන්ට මොකද වෙන්නේ? උඩ පනින්න තමයි වෙන්නේ නේද? දිවි ලෝකේ යන්න බෑනේ. උඩ පනින්න විතරයි තියෙන්නේ. නම් දිවි මනුසු ලෝකේ තදාගතයන් වහන්සේ පහළ වුණා. අර බ්‍රහ්ම ලෝකේ ඉඳන් පල්ලෙහාට ඔක්කොම ආයට දිවි ලෝකයට ඔක්කොටම මේකට ඇවිල්ලා බලහන්න පුළුවන්. මේක බැලන්ස් කරන්නයි මෙතෙන්ට එන්නේ. මේක වරදව වටහා ගන්න. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මනුසු ලෝකේ තමයි හොඳම එක කියලා. මේ බුදුහාමුදුරුවෝ මේ කියන්නේ ශ්‍රේෂ්ඨ භවයේ ඇවිල්ලා නිව සංඥා නාසඤ්ඤායතන. එහෙම දෙලිවල්ලා ගන්නවා. අපි මේ කබලින්කාර ආහාරයක් දෙලිවල්ලක නැහැ. මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ. අර ගොල්ලෝ අර මේ ඔක්කොම ඉපා කියලා බොහොම ඉහළට ගිහිලා ඉන්න කට්ටිය. එතකොට ආනන්දේ මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ මේ පෙර මා විසින් පෙර කර්ම රස නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රස නොකරන නොකලේ නම් මතු මගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? එතෙ මේ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ. මමේ මගේ නොකියයි. තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ බැසගෙන නොසිටිනා ඔහුගේ ඇසුරුකලා වූ විඥානය නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දිය දැඩිව අල්ලා ගන්න නැත්තා වූ ඒ මහාන පිරිනොම් පාන්නේයි වදාවා. ඉතින් මෙතෙන්දි පෙන්නවා මේ නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන එක. අර උපේක්ඛාවට අභිනන්දනා කරන්නේ නැහැයි කියන එක තියෙනවා. ඒ පාර ආනන්ද හැඳුරු දෙක් කියනවා ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතේ ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරකොට භාගතුන් වහන්සේ විසින් ඕගයන් නිතර කිරීම වදාරනවා. ස්වාමිනී ආර්ය වූ විමෝක්ෂේ කවරේද? ආනන්ද මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත් පරලෝ යම් කාමියොත්ද මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ද යම් ආකින්චනායතන සංඥාවොත්ද යම් නේව සංඥා නාසඤ්ඤායතන සංඥාවොත්ද මේ සියල් සක්කාය නම් වේ. ඒ සක්කාය කරෙන් දැඩිව අල්ලා ගැනීම නැතුව චිත්තයාගේ මිදීමක් වේද? ඒ අමෘතේ නම් වේ කියලා පෙන්වනවා. ඉතින් මේකේ ඒ කියන්නේ සක්කාය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට අර මමයි කියලා කතාව ඇති වෙනවා කියන එක. ඉතින් ඕක හරියට පෙන්වන්න පුළුවන් අර අනාශ්‍රව චිත්ත අවස්ථාවේදී අපි පෙන්නවා ඒ පෙන්නකොට මේකේ විඥානේ මැරලා වෙනවට පස්සේ අපි පරිදේවින් සෝකිට මේ පැත්තෙන් මෙහාට එනවා දුක්ඛය දක්වා මේ පැත්තෙන් කබලින්කාර ආහාරය ඉඳන් විඥානේ දක්වා අපහම අපි හදාගෙන එනවා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතනින් ආවා මෙතනින් පල්ලෙහාට එනවා. මේ පල්ලෙහාට එන එක ඇත්තම කියනවනම් කාම සංඥාවෙන් තමයි මේ පැත්තට ජැක් එක ගහන්න උද්දච්චය තියෙන්නේ. ඔය කාම සංඥාව ඇවිල්ලා නිසා උද්දච්චය ඇති වෙන්නේ. ඒ කියන්නේ ධානයන් නිසා අල්ලගෙන ඉන්නවා වුණත් එතන මේ කතාව තියෙන උද්දච්චයේ කතාව. ඒකට මේ පැත්තේ මෙතන ආවා මේක වටේට රවුමට මේක කැරකුණා. මේ ෆ්‍රේම් එක හැදුනට පස්සේ මොකද වෙන්නේ? මේ විඥානයේ ධාරාවක් වශයෙන් මෙහෙම යනකොට මං කිය වතුර බිඳු බිඳු කාන්දු වෙනවා වගේ තමයි පරාමාසයට යන්නේ. මේක නිසා මේ අත්තා කියන කතාව ඇතිලා තියෙන විඥාන ධාරාවක් කියන එක. එතකොට මෙයාට තේරෙනවා මෙන්න මෙහෙමයි මේක හැදිලා තියෙන්නේ. මේක ඉතින් ධර්මයේ පොඩ පොඩ ගැඹුරුයි. මොකද මෙතන මේ එකකට එකක් යන්න ජැක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකේ කොහොමද මේ සපෝට් එක කියන එක හැදුනේ කොහොමද කියන එක කල්පනා කරලා බලුවහම අපි එක වෙලාවකට මේ රූපේ හේතු කොටගෙන මේ සපෝට් එක හදාගෙන තියෙනවා දුවන කතාව. තව වෙලාවකට අපි ධර්මය නිසා හදාගෙන තියෙන සපෝට් එක කියන්නේ. එතකොට මේ රූපය කෙරවලයි මේ ධම්ම කෙරවලයි. එතකොට කොහොම වුණත් ඕගලන්ට බැහැලා තියෙන්නේ මොනවද? මේ පරාමාසයට. වතුර බින්දු බින්දු කාන්දු වෙලා පරාමාසය දැන් ඉඳිමිලා, පෙඟිලා ඉඳිමිලා ඇවිල්ලා තියෙනවා. මේක ඇතුලේ තමයි අර අත්ත කතාව කියන එක හැදිලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ ඔක්කොම සක්කාය. අර පළවෙනිට ආපු බින්දුවයි දෙවෙනි බින්දුවයි දැන් එන බින්දුවයි ඉස්සරහට එන බින්දුවයි ඔක්කොම කතාවත් එක්ක මෙයා කල්පනා කරනවා මේක තමයි සක්කාය. මේක වෙන දෙයක් නෑ. දැන් ඕන බින්දු කිවි මොනවද? දැන් අපි දැක්කනේ අර සුභයි කියලා ගත්තාම ඕනක බින්දුවක්. නිට්ටයයි කියලා ගත්තාම ඕන තව බින්දුවක් නේද? සුභයි නිට්ටය එක වෙලා ඊට පස්සේ සුඛයි කියලා ගත්තාම ඕන තව බින්දුවක් ඇඩ් වුණා. අර ස්ටෙප්ස් බයි ස්ටෙප් ඔක්කොම නන්දිය එනකොට දැන් හොඳට බින්දු පොදියක් කියලා ඇවිල්ලා තියෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. වෙන මොකක්වත් නෑ. මේ ටී කප් එක හිස් ටී කප් එකක්. හැබැයි අපි කල්පනා කළා මේකේ මාම යමක් තියෙනවා කියලා. මිරිඟුවෙත් සංඥාවක් අරගෙන තමයි මේක දුවලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තීරුම් ගත්තනම් එයාට පේනවා මේකේ ගතිඋත්තක් නැහැ කියලා, මේකේ අමූර්තියයි කියලා, මේක නැත්තම් ආනන්දේ මෙසේව නැහැ. මා විසින් කම්පාන වුණු ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කළාදී. ආකින්චන ආයතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කළාදී. නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කළාදී. ඒ සමාධිය ඇසුරු කොට ඕගයන්ගේ ඊතර ක්‍රීම දේශනා කරනවාද? ආර විමුක්ෂය දේශනා කරනවාද? ආනන්දි ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පා ඇති වූ ඇත්තා වූ ශාස්තු විසින් අනුකම්පා උදවා කටයුතු යමක් වේද මා විසින් හේතුපට කරනවාද? ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත ශුන්‍යාගාර වෙත ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාද නොව පසු පසුතැවිලි නොව මේ තොපට අපගේ අනුශාසනා වේ කියලා තථාගතයන් වහන්සේ වදාළා. භාගතුන් වහන්සේ කියන වචනේ තථාගතයන් වහන්සේ භාගතුනාසේ වචනේ ආනන්ද හාමුදුරු ඒ සතුටින් පිළිගත්තා කියලා මේ තියෙනවා. එතකොට මේකේ භාවනාවට අපි මුලින්ම කිව්වා අපි භාවනා කරන ක්‍රමේ. එතකොට මුලින්ම ඕගලන්ට ගන්න තියෙන්නේ මොකද්ද? මේ සූත්‍ර දේශනාවත් එක්ක යන්න. හැමෝටම ධර්මයක් මේක තියෙනවානේ. ඒ කියන්නේ මේක පළවෙනි එකට ගත්තාම අපි කිව්වා අපි ගත්තත් එහෙම මේ දෙවෙනි ඩයග්‍රෑම් එකේ මෙතන පෙන්නවා අර වාක්‍ය අල්ල ගන්න. අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මයා කතමේතං බාලලාපන මායාවකින් කරන ලද්දක් වෙනවා. බාලයාගේ වචනකින් වුවක් වැඩිය. අන්න ඉතින්ද අපි කල්පනා කරන මේ වනිසා අපිට ඇතිවෙන අභිජ්ජා ව්‍යාපාද සාරම්භ. එතකොට මේක මේ මාරයගේ කුගුල් කොටුවයි තමන් ඉන්නේ. කල්පනා කරන මම මේ මාරයගේ කුගුල් කොටුවයි මම එළියට පැනගන්නවා. මේකට වෙලා ඉන්නේ නැහැ. හැමදාම මම මේ ගොම්බෙට්ට කකා ගොම්බෙට්ට ඉන්න පණුව වගේ මම ජීවත් වෙන්නේ නැහැයි කියලා මම මේකින් පරිණවා කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. අන්නේ අදිෂ්ඨානිය ගත්තා නම් අන්න එකෙන් තමන්ට පැන ගන්න පුළුවන්. එතකොට වැඩි ධර්මයක් දැකපු අහපු නැති කෙනෙකුට උනා ඒක ගත්තා නම් පේනවා. දැන් අපි මෙතනදී පැහැදිලි කරන්නේ මේ කාමයේ කියන එක මේ සකස් කරායි කියන එක නේද? සුභයි සුඛයි නිට්ටයයි කියලා අරගෙන අත්තා කියලා අරගෙන තමයි මේක සකස් කළේ. එතකොට මේක අනිත්‍ය වූ දෙයක්. එතකොට මේක භාවනා කිරීම යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඕකට එකහුව ගලා අර අපි දෙවෙනි 2B ඩයග්‍රෑම් එකත් එක්ක පැහැදිලි කළේ නේද? දැන් කාමයේ කාම සංඥාවයිනේ උතලි කතා කළේ. අඹ ගෙඩි අරගෙන කාලා වැඳුනා වූ වේදනාව අඹ කුණු අඹ විකුණන මුදලාලි ඉන්නවයි කුණු අඹ ගන්න මට ඩොලර් 5ක් තියෙනවයි. ඕක තමයි මේ කතාව තියෙන්නේ. එතෙන්ද මුල කතාවේ. ඊට පස්සේ මෙතෙන්ද පෙනුනා මේ ඔක්කොම කතාවන් මෙන්න මේ රූපේ නිසායි ඇති වෙලා තියෙන්නේ. අර දික්ටි අනුසයෙන් පොයින්ට් කරනවා. මෙන්න මෙයයි මේ ප්‍රශ්නේ කියන එක. එතකොට දික්ටි අනුසය නිසායි කියන එක දෙවෙනි භාවනාවේදී පෙන්වනවා. එතකොට මෙතන ධාතු වශයෙන් ගත්තනම් කල්පනා කළ කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර අසූචි පටවිය මගේ නෙමෙයි. ඒ අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය ඒ විදිහට ගත්තා මගේ නෙමෙයි කියලා ගත්තා. එතනින් අර දදතු පුඤ්ඤම් පවටිති ගාතාවේ කරා. ආන්න මේ විදිහට යන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අවස්ථාවේදී පෙන්වන්නේ අර තුන්වෙනි එකේදී මේක ලාභයි කියලා ගන්නෙ නැහැ. අර අත්තා වුණාට පස්සේ මෙතන රූපේට ලාභයි කියලා තියෙනවා. දැන් චේතනාගයන් එහෙම දෙන්න අරගෙන තියෙනවා. ඒක තමයි තුන්වෙනි එකේදී පෙන්වන්නේ අර කාරණා හතරක් වනින් ගත්තා. රූපයයි කාමයයි රූපයයි ඒ රූප සංඥාවයි ඔය විදිහට කාරණා හතරක් පෙන්වන්නේ ඔය පැරග්‍රාෆ් එකේ දාලා තියෙනවා. පහට පස්වෙනි එකට දාලා තියෙන එකේ ඒ රූපය රූප සංඥායි කියන එක. ඒ රූප සංඥාව කියන එක ගත්තාම රූපීට සුඛයි කියන එක අපි එකතු කළා ඇති වෙන්නා වූ කතාව. එතකොට ඒක අපි අයින් කරනවා කියන එක ඒ තුන්වෙනි කාරණේදී ඉතින් පෙන්වනවා. අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ලාභයයි කියලා මේ කාරණේ වටින්නේ නැහැ කියන එක ගන්නවා. ඊළඟට අපි කල්පනා කළේ මොකද්ද අර මේ හත්වෙනි ධානයේට ආකින්චන්නායතනෙට යන්නාමු කියන එකට එතෙන්දී අපි ගත්තා මේකේ අපි සාරම්භය කියන එක අපි කල්පනා කළා. අභිජ්ජා ව්‍යාපාද අයින් කළත් සාරම්භය නිසා මේක කරකිනවා. හැබැයි මේ කම්පිටිෂන් එක දිනන්න පුළුවන් කම්පිටිෂන් එක නෙමෙයි කියන එක එනවා තමයි. මොනම ආකාරයකින්වත් මේ කම්පිටිෂන් එක දිනන්න බෑ. මොන වේදනාවක් තිබුණත් ඒක දුකේ ඇතුළත්. එතකොට මම හොඳයි කියවන තව මොනසෙක් කියන ඊට වඩා හොඳ එකක් පෙන්වන්න මට නේද? එතකොට මේක බෑයි කියලා මේක සමාහිත බව තියාගන්න බෑයි කියන අර්ථය තියෙනවා. මේ සංඥාවන් නිරෝධ වෙනවා නම් අර ඉස්සෙල්ලා ධානයන්ට ගියේවයි රූප නිසා ඇතිවෙනේවයි කාමයන් නිසා ඇතිවෙනේ ඔක්කොම නිරෝධ වෙනවා නම් ඒතං සන්තං ඒතං පනිතං කියලා ගත්තා එතෙන්දී යන පුළුවන්කම තියෙනවා. ඊළඟට හත්වෙනි ධානයේට මේ ඒ අවස්ථාවේදී අපි පෙන්නවා මේ ඩයග්‍රෑම් එකත් එක්ක හත්වෙනි ධාන කතාවේදී මේ ආහංකාරය නිසා මමංකාරය ඇතිවෙන හැටි පෙන්වනවා. පෙන්නලා මෙන්න මේ ඩයග්‍රෑම් එක පස්වෙනි ස්ලයිඩ් එක ඒක භාවනාවට ගන්න එක. ඒක මහා විශාල භාවනාවක්. එතෙන්දී කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා මේ මේක ඇදෙන අවස්ථාව පරාමයේ මේ බෝල කූඩු වගේ මේක ඇකිලෙන හැටි. මේ ඇකිලීම උඩ තමයි අර අපි කතා කරන්නේ. අර පළවෙනි එකට පස්සේ දෙවෙනි එක හදනවා කියන එක වෙන්නේ මේක ඇකිලෙන. ඇකිලෙන්නේ මොන ධර්මයක් උඩද? ෆන්ඩමෙන්ටල් එක මොකද්ද මේක ඇකිලෙන්නේ? ආන්න ඒක තමයි මේකදී පෙන්නන්නේ. මගේ මේ අභිනිවේෂය ඇලීම කියන එක තියෙනවා නම් මම පරාමාසයේ ලනුවක් දාලා ඉදන් සත්‍යයට ඇද්දා වගේ මේ ස්ට්‍රින්ග්ස් තුනක් ලකුණු කරලා තියෙන්නේ මේ ඉදන් සත්‍යයේ වටේ. ඒ තුනෙන් පේනනවා මෙතන අවිජ්ජාව නිසා මේක ඇදෙනවා, මෝහය නිසා මේක ඇදෙනවා, අභිනිවේෂය නිසා මේක ඇදෙනවා. අන්න ඒ තුන බලනවා අර විඥාන ආහාර පාර තියෙන්නේ. ඒ පාරේ අර්ථයන් අනුව තමන් කල්පනා කරන. ඒකට විඥාන ආහාර ඩයග්‍රෑම් එකේ භාවනාව ටික දක්ෂ වෙලා තියෙන්න ඕනේ එතන. ඒක භාවනා කරගෙන ගත්තාම එතකොට මේකෙ මෙහෙම ඇදෙනවා කියන එක. ඒකේ පේනනවා මේකේ අන්තිමට උත්තරයට ඇට නැති වෙලා තියෙන්නේ අභිජ්ජාව මම කරලා මෙතන මට ඇති වෙලා තියෙන්නේ දෝමනස්සය තමයි. කාම සංඥා නිසා මට ඇති වෙන්නේ දෝමනස්සය කියන එක එළියට භාවනා කරනවා. ඊළඟට තියෙන භාවනාවේදී තියෙන්නේ අර ඕගොල්ලෝ කලින් කරලා තියෙන එක ශුන්‍ය මිදන් අත්ේනවා අත්ේනිනවා ප්‍රඥා ඩයග්‍රෑම් එකේ කලේ අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවන මගේ කියලා ගන්න වටිනවද කියලා හැව නේද? ආන්න ඒක තමයි එතෙන් තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නවා මේ මේ 2B ඩයග්‍රෑම් එකත් එක්ක අනාශ්‍රව චිත්ත භාවනාව පිළක් අය ඕක අල්ල ගන්නවා. ඉතින් මේක බොහොම සැපයි මේ භාවනාව. ඒක නිසා ටිකක් තේරුම් එක්කන මේක අල්ල ගන්නවා. මතකයිද ඒක? මොකද්ද මේකෙදි වෙන්නේ කියන්නේ? අර කිව්වා කටට බත් එකටත් දැම්මහම වැටෙන එක නේද? ආපහු නැවතත් සකස් කරනවා. දැන් මෙරලා ඉපදෙන්න අපේ කැමැත්ත තියෙනවා. ඔන්න විඥාණයක් ආව. විඥාණීය මලා පරිදේවිය. පරිදේවිය උනායින් පස්සේ පරිදේවිය ඉඳන් සෝකෙට යනවා. පරිදේවිය ඉඳන් සෝකෙට යනකොට ඕගොල්ලෝ කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට යනවා. ඊට පස්සේ සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා. මම ඉතින් කියන්නේ අර මානාගය කියන එක අමතක කරන්න එපා කියලා. ඒ චේතනාවට ගියා කියන එක. ඊට පස්සේ චේතනාවෙන් කතාවේදී අපිට පේනවා මෙතන දෝමනස්සයේ තියෙනවා නම් මට තියෙන්නේ ප්‍රියේහි විප්පයෝගේ. ප්‍රියේ විප්පයෝගේ තියෙනවා නම් අපි එතනින් ඇවිල්ලා තියෙන ජාතියයි දුක්ඛයයි තියෙනවා නම් ප්‍රියේ විප්පයෝගේ අපිට තියෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් එහෙමනම් ඒ ලිඳට වැටුනේ මං එහෙමනම් මම ප්‍රියේ විප්පයෝගේ ඉඳන් මං ආපහු යන්නේ දුක්ඛයට. දැන් අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? පරිදේවය, ශෝකය, දෝමනස්සය, දුක්ඛේ. මම සිංසක් වෙලා ගියත් දුක්ඛයට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් එනකොට ඒ අවස්ථාව හොඳට කල්පනා කරනවා මේ ප්‍රියේ විප්පයෝග කතාව. එතනින් ඉඳන් මම මෙතෙන්ට යනකොට දුක්ඛයට යනකොට චේතනාවෙන් ඉඳන් මම යන්නේ විඥාණයට. මොකද්ද මගේ චේතනාව කියලා කියන්නේ මේ අවස්ථාවේ? චේතනාවේ අර්ථ දැක්වීම අමතකම වෙන්න ඕන. කාමේසු සංතෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා. මොකද්ද මං එතකොට අජෝ සංඥා මොකද්ද මං අල්ලගෙන ඉන්නේ? අන්තිම කෙරවලෙන් පටන් ගන්න. අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවය. මේ කුණු අඹ ගෙඩියෙන් මේ වේදනාවේ මං ජීවත් වෙමි කියන කතාව භවය. එතකොට මොනවද මං දිනු කරන්නේ? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. ඕක තමයි අපි දිනු කරන්නේ. හැමදාම අපි රස්සාවට ගිහිල්ලා අපි කියන්නේ ප්‍රොඩක්ට් එක දිනු කරනවා කියලා කියන්නේ ඔය රූපාගේ. ඒක නිසා චේතනාගේ මේ විදිහට ෆැක්ටරි එක පවත්වන්න පුළුවන්. දැන් ඉස්සරට වඩා වැඩි ප්‍රොෆිට් එකක් ගන්න නේද චේතනාගේ. ඒක නිසා ඇතිවෙනා වේදනාගේ. එතකොට රූපාගේ, වේදනාගේ, චේතනාගේ. ඔන්න දැන් ටී කප් එකේ Tamanට පේනවා. දැන් ඊළඟට මේ හෑන්ඩල් එක හදන්නනේ මේ හදන්නේ. එතකොට දැන් පේනවා මේ හෑන්ඩල් එක හදන්න මොනවද මම භාවිතා කරන්නේ? රූපාගේ, සංඥාගේ, රූපාගේ, වේදනාගේ, සංඥාගේ. එතකොට මෙන්න මේ සංඥාව දැන් පේනවා ටී කප් එක ඇතුලේ තියෙන සංඥාව. මේ සංඥාව කියන්නේ කෝ ෆේක් නේ. ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ නේ. දැන් තේ කේක ඇතුලේ තේ කොළ ගොඩක් හරි තියෙනවනේ. තේ කේ මේකක් හරි. සංඥාව කිව්වහම කිසිම දෙයක් නැති එකක් නේ. මිරිඟුවක් නේ. තමන් සිතාගත්තා වූ දෙයක් විතරයි. මේක අරගෙන තමයි මම මේ හෑන්ඩල් එක හදාගන්නේ. එතකොට මේ සංඥාව ෆේක් කියන එක තමන්ට පේනවනේ. සංඥාව මිරිඟුවක් කියලා පේනවනේ. සංඥාව ෆේක් කියලා පේනවනේ. කොහොමද සංඥාව ෆේක් කියලා කියන්නේ? කොහොමද මේ සංඥාව හැදුනේ? ආන්න ඉතින් දිනන ඕගලන්ට මේක සුබයි කියලා ගත්ත පළවෙනි මුසාව, නිත්‍යයි කියලා ගත්ත දෙවෙනි මුසාව, මුසාවල් දෙකක් එකහො කරලා තමයි මේ ෆේක් මිරිඟුව අපි හදාගත්තේ. ආන්න ඒකෙන් තමයි මම මේක කරන්න කියලා කල්පනා කර වෙච්ච ගමන් දුවන්නේ නැහැ. නතර වෙනවා එහෙමම. බයිසිකල් රෝදේ නතර වුණා වගේ හරියට කරපු එකනට එහෙමම නතර වෙනවා. එතකොට ඉතින් ඒක ටිකක් තව තියෙනවා, තව පොඩ්ඩක් ධර්මයන්. ඉතින් ඒක ඒ ප්‍රමාණයට දකිනවා නම් දකිනවා. ඉතින් මේක හොඳට ස්ථීරවම ඒවා වෙන්න නම් ඉතින් මෙතන මේකේ මෙන්න මේ ඒරියාස් දෙක අතර සම්බන්ධතාවය, මේ කබලින්කාර ආහාරයේ වේදනාවයි, මේ ගිද්දි ලෝභයයි තියෙනවා. ඔකට කියනවනේ ඒරියා 1 කියලා. ඒ වගේම මෙතන ඇති වෙනවා ඒරියා 2 කියන එක. මේ වේදනාවයි පරාමාස කායගන්තයයි බය අගතියයි ඒරියා 4 කියන එක. එතකොට මේ ඒරියා 1 එකයි ඒරියා 4 එකයි අතර ඇතිවෙන්නා වූ සම්බන්ධතාවය දැකලා තමයි ඔබ එක පාටම ඔය උතන භාවනාවන් තුනක්ම තියෙන අනාශ්‍රව සංඥා, අනාශ්‍රව චිත්ත, අනාශ්‍රව සංස්කාර කියලා. දැන් ඕගොල්ලෝ කරන්නේ අනාශ්‍රව චිත්ත භාවනාව. ඒ වගේ තව භාවනාවම තව ගොඩක් තියෙනවා. එතකොට මෙතන මෙන්න මේ අර්ථය ඕගලන්ට හොඳට තේරෙනවා. මේ සංඥාව ෆේක් කියලා සත්‍ය වශයෙන් අන්නේ ෆේක් කියලා එක දැනගැනීම ඒ මොහොතේ තමයි අරක නතර වෙන්නේ. ඒ සංඥාව ෆේක් කියලා දැකීම. එතකොට ওই විදිහට ඕගලන්ට ඒ භාවනාවන් ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒව සංඥාන අසංඥායතන ඒ විදිහට ඒකේ අභිනන්දනා කරන්නේ නැතුව නිර්වාණයට යන්න පුළුවන් කියන එක තියෙනවා.